సబ్బాసు సూత్రేకరణ్ మాంసి మెసేయసనలది ఎక్కలకు బాగుతుం వాంసే శవత్నూరు సమీపే జేతనాము అనేపిలి సిటుకి అరమే వెడవసన సేక్ బాగుతుం వాంసే మహాన్ని భిక్షు నెమతు సేక్ ఏ భిక్షు బాగుతుం వాంసేట బాగుతుం వాంసే పిలివదన్ అసూ బాగుతుం వాంసే మీ సూత్రే వదాలసే మహాన్ని తొపట శివులు ఆశ్రయంగి సంవర కారణి దేశనాకరణ్ ఏ అసౌ మనాకుట మినీకరు దశమీ వదాల సేక్ ఎస్ఏ వహాన్సే భిక్షు భాగతు వహాన్సేటి పిడివదం ఎస్సు భాగతు వహాన్సి మీ కారణే వదాల సేక్ మహాని మమ లోని దన్నాహుట దక్నాహుట ఆశ్రయంగి శేఖరీము కేన్ నుదన్నాహుట నుదక్నాహుట నుకేన్ చరిదు మహాని కుమక్ దన్నాహుట కుమక్ దక్నాహుట ఆశ్రయ సేవేది యోనిసు మనసికారేది అయినసు మనసికారేది వేయించారు మహాని నునుని మినీకరన్నాహుట నూపన్నావుది ఆశ్రయ ఉపదితి ఉపదిన్నావు ఆశ్రయది వెడతి మహాని నుని మినీకరన్నాహుట నూపన్నావుది ఆశ్రయ నూపదితి ఉపన్నావుది ఆశ్రయ రహిమతి ఇది మేక దలుహా మీ బుధుహాంబులు పెందిన మీ యోనిసు మనసికారేకీనిక తీనవనం ఏకిం అప్పుడు సంగురేకీనిక అతీనమాకే ఆశ్రయంకి సంవర కారణకి ఇది ఒక హరిట సంబంధమైన తనికర అవిద్యా సూత్రం ఎక్క ఏ అవిద్యా సూత్రం ఆశ్రయ నశన విధి అర్థమై మీ ఉదాహరణలు మీ సబ్బాసు సూత్రం దీకపోయిందా ఇది ఏ కాపి దన్నో ఏ సతి కీనే కాపి భావితాకరణో అన పలవిని సతి అప్పి అర డయాగ్రామ్ మీకు ఎందులో తిబ్బున ఇక పెన్నీ పలవిని సతీ ఈనవనం ఇది అవి తేరుం గన్నో రూపే రూపే నిసా మం పవతిన్న వేదనావ వేదనావ నిసా మం పవతిన్న విధిట తేరుం అరగని ఏకేం అప్పుట అతివేను ఏ సంవరే ఏ సంవరేం త్రివిధ సుచరితే త్రివిధ సుచరితే అప్పు ఏను సతిపట్టాని ఏకేని ఏ సతిపట్టానిది ఏనో అప్పు అర తుంగినీట లగ్ను గల్లా తివిన్నావు ఏ సతియే ఏ కానీ చేతనామనోట ఇంత దీన్ని నేతు ఇది ఇతని ఎన్ను పులు అంకమ తీను ఏ సతర సతిపట్ట అని అప్పు అర హాయ వినీటి లగ్ను పిల్ల తిన్నావు సతి ఇతని పులు అంకమ తీను విముక్తి దక్క గమాంకరాన్ని సప్త భోజ్యాంగి ఇది అప్పు ఏక కలిను బలువ ఏక వినవ ఏ భావన బలన్న మీకు పెన్నండి మీ మీ పతి గిహిల్ల ఏ విధిటై సిద్ధవేనికి ఎదుగుట మీ భావన అది అప్పు విశేషం ఏకకరణ వాకీని కానీ ఏకని సాపి ఏకట వెడి అవధాని యొక్క కరాన్ని నెత్తు ఈ బలుపు అయట బల మతకు తీయాగన్నతం ఇక పెన్ను మీద తథాగత వాసే దేశనాకరణ మాని సో మీ దర్శనా పహా తబ్బాకి ఇలా దర్శని పహా తబ్బితే మీకే లీల తీని సోవాన్ మగ నూని ఇంకేలా ఇది బుధుహాంబు దర్శని పహా కర్ణం ఆకేల కలుగుతు ఆశ్రవేతం ఆపహ పెన్నును సమూర్తి సంఖ్యాత సంవరేం పహా కలుగుతూ ధర్మం ఆశ్రయ తేను జ్ఞాన సంవర సంఖ్యాత ప్రత్యావేక్షేం ప్రతిసేవని ప్రత్యావేక్ష ప్రతిసేవనీ పహకలేదు ఆశ్రయ తేను శాంతి సంవర సంఖ్యాత అధివాసనీ పహకలుతూ ఆశ్రయ తేను శీల సంవర సంఖ్యాత పరివర్జనీ పహకలుతూ ఆశ్రయ తేను వీర్య సంవర సంఖ్యాత వినోదనీ పహకలుతూ ఆశ్రయ తేను ఆపహ పెన్ననో మీ సప్త భోజ్యాంగ్యాంగీం భావితాకల్ల భావనామీ పహకలుతూ ఆశ్రయ తీను ఇది కారణాహత పెన్నను దర్శనే పహకలుతుంది ఏ తీను సంవరే పహకలను ఇలాంటి పటిసేవనా కిలగను ప్రతిసేవని ఇకని తమ భావితా కిరీమను యూస్ కిరీమను పహకరణీయం ఇలాంటి యువసీమీ పహకరణీయం ఎండ్యూరింగ్ కిలకీం ఆపహ పెన్నను ముఖకరీక కపి పరివర్జనా కిలకి అని అవాయిడెన్స్ తమం అవాయిడ్ కరణం ఆయన కిసి నపురు అసూము అసయోగి ఆయ ఏ విధిట ఈలంగట థింగ్ ఈలంగట ఆపవు అవి అరు ప్రహాణి ఎలిమినేషన్ కీలకీను అని వినోదనీయం పహకరణం ఆకి అని అరు ఉప్పన్నం కాముయి తక్కం కీలం పెన్నాన్ని నా దివాసది పజాతి ఏ విధిట కరాన్ని అందుకంటే బొజ్జాంగి ఇది కారణ హత ఇది అరు అవిద్య సూత్రి తీన కారావణ ఇక్కడ ఇకటిక సంబంధం ఇలా తమ మేము పెన్నాను మహాని దర్శనీయం పహకలుతూ ఆశ్రయం కవరయాత్ మహాన్ని మీలోకి బుద్ధాది ఆర్యను దక్నావు ఆర్యధర్మి అదక్షు ఆర్యధర్మి నుహి ఉన్నావు බුද්ධාදි සත්පුරුෂයන් නොදක්නාසුරු සත්පුරුෂ ධර්මී අදක්ෂු සත්පුරුෂ ධර්මයේ නොහික්මු අශ්‍රෝතවත් පෘථග්ජන තෙමි මෙනෙහි කළ යුතු ධර්මයන් නොදනි. මෙනෙහි නොකළ යුතු ධර්මයන් නොදනි. මෙනෙහි කළ යුතු ධර්මයන් නොදන්නා නොමෙනෙහි කළ යුතු ධර්මයන් නොදන්නා හිතෙමි. යම් ධර්ම කෙනෙක් නොමෙනෙහි කළ යුත්තා නම් ඒ ධර්මයන් මෙනෙහි කරයි. යම් ධර්ම කෙනෙක් මෙනෙහි කළ යුත්තා නම් ඒ ධර්මයන් මෙනෙහි නොකරයි. කළ යුතු තේ කරන්නේ නැහැ. මහණනි යම් ධර්ම කෙනෙක් මෙනෙහි කරේ නම් මෙනෙහි නොකළ යුතු ඒ ධර්මයන් කවුරුද? මහණනි යම් ධර්ම කෙනෙක් මෙනෙහි කරන්නා වූ නූපන් කාමාශ්‍රය හෝ උපදීද? උපන් කාමාශ්‍රය හෝ වැඩේද? නූපන් භවාශ්‍රය හෝ උපදීද? උපන් භවාශ්‍රය හෝ වැඩේද? නූපන් අවිද්‍යාශ්‍රය හෝ උපදීද? උපන් අවිද්‍යාශ්‍රය හෝ වැඩේද? යම් ධර්ම කෙනෙකු මෙනෙහි කරේ නම් මොහු ඒ ධර්ම නොමෙනෙහි කළ යුතු ධර්මයෝ. ඉතින් මේ මෙනෙහි නොකළ යුතු ධර්මයන් මේ පුද්ගලයා මෙනෙහි කරනවා. මෙනෙහි කළාම ඉතින් කාමාශ්‍රයන් කිනියෝ වැඩි වෙනවා. ඒ කියන්නේ කාමාශ්‍රයන් වැඩි වෙනා වූ යම් ධර්මයක් තියෙනවද අපි ඒක නොකර ඉන්නවා. හැබැයි සාමාන්‍ය පුද්ගලයා ඕක මෙනෙහි කරනවා. ආපහු පෙන්නන මහන්නි යම් ධර්ම කෙනෙකු මෙනෙහි නොකරේ නම් මෙනෙහි කළ යුතු ඒ ධර්මයෝ කවරද? මහන්නි යම් ධර්ම කෙනෙකු මෙනෙහි කරන්නා වූ නූපන් කාමාශ්‍රය නූපදීද උපන් කාමාශ්‍රය ප්‍රහීන වේද? නූපන් භවාශ්‍රය හෝ නූපදීද උපන් භවාශ්‍රය ප්‍රහීන වේද? නූපන් අවිද්‍යාශ්‍රය හෝ නූපදීද උපන් අවිද්‍යාශ්‍රය ප්‍රහීන වේද? යම් ධර්ම කෙනෙකු මෙනෙහි නොකරේ නම් මොහු ඒ මෙනෙහි කළ යුතු ධර්මය. ඒ කියන්නේ මේ පුද්ගලයා කාමාශ්‍රය අඩු වෙන ධර්මයන් මෙනෙහි කරන්නේ නැහැ. ඒව තමයි කළ යුතු දේ. ඒ දේ යා කරන්නේ නැහැ. එතකොට මෙනෙහි නොකළ යුතු ධර්මයන් මෙනෙහි කිරීමේ මෙනෙහි කළ යුතු ධර්මයන් නොමෙනෙහි කිරීමේ ඔහුට නූපන්නා වූ ආශ්‍රය උපදීති. උපන්දා උපදින්නා වූ ආශ්‍රය වැඩි කියලා කියනවා. හෙතෙමි මෙසේ නුනුවනේ මෙනෙහි කරයි. මම අතීත කාලේ වූයේද? අතීත කාලේ නොවේද? එහෙම නැත්නම් අතීත කාලේ කවරෙක් වූයේද? අතීත කාලේ කෙසේ වූයේද? මම අතීත කාලේ කවරෙක්ව සිට දැන් කවරෙක් වූයේද? මම අනාගත කාලේ වෙම්දයි කියලා කල්පනාවක් තියෙනවා. නොවෙම්දයි කියලා ප්‍රශ්නයක් තියෙනවා. එහෙම නැත්නම් අනාගත කාලේ කෙසේ වෙම්ද? මම අනාගත කාලේ කවරෙක්ව සිට කවරෙක් වෙම්දයි? වර්තමානයේ තමා කෙරෙහි සැක ඇත්තේ වේ. මම වෙම්දෝ මම නොවෙම්දෝ කවරෙක් වෙම්දෝ කෙසේ වෙම්දෝ මේ සත්‍ය තෙමේ කොහෙන් ආවේදෝ කොහි යන්නේදෝ කියලා තියෙනවා. ඉතින් මේක අර සීලබ්බතු උපාදානය නිසා අනාගත භවයන් දැඩිව අරගෙන ඉතින් ඒකනේ දැන් Tamanට අනාගත භවෙ වෙම්දෝ නොවෙම්දෝ කියලා ඒවා ඇතිලා තින් තේකින් ඇති වුණා වූ දිට්ඨිය. මෙසේ නොනොයිනි මෙනෙහි කරන ඔහුට සවැදෑරින් දිට්ඨියන් අතරින් එක්තරා දිට්ඨියක් උපදිනවා. ඉතින් දිට්ඨින් හයක් ඇති වෙනවා කියලා බුදුහාමුදුරුවෝ පෙන්නනවා. පළවෙනි එකට මේ තමා ඇතියයි කියලා දිට්ඨියක් ඇති වෙනවා. ආයිත් එනවා තමා නැතියි කියලා දිට්ඨියක් ඇති වෙනවා. ඊළඟට තමාව හැඳින ගමී කියලා එහෙම දිට්ඨියක් ඇති වෙනවා. ආයිත් තමා නැතයි කියලා හැඳගෙන හැඳින ගනිමි කියලා දිට්ඨියක් ඇති වෙනවා. එහෙම නැත්නම් තමා නොවු තමා හැඳින ගනිමි කියලා සත්‍ය වශයෙන් විස්තර වශයෙන් ඔහුට දිට්ඨියක් ඇති වෙනවා. එහෙම නැත්නම් එයාට හිතෙනවා මේ වචන ප්‍රකාශ කරන අර නিত্য සදාකාලික නොපරණ සුළු කෙනෙක් ඉන්නවා කියලා එයාට හැඟීමක් තියෙනවා. අර පංචත්ත සූත්‍රය වගේ හැඟීමක් එයාට ඇති වෙලා තියෙනවා. ඉතින් මෙතන මේ බුදුහාමුදුරුවෝ දේශනා කරනවා මේ වාගේ මේ දිට්ටි සංයෝජන වෙලා ඒ දිට්ටිගත වෙච්ච පුද්ගලයාට අශ්‍රෝතවත් පෘතක්තම තෙමි ජාතියෙන් ජරාවෙන් මරණයෙන් ශෝකයෙන් වැළපීමෙන් කායික දුකින් මානසික දුකින් දැඩි ආයාසයෙන් නොමිදේ සියලු සසර දුකින් නොමිදේ යයි මම කීමි කියලා තථාගතයන් වහන්සේ දේශනා කරනවා. මහන්නේ ආර්යයන් දක්නාසුළු ආර්ය ධර්මයේ දක්ෂ ආර්ය ධර්මයට මොනවට හික්මුණු සත්පුරුෂයන් දක්නාසුළු සත්පුරුෂ ධර්මයේ දක්ෂ සත්පුරුෂ ධර්මයේ මොනවට හික්මුණු ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකතේ මෙනෙහි කළ යුතු ධර්මයන් දන්නවා. මෙනෙහි නොකළ යුතු ධර්මයන් දන්නවා. හේතුව මෙනෙහි කළ යුතු ධර්ම දන්නේ මෙනෙහි නොකළ යුතු ධර්ම දන්නේ යම් ධර්ම කෙනෙක් මෙනෙහි නොකළ යුතු නම් ඒ ධර්ම මෙනෙහි නොකරනවා. යම් ධර්ම කෙනෙක් මෙනෙහි කළ යුතු නම් ඒ ධර්මයන් කියන එක මෙනෙහි කරනවා. මහණෙනි යම් ධර්ම කෙනෙකු මෙනෙහි නොකරේ නම් මෙනෙහි නොකළ යුතු ඒ ධර්මය කවරද? මහණෙනි යම් ධර්ම කෙනෙකු මෙනෙහි කරනකොට නූපන්නා වූ කාමාශ්‍රය උපදීද? උපන්නා වූ කාමාශ්‍රය වැඩේද? නූපන්නා වූ භවාශ්‍රය උපදීද? උපන්නා වූ භවාශ්‍රය වැඩේද? නූපන්නා වූ අවිද්‍යාශ්‍රය උපදීද? උපන්නා වූ අවිද්‍යාශ්‍රය වැඩේද? මොහුනායි යම් ධර්ම කෙනෙක් මෙනෙහි නොකරේ නම් මෙනෙහි නොකළ යුතුයේ ධර්මයෝයි. ඒ කියන්නේ කාමාශ්‍රයන් ඇති වෙන ඒවා අපි මෙනෙහි නොකර ඉන්න ඕන. මාන්නිය යම් ධර්ම කෙනෙකු මෙනෙහි නොකරේ නම් මෙනෙහි නොකළ යුතු ඒ ධර්මය කවරද? මාන්නිය යම් ධර්ම කෙනෙකු මෙනෙහි කරන ඔහුට නූපන්නා වූ කාමාශ්‍රය නූපදීද? උපන්නා වූ කාමාශ්‍රය ප්‍රහීන වෙද්ද? නූපන්නා වූ භවආශ්‍රය නූපදීද? උපන්නා වූ භවආශ්‍රය ප්‍රහීන වෙද්ද? නූපන්නා වූ අවිද්‍යාශ්‍රය නූපදීද? උපන්නා වූ අවිද්‍යාශ්‍රය ප්‍රහීන වෙද්ද? මෝහුනායි යම් ධර්ම කෙනෙකු මෙනෙහි නොකරේ මෙනෙහි කෙරේ නම් මෙනෙහි නොකළ යුතු ධර්මයෝ මෙනෙහි කළ යුතු ධර්මයෝ. ඔහුට මෙනෙහි නොකළ යුතු ධර්මයන් මෙනෙහි නොකිරීමේ මෙනෙහි කළ යුතු ධර්මයන් මෙනෙහි කිරීමේ නූපන්නාශ්‍රයත් නූපදිත උපන්නාශ්‍රය ප්‍රහීන වේ. හේ මේ දුකයි නෝනින් මෙනෙහි කරයි, මේ දුක්ඛ සමුදයයි නෝනින් මෙනෙහි කරයි, මේ දුක්ඛ නිරෝධයයි නෝනින් මෙනෙහි කරයි, මේ දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදාවයි කියලා මෙනෙහි කරයි. මෙසේ නෝනින් මෙනෙහි කරන ඔහුට සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස යන තුන් සංගජ්ජනෝ ප්‍රහීන වේ. මහානි මොහු දර්ශනේ පහකලිත ආශ්‍රයෝයයි කියන ලබේ. ඉතින් අපිට පේන ඔය සතර ආහාර දුක්ඛ ඩයග්‍රෑම් එකේ ඔය දුක්ඛේ දුක්ඛ සමුදාය සත්‍ය ඒ තියෙන ලයින් එක හරියටම අර ආශ්‍රයයන් කියන ඒවා කාමාශ්‍රව භවආශ්‍රව දිට්ඨියාශ්‍රව කපන්නා වූ ලයින් එක නේකට බේතනේ වෙ තියෙන්නේ. එතකොට දැන් අපි මේ ඉතුරු ටික බලන්න ඉස්සෙල්ලා අපි මේ ඩයග්‍රෑම්ස් වලට ගිහිල්ලා බලමු. මේක මේ දේශනා කරන ධර්මය. එතකොට අපි මුලින්ම අගනිට රහමලෝකේ රාතන් වහන්සේට කෘතඥතාවය පළ කරන මේ ධර්මය අපිට ලබා දුන්නට. එතකොට අපි ඔය සබ්බාසව සූත්‍ර ඩයග්‍රෑම්ස් දෙවෙනි එකට ගියොත් ඒකේ දෙවෙනි ස්ලයිඩ් එකට ගියොත් ඒකේ පෙන්නනවා අර දිට්ඨීන් හයක් ගැන තථාගතයන් වහන්සේ දේශනා කළා. ඒකේ පළවෙනියෙන්ම ඒ පුද්ගලයා මේ වේදනාව කියන එක එයා අත්තා කියලා ගන්නවා. වේදනාව තමයි කියලා ගන්නවා. අත්තාහි මේ අත්තා කියලා කියනවා. එතකොට වේදනාව තමයි ඒ වෙලාවේදී මේ පුද්ගලයාට අත්තා කියලා තියෙන්නේ. ආපහු තමා කියලා යාට හැඟීමක් ඇති වෙනවා. ඒ කියන්නේ නැති මේ අත්තා. වේදනාව නැති වෙච්ච ගමන් එයා කල්පනා කරනවා මම නැති කියලා. අර සර්ව බෝඩ් එක උන්න මිනිස්සයන් එකෙන් එක උදාහරණයක් ගත්තොත් එන්න වේදනාව යාට දැනෙනවා. පැල්ල කඩාගෙන වැටිච්ච ගම එයා නැහනේ නේද? අන්න ඒ වගේ. ඒකට වේදනාව තමා කියලා ගත්තනම් වේදනාව නැතිච්ච ගමන් තමා නැති වුණා කියන අර්ථයක් තියෙනවා. ඊළඟට ආපහු පෙන්නනවා ඒ රූපයයි වේදනාවයි කියන දෙකම අත්තා කියලා ගන්න අවස්ථාවක් තියෙනවා. ඊළඟට ආපහු පෙන්නනවා හතරවෙනි කාරණේට එයා ගන්නවා මේ නිත්‍ය වශයෙන්ම මේ රූපය කියන එක අත්තා කියලා ගන්නවා. ඊට පස්සේ වේදනාව කියන එක අනත්තා කියලා ගන්නවා. එහෙම අයත් ඉන්නවා. රූපය නිත්‍යයි වේදනාව අනත්තා කියලා. ආපහු පස්වෙනි කාරණේට පෙන්නනවා රූපය මේ පුද්ගලයා අනත්තා කියලා ගන්නවා. ඒ දෙක මාරු වෙනවා. රූපය අනත්තා හැබැයි වේදනාව අත්තා කියලා ගන්නවා. ඉතින් ඒක ඒ හොඳ උදාහරණයක් තමයි අර මැංගෝ උදාහරණය. අපි රස්සාවක් කළා මුදල් හොයාගෙන අර අඹ ගෙඩියක් හොයාගත්තා. කුණු අඹ ගෙඩිය සල්ලි දීලා ගත්ත කුණු කෑල්ල කපලා දැම්ම මේක කනකොට ඔන්න රසයක් තියෙනවා. ඒ පාර දැන් ඒක නිසා අපිට ඔන්න ඒ සුඛයක් ඇති වෙලා ඔන්න අත්තා කියන කතාවක් එයාට ඇති වුණා. ඉතින් අඹ ගෙඩිය කියන එක ඇහුවොත් නම් කියන්නේ මේක මගේ කියලා සල්ලි දීලා ගෙනාම. නමුත් ඔක බැලුවහම ඉතින් පණුවත් ඔය කතාව කියනවානේ මගේ මගේ කියලා නේද? ඌත් ඒක ඇතුලේ ඉඳන් කනවා. එතකොට දැන් සාමාන්‍ය මිනිස්සු ඉතින් එහෙම තමයි කොහොම දැන් එළවලු එහෙම වවලා මිනිස්සු කියනවා මේ මගේ ලෙටුස් කියලා. හැබැයි අර ගොළු වෙල්ලත් කියන්නේ මගේ මගේ කියලා. ඒකත් කියනවා ඒක පිළිගන්නේ නැහැ ඕගොල්ලන් කිව්වයි කියලා. අන්න ඒ වගේ ඔන්න පේනවා මේකේ අඹ ගෙඩිය මගේ කියලා කියනවා. අඹ ගෙඩිය තේ ඇත්තම වශයෙන් බලහම මගේ නෙමෙයි. ඉතින් ඔක කාගේද? ඉතින් මුලට හොයාගෙන ගියොත් ඉන්නේ වෙලෙන්දගේ. වෙලෙන්දගෙන් ගාවගෙන මහත්තයා ඔක මගේ නෙමෙයි මං ගත්තේ ගොවියගෙන් කියලා. ඒ පාර එනම් වෙලෙන්දගෙන් නෙමෙයි ඒක ගොයියට ගියා. ගොයියගෙන් ඇහුවාම කියන මාත්‍යා ඔක මගේ නෙමෙයි ගහදියා බල්ල කියන මේක ගහේ කියලා. ගහට කතා කරන්න පුළුවන් නම් ගහ කියනෝ. ඒක මේකත් මගේ නෙමෙයි මේ පොළොවේ කියලා. අන්තිමට ධාතු. එතකොට එහෙමනම් අඹගෙඩිය අනත්තා. අඹගෙඩිය කාලා ඇති වෙන වේදනාව අත්තා කියලා එනවා. එතකොට ඒ විදිහට තමයි එතන තවන්ට පේන්නේ රූපේ අනත්තා වේදනාව අත්තා කියලා. ඊළඟට ආපහු ඒ පුද්ගලට ඇති වෙන හැඟීමක් මේ වචන ප්‍රකාශ කරන ඒ විඳින්න ඒ මම නිත්‍යයි සදාකාලිකයි නොපෙරෙන සුළුයි කියලා එයාගේ හැඟීමක් ඇති වෙලා තියෙනවා. ඉතින් ওই අවස්ථාව වෙනකොට නම් ඒ පුද්ගලයාට ওই ගොඩක් දේවල් ඉතින් අත්තා වෙලා, ඒ කියන්නේ අර සර්ෆ් බෝඩ් එකේ උදාහරණියෙම හොඳට ගැලපෙනවා. ඒ කියන්නේ මුහුදු වෙරළේ අරයා ඉන්නකොට දැන් මේ අවස්ථාවක එයා ගත්තොත් ඉන්නේම දැන් රැල්ල නිසා තමයි මම උඩ මේ කුඩ විඳිනකොට මට සැපක් තියෙනවා, මම මේ විඳින්නේ ආදී වශයෙන් එයාට හැඟීමක් තියෙනවා. ඉතින් එතෙන්ද කෙනෙක් කල්පනා කරනවා මම මේ කුඩ ඉන්නේ මොකක් නිසාද? රැල්ල නිසා. එතකොට එහෙමනම් රැල්ලත් මගේ, මේ වේදනාවත් මගේ. ඉතින් ওই රැල්ල හොයාගෙන මිනිස්සු යනවනේ කිලෝමීටර 10 ගණන් ගෙවාගෙන, එහෙම මේක ප්ලේන් එකේ නැගලා අර අලි බෝඩ් එහෙමුත් අරගෙන නේද? රැල්ල මගේ කියලාගෙන තමයි යන්නේ. නැත්තම් යන්නේ නැහනේ. රැල්ල තියෙන තැන හොයාගෙන ගිහලා ඊට පස්සේ රැල්ල මගේ. ඉතින් ඒකට මේ රැල්ලයි වේදනාවයි දෙකම කියන එක අරගෙන තියෙනවා. එතකොට දැන් ඔන්න ওই දිට්ටි 6 ඒ ඉදන් සත්‍යාව නිවේස කාය ග්‍රන්ථයේ කියන එකට ඒකට ඇතුළට යනවා. මේක අසට වහිනවා කියන එක තියෙනවා. ඉතින් මේකෙදී දැන් අපිට පෙන්නනවා මෙන්න මෙහෙම ධර්මයක් අපි ඒක තේනේ. අපි ඊළඟ ස්ලයිඩ් එකට ගිහිල්ලා පොඩ්ඩක් ඒක බලමු. ඕගොල්ලෝ දන්නවා මේ ජාතිය ඉඳන් මනෝ සංචේතනාවට තුන්වෙනි ස්ලයිඩ් එකේ තේනවා ඉරා. අපි මේක කලින් බල්ලා තිනවා මෙතනින් වම් අත පැත්තට තියෙන ධර්මයන් ගැන අපි කිව්වා. ලෝභය කියන එක තමයි නිරූපණය වෙන්නේ කියලා නේද තුන්වෙනි ස්ලයිඩ් එකේ. එතකොට ඒකට පැරලල් ධර්මයන් තියෙනවානේ. ඒකට පැරලල් ලයින්ස් අපි අර ආශ්‍රවයන් එහෙම ගත්තේ නේද, පසු සංඥාව කියලා. අන්න ඒ වගේ ලයින් එකක් තියෙනවා මේ ඉදන් සත්‍යයේ ඉඳන් ඇඳාම් ප්‍රිය විප්‍රයෝගය. ඉතින් දැන් ප්‍රශ්නයක් එනවා මේ ඉදන් සත්‍යයේ කියන එකට මොකක් හරි එකක් යමක් ඇතුල් වෙච්ච විගසින්ම අපිට මේ ප්‍රිය විප්‍රයෝගය සිද්ධ වෙනවාද කියන එක. ඉතින් ඒක එහෙම නෙමෙයි. මෙන්න මේ පරාමාස කාය ග්‍රන්ථයේට ඒක ඇතුල් වීමෙන් තමයි මේක සිද්ධ වෙන්නේ. අයින් වෙච්ච ගමන්ම හරියන්නේ නැහැ. මේකෙන් පෙන්නනවා ඒකේ මේ මේක ඇති වෙන්නේ පරාමාස කාය ග්‍රන්ථයේ කියන එකට ඇතුල් වීමට පස්සේ තමයි, ඇදීමෙන් පස්සේ තමයි ඒක සිද්ධ වෙන්නේ කියලා. ප්‍රිය විප්‍රයෝගය කියන්නේ. දැන් එතකොට ඒ කියන්නේ මොකක් හරි එකක් ඉදන් සත්‍යගත වෙච්ච ගමන් ප්‍රිය විප්‍රයෝගය වෙන්නේ නැහැ. පරාමාසයට ඇතුල් වෙන්න ඕන. ඒ කියන්නේ තමා යමක් විඳලා තිනවා කියන අර්ථයක් ඒක තියෙන්න ඕන. පරාමාසය තුල හිතන්න නිතරම මම විඳා. ඉදන් සත්‍යය ගැන හිතන්න කල්පනා කරන්ඩ මම අහපු දෙයි. දැන් නිවසඤ්ඤාන අසඤ්ඤායතනියක් ගැන අපි හිතමු. ඕගොල්ලෝ අහලා තිනවා බුදුහාමුදුරන්ගේ මෙන්න මෙහෙමයි නිවසඤ්ඤාන අසඤ්ඤායතන. ඕගොල්ලොත් නිවසඤ්ඤාන අසඤ්ඤායතනට ගිහිල්ලා තිනවා. ඕගොල්ලෝ විඳපු එක පරාමාසය තුල තියෙනවා. එතකොට ඒ අනුව තමයි මට ප්‍රීතියෙන් වෙන් වෙන්නේ. මොකද මම විඳලා නැත්තම් මම කොහොමද කියන්නේ ඒක ප්‍රියයි කියලා. නේද? ඇහුවට හරියන්නේ නැහැ. එතකොට මම විඳලා තියෙනවා. එතකොට ඒක පරාමාසගත වුණාම තමයි ප්‍රිය ප්‍රයෝගය කියන එක තියෙන්නේ. ඉතින් මේ ස්ලයිඩ් එකේ ඔය අන්තිමට පෙන්නනවා මේ වත්තූපම සූත්‍රයේ තිබුණා වූ මේ දේ අපි ඉගෙන ගත්තා මේ මිච්ඡා දිට්ඨිය ස්ලයිඩ් 9 එකේදී පෙන්නනවා. එතෙන්දී අපි අහුවානේ කුමකට මිච්ඡා දිට්ඨිය වූයේද කියලා නේද? ඒ පදුට්ට මන සංකල්පය නිසා ඇති වූ නිත්‍ය ස්වභාවයම මේකට හේතු විය, මේකට ප්‍රත්‍ය විය කියලා අපි ඉගෙන ගත්තා. එතකොට අපි යමු දැන් තුන්වෙනි ස්ලයිඩ් එකට. මේ තුන්වෙනි ස්ලයිඩ් එකේ පෙන්නන්නේ ওই ජරා ධර්මීය කියන එක, ඒජින් ෆිනෝමෙනා ජරා ධර්මීය කියන එකයි පෙන්නන්නේ. ওই ජරා ධර්මීය කියලා කියන්නේ මේ රූපයයි, රූපය නිසා මම පවතිනවා කියලා යම්කිසි දිට්ටියක් ඕගොල්ලන්ට තියෙනවද? අන්නේ දිට්ටි බිඳීම තමයි ජරා ධර්මීය කියන එක වෙන්නේ. දැන් උදාහරණයක් වශයෙන් දැන් ඕගොල්ලෝ රූපයත් එක්ක හොඳට ඉන්නවා කියලා හැඟීමක් තිබුණා. දොස්තර මහත්තයා කියනවා ඕගොල්ලන්ට මෙහි මහ විශාල අසනීපයක් තියෙනවා. දැන් එනවනේ ලොකුට දිට්ටියේ මිදලා මම හිතාගෙන හිටියේ මේ ළමයිනුත් හදාගෙන නේද, මහත්තයත් බලාගෙන, නැත්නම් මහත්තයා හිතන නෝනත් බලාගෙන, ළමයිනුත් හදාගෙන, මේ ගෙවලුත් හදාගෙන, රස්සාවලුත් කරගෙන මම මේ හොඳට ජීවත් වෙලා ඉන්නවා කියන හැඟීමක් ඇතුව තමයි හිටියේ නේද. දැන් ඊට පස්සේ දැන් තමන්ගේ ලොකු අසනීපයක් ඇති වෙලා දැන් කල්පනා වෙනවනම් මම මෙරල යනවා කියලා. අන්න අර දිට්ටිය කියන එක බිඳෙනවා. ඒ දිට්ටිය බිඳුණාට පස්සේ අන්න ඒක තමයි ජරා ධර්මය. රූපයත් එක්ක ඉන්න පුළුවන් උනේ නැහැයි කියන ඒක. එතකොට ඕන වෙලාවක දිට්ටිය බිඳුණොත් ඒක තමයි අපිට ජරා ධර්මය කියන එක වෙන්නේ. එතකොට අපිට මේ බලන්න ওই ජරා ධර්මයේ නිකම්ම නෙමෙයිනේ අපිට ඇති වෙලා තියෙන්නේ. ඒ ජරා ධර්මය කියන එක ඇති වෙලා තියෙන්නේ මේ පදුක්ඛ වන සංකප්පේ විඥාන ධාරාව ගලනවා කියන කතාවත් එක්ක තමයි ඔක ඇති වෙලා තියෙන්නේ. එතකොට මේ ලයින් එකම දික් කරාම ඕගලන්ට පේනවා යන්නේ ජරාවට. කාමච්ඡන්දී කිව්වෙත් මෙන්න මේ ජරාවට කැමති වෙලා තමයි මේක ගොඩ නැගිලා තියෙන්නේ කියන එක. ඉතින් මෙතන පෙන්නනවා මේ විඥානී ධාරාව කියන එක මේ rising of consciousness කියලා මේකේ bell shape curve එකක් ඇඳලා තියෙනවා. මේකෙන් පෙන්වන්නේ අපි යම්කිසි රූපයක් ස්පර්ශ වෙනකොට අපේ විඥානී කොහොමද ඒක හට අරගෙන ඒක එන්නේ කියලා. ඒක නිකන් විඥානී ධාරාවක්. wave එකක් වාගේ තමයි යන්නේ. අර normal curve එක වාගේ ඔබ තියෙනවා. එතකොට මෙතන ඔයගලන්ට පේනවා මේ A කියලා ලකුණු කරලා තිනවා එක point එක. එතකොට ඊට පස්සේ මෙතන ලකුණු කරලා තිනවා B කියන එක. ඔය A කියන point එක තමයි ඔයගලන්ට ඇතිවෙනව අර වේදනාව කියන එක. දැන් අපි හිතමු ඔයගොල්ලෝ යම්කිසි රූපයක් දකිනවා. ඒ දකිනවත් එක්කම තමන්ට ලොකු සන්තෝෂයක් ඇති වෙනවා. තමන්ගේ ඥාතියෙක් වෙන්න පුළුවන්, බොහෝම කාලෙකින් දැකපු මිනිස්සෙක් වෙන්න පුළුවන්. ඒකත් එක්ක ඔන්න හොඳට නිකන් සතුටක් වාගේ ඇති වෙලා වෙන්නව එක. ඉතින් ඒක ඇතුණෙන් පස්සේ ඔන්න තමන්ගේට පේනවා මේ B කියන පොයින්ට් එක තමයි ඕගොල්ලන්ගේ පීක් එක. අර මිනිස්සයා දැන් දකින්නකොට අපි හිතමු අවුරුදු 10ක් 15ක් ගිහිල්ලානේ දකින්නේ කියලා. එතකොට අපි අවුරුදු 10කට ඉස්සෙල්ලා මේ ඥාතියව දකින්නකොට තවුනට තිබුණානේ යම් කිසි එකක් ශාමියා කොච්චර ලස්සනද හිටියද දැන් ඉස්සර නේද? අපි සෙල්ලම් කරපු දේවල්, අපි විනෝද වෙච්ච දේවල් ආදී වශයෙන් ගොඩක් දේවල් තියෙනවා. අවුරුදු 10ක් 15ක් ගිහිල්ලා මේ දකින්නකොට ඉතින් ආයි සන්තෝෂයෙන් අරය පිළිගන්නවා තමයි. හැබැයි ඉන්නේ අර පෙර දේවල්. අන්න ඒ වගේ හිම නැත්තම් තමන් කාපු ආහාරයක් ගත්තාම ඉතින් කලින් කාපු එක කොයි වගේද? ඉතින් තමන්ගේ බෙස්ට් එක තමයි ගේන්නේ. එතකොට මේ බෙස්ට් එක ගෙනාවු පේනවද? මෙතන B කියලා දාලා තියෙනවා. ඉතින් B කියලා දැම්මේ නම් බෙස්ට් එකට නෙමෙයි, නමුත් ඒක හොඳට ගැලපෙනවා. තමන්ගේ බෙස්ට් එක ගේන. දැන් අපි කියවනේ අර මිච්ඡා දිට්ඨික සංඥාව නිසා විඥානේ පැවතීමක් කියන එක. අපි කියවා අභිජ්ජා කියලා නේද? ඉතින් බලන්න දැන් මෙන්න මේ B point එකට නමයි අපි අභිජ්ජා කියන එක තියෙන්නේ. අර විඥාන ධාරාව ඇති වෙනකොටම අපේ තියෙන. හැබැයි මේක නම් දෙවෙනි රවුම. මේකට තමයි ඕගලන්ගේ ලොකුවට ඇති වෙලා තියෙන්නේ අභිජ්ජාව කියන එක. ඉතින් ඕක තියෙනවා ඇතුලේ. අර මිච්ඡා දිට්ඨියයි අභිජ්ජාවයි අරක ඇතුලේ තියෙනවා. අර කාවහම ඩස්ට් එක වගේ ඇවිස්සීලා එනවා කියන එක. ඉතින් ඔය විඥාන ධාරාව ගලනවා නම් ඒ කියන්නේ මේ A කියන්නේ පළවෙනි රවුම. B කියන්නේ දෙවෙනි රවුම. ඒ වගේම කියන්න පුළුවන් A කියලා කියන්නේ සංස්කාර පත්‍ය විඥානං කියන එක තමයි A කියන්නේ. B කියලා කියන්නේ විඥාන පත්‍ය නාම රූපං කියන එක තමයි B කියන පොයින්ට් එක. ඒ වල ඉඳන් B වලට ගියා නම් ආන් ඒ වෙලාවේදී ජාතිය කියන එක ඇති වෙනවා. ඒ කියන්නේ විඥාන ධාරාව ගැලීමක් කියන එක සිද්ධ වෙලා අපිට ඒ ජාතිය කියන එක ඇති වෙනවා. ඉතින් ඒක තමයි ওই green line එකේ මේක AB කියන එකත් අපි green අකුරෙන් දාලා තින්නේ. මොකද මෙන්න මේ green line එකෙන් දක්වන්නේ ඒකයි විඥාන ධාරාව ගැලීමක් කියන එක තියෙනවා. පදුට්ට මන සංකප්පේ නේද? එතකොට දැන් අපි හිතමු උදාහරණයක් හැට වතුර පාරක් ගමු. ඕගොල්ලන්ගේ ගෙදරට පයිප් එකකින් වතුර එනවා. එක දවසක ඕගොල්ලන්ට වතුර ටිකක් අඩුවෙන් එන්නේ. අදාවට වඩා හෙට යම්කිසි ප්‍රමාණයකට අඩු වෙලා එනවා. ඒත් දුකයිනේ නේද? වතුර අඩු වෙලා එනකොට ඉස්සෙල්ලා වගේ නෙමෙයි, ඊයේ නම් හොඳට ආව, දැන් අද මේක හරියට එන්නේ නැහැ. ඒ කියන්නේ ආහාරයක් කාලා ඕගොල්ලන්ට යම්කිසි රසයක් තිබුණා, ඒ ඊළඟ දවසේ ඒ රසය හරියට ඇති වෙන්නේ. අන්න ඒ වගේ වතුර පාර අඩු වෙනවා. ඊළඟට හිතන්න බලන්න ගෙදෙට්ට ඉන්න වතුර පාර වැඩි වුණා. දැන් ටැප් එකෙන් හූ ගාලා එනවා. හැබැයි එන්නේ මොනවා? බොර වෙච්ච වතුර. රොඩුයි මඩයි කියන අයල. එතකොට ඒකත් දුකයිනේ නේද? වැඩි වුණත් දුකයි, අඩු වුණත් දුකයි. ඒ කියන්නේ එකතු වෙලා තියෙන්නේ මොනවද? මඩයි රොඩුයි කියන ඒවා තමයි එකතු වෙලා තියෙන්නේ. එතකොට එහෙනම් අඩු වුණත් දුකයි, වැඩි වුණත් දෙකයි කියලා. එතකොට විඥාන ධාරාවේ යම්කිසි වෙනසක් අර පයිප්ෙන් ආපු වතුර ටික අඩුවීමක් හරි වැඩිවීමක් හරි තියෙනවා කියලා දැනගත්තද මේක දුකයි. එතකොට අන්නේ දුක්ඛය කියන එක රහතන් වහන්සේ පෙන්නන ওই විඥාන කායේ සටහන් වෙනවා කියලා. ඇහැයි රූපයයි චක්කු විඥානයයි කනයි සද්දයි සෝත විඥානයයි ওই විදිහට හය ආකාරෝ විඥාන කාය. ওই විඥාන කායේ සටහන් වෙනවා ওই වෙනස කියන එක. දැන් ওই විඥානේ පීක් පොයින්ට් එකට ආවට පස්සේ දැන් මොකද වෙන්නේ? මේක ඊපස්සේ බහැලා යනවා නේද? බහැලා යනවා කියන එක තමයි මේ පෙන්නන්නේ. එතකොට ඒ සී ලයින් එකත් එක්ක ඔන්න පේනවා ඕගලන්ට ජරාවත් එක්ක ඒ කෑල්ල සම්බන්ධ වෙලා තියනවා කියන එක. එතකොට මේ පැත්ත AB කියන එක ආවනම් මේ පැත්ත පල්ලෙහාට යනකොට මෙන්න C කියන කතාව ජරාවටපත් වුණා කියන එක තියෙනවා. ජරා ධර්මයේ කියන එක විදිහට සලකන්න ඕන. එතකොට ඔය තුන්වෙනි රවුමේ ඉතින් අපි දන්නවා දැන් මෙතන මේ තුන්වෙනි රවුමනේ C කියලා කියන්නේ තුන්වෙනි රවුම මොනවද? සුබයි කිව්වා. මෙතෙන්දි B කියන පොයින්ට් එක එනකොට අපේ නිත්‍ය කතාව එකතු වෙලා ආව C කියනකොට අපි සුකයි කියනවා. අපි මේ සුකයි කියලා කියන්නේ එහෙනම් බෑගෙන යන්නේ ඒක නේද? ජරා ධර්මයට තමයි අපි මේ සුකයි කියන කතාව අපි ඇවිල්ලා තියෙන්නේ. එතකොට ඉතින් දැන් ඔය දෙක වෙනස තියෙනවානේ. දැන් මේ වේදනාව උගලන්ට ඕන වෙයි හම් වෙන වේදනාවයි තමන්ගේ බෙස්ට් එක හැටියට හිතන වේදනාවයි ඒ දෙක අතර ගැප් එකක් තියෙනවා කියන එක තියෙනවා. එතකොට ඉතින් ඒ වෙනස දෝමනස්සේ ඇති වෙලා ඒක චිත්තයේ සටහන් වෙනවා කියලා රාතන් වහන්සේ පෙන්නනවා. දැන් ඊළඟට මෙතන මේ C කියන පොයින්ට් එක ලකුණු කරලා තියෙනවානේ. මේ C කියන පොයින්ට් එක කියන්නේ අර තුන්වෙනි රවුමයි කියන එක කිව්වා. අන්න ඒක තමයි නාම රූපච්ඡා සලායතනං කියලා අපි සලකන්න ඕනේ. ඉතින් දැන් පේනවද මේ වේව් එකක් ඇති වුණා රවුම් තුනක් යනකොට මේක මැරීගෙන යන්න පටන් ගත්තා නේද? ජරාව කියන එකට පත් වේගෙන යනවා. ওই විදිහට තමයි අපි ධාරාව ඔක ගමන් කරන්නේ. එතකොට අන්න ඒකෙදී ඒක අපි තේරුම් ගත්තා. ඒ වගේම අපි ඉගෙන ගත්තා මේ පදුට මන සංකප්පේ දික්කලා ජරාව තමයි යන්නේ කියන එක. එහෙමනම් අපි හතරවෙනි ස්ලයිඩ් එකට ගිහිල්ලා බලමු. මේ මේ හතරවෙනි ස්ලයිඩ් එකේ පෙන්නන්නේ ඔය ව්‍යාධි ධර්මයේ කියන එක. දැන් අපි ඉගෙන ගත්ත ජරා ධර්මයේ. ජරා ධර්මයේ කියන එක දිට්ඨිය විඳලයි ඇති වෙන්නේ. ඒ වගේම තමයි මේ ව්‍යාධි ධර්මයේ කියන එක ඇති වෙන්නේ ඔය නිට්ටයයි කියන සංකල්පයේ විඳලා. දැන් අපි ඉස්සෙල්ලා හිතුවා නම් තුන්වෙනි පාරෙන් චේතනා පාරෙන් ගිහිලා දිට්ඨිය ඇති වෙනවා. හතරවෙනි පාරෙන් විඥාන ආහාර පාර ඒක ගිහිලා සංකල්පයක්. ඔන්නේ සංකල්පය කියන එක බිඳීම කියන එක. දැන් ඕගලන්ට පෙන්නනවා මෙතන අර පදුට්ට මන සංකප්පේ අර විඥාන ධාරාව ගලනවා. දැන් වැඩේ හරියි කියලා ඔන්න පරාමාසයට ආමක් ඒමක් කියන එක තියෙනවා. ඒක නිසා ඕගලන්ට නිත්‍ය කියන කතාවක් ඇති වෙනවා. ඒ වගේම ඕගොල්ලෝ දන්නවා ඒ දෙවෙනි කාරණේ මෙතන සුබයි කියලා දාලා තිනවා. තුන්වෙනි කාරණේ නිත්‍යයි කියලා දාලා තිනවා. ඉතින් මේ මෙන්න මේ නිත්‍ය කතාව අපි ඉගෙන ගත්තා 2B ඩයග්‍රෑම් එකේදී ඉගෙන ගත්තා නේද? ඊළඟට ආභව ඉතින් අපි ඔක පෝතලී සූත්‍රයෙන් අදත්තාදානියත් එක්කම භාවිතා කරනවා. ඉතින් ඕකේ බැලුවාම ඔය 1යි 3යි කියන එක දෙකම එකයි. ඇයි එකේ තියෙන්නේ නිත්‍යභාවය මේ තුන්වෙනි එකේ තියෙන්නේ නිත්‍යභාවය කියන එක. අන්නේ නිත්‍ය ගුණය විතරයි මේ දෙකේ තියෙන්නේ කියන එක තියෙනවා. ඊළඟට ඒ වගේම තමයි මේ දෙකයි මේ සුබයි කියලා ගන්න එකයි ඊට පස්සේ සුබේට නිත්‍ය කියන එක එකතු කළාට පස්සේ අපි යනවන්න සුකයි කියන එක නේද? එතකොට මේ දෙකයි හතරයි දෙකම එකයි. මොකද්ද ඒකේ වෙනස හැටියට තියෙන්නේ? මේ මැද්දෙ තිබෙනාම නිත්‍යභාවය විතරයි. ඔන්න දැන් මම කට්ලට් එකක් දකින්න. එතකොට කට්ලට් තියෙනවා කියලා මට ස්පර්ශ කරන්න පුළුවන් නම් ඔන්න මට සුඛයක් කියන්නේ කාව දැක්ක ගමම එකක් ඇති වුණානේ. ඊට පස්සේ නැවත නැවතත් මට කුණුකුණ කට්ලට් තියෙනවා. කට්ලට් තියෙනවා. ඒ කියන්නේ මෙතන නිත්‍යභාවයේ තියෙන රෙපිටිෂන් එකනේ නේද? අරක නැවත නැවතත් ස්පර්ශ කරන්න පුළුවන්. ඉතින් ඕක ඒ දෙකම එකයිනේ බැලුවාම. මේක නැවත නැවත පුනෝවාන ස්පර්ශ කරනවා කියන ගුණය වශයෙන් ගත්තාම අර සුභී කියපු කතාව විතරයි වෙනසකට තියෙන්නේ. මේ නැවත නැවතත් මට මේ පුනෝවාන ස්පර්ශ කරන්නවායි කියන එක. එකපාරක් ස්පර්ශ කළා යම් කිසි මතයක්ද නැවත නැවතත් ස්පර්ශ කළා යම් මූ මතයක්ද ඔන්න ඔය අර්ථය විතරයි ඕකේ තියෙන්නේ. ඒකට එහෙනම් දෙකයි හතරයි දෙකම එකයි කියන එක ඕගලන්ට ඒ වැටහිමකුත් තියෙනවා. එතකොට දැන් අපිට පේනවා ඔය තුන්වෙනි මේ රවුමේදී ගත්තාම ඒ තුන්වෙනි රවුමේ තුනේදී මොකද වෙන්නේ? මෙන්න මේ සුඛය කියන එක මේ පැත්තෙන් පරාමාසයට ගත වෙනවා. ඒ කියන්නේ අර C කියන පොයින්ට් එක නේද? ඒ වෙලාවේදී සුඛය පරාමාසගත වීම කියන එක තියෙනවා. එතකොට හැබැයි ඒ වෙනකොට අපිට ජරා ධර්මයේ සිදු වෙලානේ නේද? මෙතනින් තියෙන ජරා ධර්මය සිද්ධ වෙලා ඉවරයි. මේ නමුත් අපි ඉතින් ඒක ඒ අත්තා කියලා ගැනීමක් කියන එක තියෙනවා. ඉතින් ඔන්න ඔය වෙලාවේදී මට කල්පනා වුණේ ඔය රොදන් මෙතන රොගන් වදති අත්තනෝ කියලා කියන රොදන් වදති අත්තනෝ කියලා ඔක දෙපැත්තකටම බෙන්ලා දීලා තියෙනවා. ඒ ඒ පාලි වචනය ගත්තාම එතෙන්ති පෙන්න්න නොව පෙටකෝපදේශය අත්තායයි කියල ගැනීමම තමයි රෝගය. එතකොට it is a sickness that it calls self. අත්තා කියල ගත්තේකම රෝගය කෙනක තියෙන. ඉතින් අපිට දැම් මෙතන කෙනෙකුට ප්‍රඥාවිතුව බලන්නකොට පේනවා ඒ තුන තුන තුන්ගනි රවමේ තුන කියන්නේ රූපේ ජරාව. ඊළඟට අපිට පේනවා ඒ කියන්නේ රූපයයි රූපය නිසා පවතිනවා කියන දිට්ඨිය මිදලා තමයි අපි මේ ජරාව කතාව ඇති වෙලා තියෙන්නේ. ඉතින් තුනේ තුන අපි ආවා. ඊට පස්සේ මෙතනින් අත්තා කියලා දැන් තුන හතර ඊට පස්සේ පරාමාසයෙන් නැයින් පස්සේ එතනින් අත්තා කියලා කතාවක් අපිට ඇති වෙලා තියෙනවා. ඔන්නේ දිට්ඨිය කියන එක විදුනට පස්සේ මොකද වෙන්නේ? දැන් අපිට තියෙනවා මේ පවතිනවා කියන සංකල්පය බිඳෙනවා. දිට්ඨිය විදුනට පස්සේ දැන් පෑනක් හරි මොකක් හරි එකක් ගන්නකෝ. ඒකේ පවතිනවා කියන සංකල්පය තමන්ට නැති වෙලා යනවා. දැන් ඔයා ඔයගොල්ලෝ කම්පියුටර් එකක් ගන්නවා නම් ඒ කම්පියුටර් එක කැඩෙනවා නම් තව එකක් ගත්තා නම් ඒකත් කැඩෙනවා. දැන් ඊට පස්සේ තමන්ට පේනවා නම් මේ සල්ලි දීලවත් මේ ගන්න කම්පියුටර් එකක් නෑ කැඩෙනවා කියලා අන්න දිට්ඨිය විදුනට පස්සේ අර තමන්ගේ යම්කිසි සංකල්පයක් තියෙනවා මේව පවතිනවා කියලා නේද? දැන් ඒ සංකල්පය බිඳිනවා දිට්ඨිය විදුනට පස්සේ. ඉතින් ඒ සංකල්පය බිඳුනට පස්සේ අපිට වෙන්නේ මොකද? ඔය 3 6 කියන එක. දැන් එහෙමනම් අපිට ඇති වෙනවා ව්‍යාධි ධර්මයේ කියන එක ඇති වෙනවා. ඒ 6 වෙනි ස්ටෙප් එක. එහෙනම් ඕනම එකක ඕනම රවුමක නිතරම හිතන්න 6. අපි අර දිට්ඨි අනුසේ ආවා වූ කියන දේ තියෙනවනේ. අන්න ඒකේ තියෙන්නේ අපි දන්නවනේ දිට්ඨි අනුසේනිය 6 වෙනි ස්ටෙප් එක ඉන්නේ. එතකොට ඒක ඕනම වෙලාවක හිතන්න මේ සංකල්පයේ බිඳිලා අපිට ඇති වෙන ව්‍යාධි ධර්මයන්. රූප වේවා වේදනා වේවා සංඥා වේවා ඕනම එකක ඒ ව්‍යාධිය කියන එක තමයි අපේ ඇති වෙන්නේ කියන එක. එතකොට එහෙමනම් තුන්වෙනි රවුමේ 6ේදී රූපේ ව්‍යාධිය කියන එක තියෙනවා. එතකොට දැන් අපි ඉතින් ඕවාගේ දේවල් අරගෙන තමයි අපේ මේ අත්ත කතාවල් අපි තියෙන්නේ. ඉතින් තුනේ තුනේදී මෙතන ආවා පරාමාස වුණා ඒව අරගෙන ඉතින් අපි අත්ත කතාවල් ඇති වෙලා තියෙනවා. ලෙඩක් ගත්තා කියලා කියන්නේ නේද? ඔයා ගත්තේ ලෙඩක් නේ කියලා මිනිස්සු කියන්නේ. ආන් ඒ වගේ තමයි. එතකොට දැන් එහෙනම් අපි ඉගෙන ගත්තා ව්‍යාධි ධර්මය. දිට්ඨිය විඳුනාම ජරා ධර්මය. සංකල්පේ විඳුනාම ව්‍යාධි ධර්මය. ඊළඟට අපි ඉගෙන ගන්නවා මේ මරණ ධර්මය කියන එක. අපි ඒකට යමු එහෙනම් පස්වෙනි ස්ලයිඩ් එකට. මේ මරණ ධර්මය කියන එක දි බලන්න දැන් අපි කල්පනා කළා තුනේ තුන වෙනකොට රූපේ ජරා ධර්මයට යටත් වුණා කියලා. අපි තව රවුමක් කරකෙව්වා කියනකොට හතරවෙනි රවුම. හතරවෙනි රවුමේ තුනේදිත් අපි කියන්නේ සුඛයි කියලානේ. නේද? වේදනාව සුඛයි. හැබැයි රූපේ ඔය වෙනකොට ජරා වෙලා ඉවරයිනේ. ඒතර රූපේ අලලා තමයි අපේ වේදනාවක් කියන එක හටගත්තේ. කුණුඹ ගෙඩියක් කාලා ඇති වුණා වූ එක. ඒතර කුණුඹ ගෙඩිය ජරාවටපත් වුණා කිව්වහම එහෙමනම් ඉතින් ඒක ඇසුරු කරගෙන නැංගුණා වූ යම්කිසි වේදනාවක් තියෙනවද? දැන් මේක ෆ්ලෝ වෙලා යනවානේ. අන්න ඒකත් අපේ ඒ ජරාවටපත් වෙලා තියෙනවා. ඉතින් හැබැයි සුඛයි කියලා තමයි අපේ පරාමාසගත වීමක් කියන එක තියෙන්නේ. එතකොට 4 3 කියන එක වේදනාවේ ජරා ධර්මයේ. ඒ කියන්නේ දික්තිය වේදනාවයි වේදනාව නිසා මම පවතිනවා කියන දික්තිය දැන් බිඳිලා. ඇයි අර මිනිස්සයා කල්පනා කරානේ පෝතලී සූත්‍රය ආවනේ 1 2 3 නේද? හතරවෙනි එකට ආවහම ඉතින් දැන් මෙයාගේ කල්පනාව කුණුඹ ගෙඩිය අරගෙන මට ජීවත් වෙලා ඉන්න පුළුවන් ඒ කියන හැඟීම. දැන් ඉතින් එයාට අන්න ඒක ඒ ව්‍යාධි ස්වභාවයට පත් වෙලා තියෙනවා. අර කුණුඹ ගෙඩිය දැන් ඉතින් හොඳ නැහැ නේද? ඊළඟ දවසේ ගත්තාම තවත් එකක් කුණු වෙලා කියලා හිතන්නකො. අන්න ඒ වගේ. ඉතින් උතන තියෙන්නේ ඉතින් යම් කිසි දෙයක් අපි හිතමු අපේ කැඩෙනවා කියලා. දැන් ඕගොල්ලෝ ඒ කුණුඹ මුදලාලිකෙන් Tamanට ඕන කුණුඹ ගෙඩිය හම්බ වෙන්නේ නැත්නම් ඕගොල්ලෝ මොකද කරන්නේ? එදාට ඉතින් Taman ඒක විසිකරලා දානවා තමයි. දීලා හැබැයි වෙන කුණුඹ මුදලාලිකෙනේ හොයාගෙන යනවා කියන එක තියෙනවා. ඉතින් නිතරම කල්පනා කරන්නේ මෙයානේ සෞතු මං ඊළඟ පොලට ගිහිල්ලා හොඳ කුණුඹ මුදලාලි කෙනෙක් හොයා ගන්නවා. ඒක කියන්නේ ඒ වචනේ. හොඳ මුදලාලි කෙනෙක් හොයාගෙන හොඳ අඹ ගෙඩියක් හොයනවා. ඉතින් ওই අර්ථය තමයි තියෙන්නේ. යමක් කැඩුනහම අපි හොඳ එකක් හොයනවා. පලාසේ භාවිතා කරලා නැවත විඥානීය කියන එක අපි සකස් කරනවා කියන එක තියෙනවා. අර 4 4 නේද? පලාසේ නේද? අපි ඒකනේ භාවිතා කරන්නේ. එතකොට ඒ බලන්නකෝ අර හතරේ හතර මොකක් හරි මම පලාසය භාවිතා කරනවා කිව්වනම් එතෙන්දීම මලානේ නේද? එකක් මැරෙන්න එපෑය. හතරේ හතරේදී මට මේ අඹ ගෙඩිය අතහැරලා වෙන අඹ ගෙඩියක් ගන්නවා කියන්නේ මම මේක පලාස කළා කිව්වේ මේ රූපයත් එක්ක මම නැහැ වෙන රූපයක් එක්ක මම ඉන්නවා කියන එක නේද? පලාස කළා කිව්වම එහෙනම් නිතරම හිතන්නේ එතන මරණයක් කියන එක තියෙනවා කියන එක. ඉතින් බුදුහාමුදුරුවෝ කිව්වේ අර පිච්චි පිච්චි මැරෙනවා කියලා අඟුරු වලක නේද? එතකොට අපි කොහොම හරි විඥානයක් හදනවා. ඒ කියන්නේ අපි හොඳ අඹ මුදලාලි කෙනෙක් වෙනවා. එහෙම නැත්නම් ඕගොල්ලන්ගේ ස්ටයා කේස් එක වාගේ එකක් කැඩලා තිනවනම් ඕගොල්ලෝ නිකන් නෙමෙයි කල්පනා කරන්නේ. හොඳ එකක්. හොඳ එකක් හදනවා. මගේ එක දැන් සවුත් වෙලා නම් දිරලා නම් පොලිෂ් ගිහිල්ලා නම් කැඩිලා නම් මම සාම්පල් එකක් ගන්නවා. එක එක්කෙනාගෙන් අහලා ගන්නවා මේ වගේ එකක් හොඳට හදන්න පුළුවන් එකක්. අල්ලපු ගෙදරට ගිහිල්ලා බලනවා. හදලා තියෙන තැන් වලට ගිහිල්ලා බලනවා නේද? බලලා ඉතින් බලක් වෙලාට ඕගලන්ට හිතෙනවා මේ වගේ එකක් කොහොමද අර ගෙදර තියෙන්නේ අර ලී වලින් හදලා පොලිෂ් කරලා මේ ගෙදර යකඩ එකකින් තියෙන්නේ මං රත්තරන් වලින් හැදුවෝ. කොහොමද රත්තරන් වලින් හදපු එකක් දැකලත් නැහැ. නමුත් හැංගීම තියෙන්නේ අන්නේම මං ඒ විදිහට හැදුවොත් කොහොමද කියලා හොඳ එකක් හදනවා කියන හැංගීම තමයි තියෙන්නේ. එතකොට දැන් අපි කිව්වා හතරේ හතරේදී ඕගොල්ලෝ පලාස ගලා නම් එහෙමනම් එතින්දී ඕගොල්ලොන්ම ජාතියක කියන එකට ගියා. දැන් හතරේ තුනේ ඔන්න ව්‍යාධිය කියන එක අපේ තියෙනවා. ඒ කියන්නේ අර දික්තිය බිඳිලා ඇතිවිච්චා උදේ හතරේ හතරේදී ඔන්න පලාස කළා වෙන් කළා වෙන අඹ ගෙඩියක් හරි වෙන ස්ටයා කේස් එකක් හරි ගත්තා කරන කියන එක තියෙනවා. ඉතින් එහෙමනම් මේ જાතියක් ඇති වුණා නම් ඊට ඉස්සෙල්ලා අර අඹ ගෙඩියත් එක්ක හිටපු එක මැරෙන්න එපෑයි. කුණු අඹ ගෙඩියත් එක්ක හිඳලා තිබුණා වූ සුඛ වේදනාව කුණු අඹ මුදලාලි පැත්තකට දාන්න හරි ඒක සිද්ධ වෙන්න ඕන. අන්න ඒක තමයි කල්පනා කරන්න ඕනේ කොහෙදද මම මලේ. දැන් අර බෙල් ෂේප් කර්ව් එකත් එක්ක හිතන්න ABC කියලා ආවා. දැන් ඔන්න ඒක බැහැගෙන ගියා. දැන් මං ආපහු වේදනාව සකස් කළා. හතර හතර කියන එක දැනට ආවා. මං පලාස කළා මං ආවා. ඉතින් මං එහෙමනම් පලාස කළා මේකට ආවයි කියන එක තියෙනවා නම් අර ඉස්සෙල්ලා එක කොහේදී මැරෙන්න ඕනේ. එහෙමනම් අර බෙල් ෂේප් කර්ව් එකේ ඕගලන්ට පේනවා මේකේ ඊට ඉස්සෙල්ලා. දැන් මේ හතරේ තුනට ඉස්සෙල්ලා තමයි මරණය කියන එක. ඩෙත් එක කියන එක අපි ඇති වෙලා තියෙනවා. එතකොට එහෙමනම් අන්න ඒ විදිහට තමයි ඒක හිතන්න තියෙන්නේ. ඒ වෙන ක්‍රමයක් නෑ හිතන්න. හිතන්නේ කොහොමද? තමන් ඉස්සරහට හිතන්න ඕනි හතර හතර පලාස කරලා මං වෙන් කරගත්තා. එතකොට මං ඒ වෙනකොට මේකේ ව්‍යාධිය කියන එක මගේ ඇති වෙලා තියෙනවා. මගේ අදහස මම හොඳ එකක් හදනවා කියලා ජෙනරේට් කරගත්තා. එතකොට තමන් ඔන්න පලාස කරලා එකක් හැදුවා. මම මෙතන හඳන් ජාතියට යනවා නම් එහෙනම් ඊට ඉස්සෙල්ලා මම මැරලා තියෙනවා. මැරිච් එක තමයි හතර දෙක කියන්නේ. ඉතින් බලන්න හතර දෙක මරණය කියලා කියන්නේ හතර දෙක දෙක කියන්නේ මොකද්ද? ස්ටෙප් 2 කියන්නේ නිත්‍යයි කියලා නේද? අපි එහෙනම් මේ නිත්‍යයි කියලා අරගෙන තියෙන්නේ මොකද්ද? මරණය. මරණය තමයි නිත්‍යයි කියලා. අර අපිට පේනවා උදේ භාවනාවක බැලුවාම ඉඳන් සච්චේ ඉඳන් දියේ පාර ගලාගෙන කඩාගෙන වැටෙනවා. දැන් බලන්න වෝටර්ෆෝල් එකකට ගිහිල්ලා ඕගොල්ලෝ කියන්නේ ආ ෂෝ මේක හරි ලස්සනට තියෙනවානේ. වතුර හොඳට ගලනවා. බොහොම සන්තෝෂ වෙනවා නේද? සින්දුත් කියනවා ඇති ඇතින්ද කියලා. අන්දේට වැළුවාම ඇත්තෙම කියනවා නම් මෙතන වෙන්නේ මොකද්ද? අර දිය පහර අරකේ ඇවිල්ලා කඩාගෙන වැටලා කුඩු පට්ටම් වෙලා යනවා කියන එකයි. ආන්න ඒකට තමයි අපි මේ නිත්‍යයි. දැන් ඊළඟ දවසෙත් ඇවිල්ලා බලනකොට වතුර ගලනවා නම් අපි කියනවා ආ නිත්‍යයි. බලන්න මේ හොඳට තියෙන නිත්‍ය කතාවක් අපි කියන්නේ නැහැ. මේ හොඳට ගලාගෙන යනවා කියන එක. ඇත්තෙම කියනවා නම් වෙන්නේ පල්ලෙහාට වැටලා කුඩු වෙලා යනවා. ආන් මේ වගේ තමයි විඥාන ධාරාව කැඩලා කුඩු වෙලා යනකොට අපි කියනවා නිත්‍යයි කියලා. ඒකයි කියන්නේ. ඒකේ මරණය තමයි අපි මේ නිත්‍යයි කියලා. ඉතින් අන්න මේ වගේ කාරණාවන් Taman ටිකක් බොහොම පරිස්සමින් බලන්න ඕනේ. මේක නිකන් බලලා බෑ මේක. දැන් රහතන් වහන්සේ මට පුරුදු කරේ මේක කෑල්ලෙන් කෑල්ලට එක දවසකට කෑල්ලයි දෙකයි කරන්නේ. එතකොට මෙතනින් බලා ගන්නවා මෙන්න එහෙනම් අපි මේ මොකද්ද මේ අපි මේ කතා කරමු නිත්‍ය කතාව. මේ විඥානයේ නිත්‍යභාවය කියන්නේ මේ මරණය කියන එක තමයි විඥානීය නිත්‍යභාවය වෙලා තියෙන්නේ. වේදනාව ජරාව කියන්නේ දික්තිය බිඳිලා. එතකොට දැන් අපි එහෙනම් හතර හතර දක්වා ඇවිල්ලා තියෙනවා. එතකොට ඊළඟට දැන් අපිට පේනවා මෙහෙම දෙයක්. දැන් හැබැයි මෙන්න මෙහෙම දෙයක් මෙතන මේකේ ලියලා තියෙනවා. ওই දෙවිනි රෞමිදිත් මරණයන් කියනවා තියෙනවා. ඒ කියන්නේ මං යම්කිසි පුද්ගලෙක් දිහා බලාගෙන ඉඳලා මං එකපාරටම ඊළඟ අනිත් මනුස්සයා දිහා බැලුවා කිව්වේ අර රූපේ මං වෙන් කළානේ. එහෙනම් අරකට එක්ක තිබිච්ච කතාව මලා දැන් වෙන එකක් ඇති වෙනවා කියන එක තියෙනවා. දෙවෙනි රාමිතිත් තියෙනවා. එතකොට මෙතන මේ අපි කතා කරන්නේ හතරවෙනි රාමිතිය අර වේදනාවන් හිම ඇති වෙලා ඇතිවෙන්නා වූ ඒ මරණියන් කියන එක අපි මෙතන කතා කරා. දැන් හතරවෙනි තුනේදී අපි ඉගෙන ගත්ත වේදනාවේ ජරා ධර්මය. හතරේ හතරේදී නැවත ඉපදීමක් කියන එක සිද්ධ වෙනවා. දැන් හතරේ හයේදී කියන එකේ ගත්තාම වේදනාවේ ව්‍යාධිය කියන එක සිද්ධ වෙනවා. මතකද අපි කිව්වා තුනේ හය. මේ තුනේ හය කියන එක අපි පෙන්නුවා ඒක ඇවිල්ලා රූපේ ව්‍යාධිය කියලා. ව්‍යාධිය කිව්වහම සංකල්පය කියන එක බිඳිලා. ඒ කියන්නේ රූපයයි රූපයයි එක්ක ඉන්න පුළුවන් කියන සංකල්පය බිඳිලා රූපේ ව්‍යාධිය වුණා. දැන් අපි කියනවා වේදනාවයි වේදනාවත් එක්ක ඉන්න පුළුවන් ඒ කියන සංකල්පය බිඳිලා. ඉතින් ඕක ප්‍රැක්ටිකලිම පේනවනේ. දැන් මිනිස්සෙක් ඉන්නවා අසනීප වෙලා. වේදනාවන් හරියට විඳිනවා නේද? එතකොට අර තමන් ලෙඩ වෙලා තියෙන ස්වභාවය තියෙනවා. ඉතින් යාට පේනවනේ අනේ මේ ලෙඩේ නිසා මේ ලෙඩෙත් එක්ක නම් මම පවතින්නේ නැහැ නේද? මේ ලෙඩේ තියෙන නිසා මං ජීවත් වෙන්නේ නැහැ, මම මැරලා යනවා කියන අර්ථය තියෙනවනේ. අන්න මේ විදිහට කල්පනා කරන්න පුළුවන් වේදනාවේ ව්‍යාධිය. ඉතින් මේක තමයි අප්‍රිය සංපයෝගය. ඉතින් හරිනේ තමන්ට ඉතින් ඒ වගේ අසනීපයක් තියෙනවා නම් ඉතින් තමන්ට පේනවා ඉතින් අප්‍රිය සංපයෝගය කියන එක. එතකොට ඒ මෙතන 4 6 කියන එක අපි කියනවා වේදනාවේ ව්‍යාධි අප්‍රිය සංපයෝගය කියලා. ඉතින් නිතරම හිතන්න 6 numbers 6 එනවා නම් සංකල්පයේ බිඳුණා. ඒව තමයි ව්‍යාධීන් වශයෙන් අපි ගන්නෙ. ඉතින් 4 6 වෙන්න ඉස්සෙල්ලා අපි 4 5 කියන එක කතාවක් ඇති වෙලා තියෙන්න බෑ නේද? 4 6 වෙන්නකොට 4 5 කියන එක වෙලා තියෙන්න ඕන. ඉතින් බලන්න මෙන්න මේ යම්පිච්ඡන් නලබති තම්පි දුක්ඛය කියන එක. යම්පිච්ඡන් නලබති තම්පි දුක්ඛය කියලා කියන්නේ මොකද්ද? මේ ව්‍යාධිය කියන එක ඇතිවෙච්ච පුද්ගලයා කල්පනා කරනවා අනේ අපි ව්‍යාධියටපත් නොවෙනවා නම් කියලා නේද? ඉතින් අපි බලමු එහෙමනම් ඊළඟ ස්ලයිඩ් එකට ගිහිල්ලා ඒකේ සම්බන්ධතාවය. ව්‍යාධියටපත් වෙච්ච කෙනා කල්පනා කරනවා අනේ අපි ව්‍යාධියටපත් වෙන්නේ නැත්තම්. 6 වෙනි ස්ලයිඩ් එකේ ඒක පෙන්වනවා. එතකොට මේකේ ඕගලන්ට පේනවා දැන් ඔය දෙක එක කියලා කියන්නේ අපි දන්න ওই තයෝදම්ම සූත්‍රයත් එක්ක තියෙන එක අත්තා කියන සංඥාව නේද? එතකොට අත්තා කියලා ගත්තාම ඒකෙන් අපි ඉගෙන ගත්තානේ අර දිට්ඨියත් එක්ක අපි එනවා කියලා 1.3 මෝහය කියන එකට. ඉතින් මේ ධර්මයන් දෙක ගත්තාම පැරලල්. ඒ කියන්නේ මේ රේඛාවට මේ රේඛාව පැරලල් වෙනවා. අර උඩ යමක් සිද්ධ වෙනවද යටත් ඒ විදිහටම යම් කිසි දෙයක් සිද්ධ වීමක් කියන එක තියෙනවා. මේක හරියට අර අපි කතා කරේ බෝල කූඩුව. බෝල කූඩුවේ ඕගොල්ලෝ උඩ කෙරවල ඇකිලුවා නම් හරි මොනවා හරි කරා නම් ඒ ස්ට්‍රක්චර් එකක් මෙතේ පල්ලෙහා කෙරවලත් ඇකිලෙනවා වෙනස් වෙනවා කියන එක තියෙනවා. එතකොට එහෙමනම් ඕගලන්ට පේනවා දැන් මෙතන මේ අත්ත් සංඥාව අපේ මෝහෙට ගිහිල්ලා තියෙනවා නේද? ආන් ඒ වගේම තමයි ඒ මෙතන ව්‍යාධියත් එක්ක මෙතෙන්ට ආවා කියලා කියන්නේ. ඉතින් අපි ඔවගේ දෙයක් අරගෙන අපි ව්‍යාධී වෙලා තියෙන්නේ. රොදංගදති අත්තනෝ කියලා කිව්වේ නේද? රෝගී සංඥාවක් මගේ කියලා අරගෙන නේද? එතකොට එහෙමනම් ඔයගලන්ට පේනවා මෙතනින් අපි යම් පිච්චන් නලබිති තම්පි දුක්ඛයේ තුලට ගිහිල්ලා තියෙන්නේ මොකද්ද? අත්ත සංඥාව කියන එක ඒක ඇතුල් වෙලා තියෙනවා. දැන් අන්න එතෙන්ට ආවට පස්සේ එහෙමනම් අපි ඉගෙන ගත්තා 4 5 කියන්නේ අත්තා. එතකොට අත්තා කියන එක ඇවිල්ලා තිනෝ යම් පිච්චන් නලබිති තම්පි දුක්ඛය කියන එක. ඊළඟට අපි ඉගෙන ගන්නවා මේ 4 7 ප්‍රියේ විප්පයෝගිය කියන එක නේද? එතකොට දැන් ඒ කියන්නේ Tamanට ඔන්න බබා වගේ රූපයක් කියන එක තිබුණා. ඒ වගේ රූපයකින් Tamanට ඉන්න කැමැත්තක් කියන එක තිබුණා. ඉතින් නන්දිය කියන්නේ 7 කියන්නේ නන්දියනේ නේද? එතකොට එහෙමනම් Tamanට පේනවා මලාට පස්සේ ඉපදෙන්න තිබුණා වූ කැමැත්ත කියන එක. එතකොට එහෙනම් ප්‍රියේ විප්පයෝගිය කියන එක 4 7 කියන එකට අපි ඇවිල්ලා තියෙනවා. ඊළඟට ආපහු තියෙනවා ඉතින් මතක තියාගන්න ඔය ප්‍රියේ විප්පයෝගිය තුල ඔය මිච්ඡා දිට්ඨිය කියන එක තියෙනවා කියන එක ගලාගෙන ඇවිල්ලා තියෙනවා ඒක තුලට. ඒ 5 3 කියන එක සංඥාවේ ජරාව කියන එක. ඔය 5 3 3 කිව්වහම මොකක්ද තියෙන්නේ? නිතරම අපිට පේනවා තුනයි කියලා කිව්වහම ජරාව, දිට්ඨියයි, ඒ කියන්නේ සංඥාවයි, සංඥාවත් එක්ක ඉන්න පුළුවන් කියනවා දිට්ඨිය කියන එක බිඳිලා. හැබැයි තුනයි කියලා කියන්නේ නිතරම සුඛයි කියලා ගන්නවා නේද? ඒ කියන්නේ ඒකට ඉස්සෙල්ලා නිත්‍යභාවයක් කියන එක එහෙම තිබිලා තියෙනවා. එතන නිත්‍යභාවයක් තිබිලා සුඛයි කියලා එක තියෙනවා. ඉතින් හැබැයි අපි බලන්න පහ තුන වෙනකොට ඒ සුඛයි කියලා කියනකොට මෙන්න මේ අවස්ථාව, මේක තමයි පහ තුන කියන එක, ඒ සංඥාවේ ජරාව. මේක වෙන්න ඉස්සෙල්ලා අපිට ප්‍රිය දේවල් වලින් අපි වෙන් වෙලා තියවරයි. මේ ප්‍රිය දේකින් වෙන් වෙච්ච මනුස්සයා තමයි මේ කියන්නේ සුඛයි කියලා. තේරුණාද ඒකේ කන්ෆියුෂන් එක? ප්‍රිය දේකින් වෙන් වෙච්ච මනුස්සයා සුඛයි කියලා කියනවා. ඉතින් ඒ වගේම තමන්ට අප්‍රිය දේවලුත් සම්ප්‍රයෝග වෙලා ඒත් කියනවා සුඛයි. මොකද 5 3 ඇති වෙන්නේ 4 6 4 7 වෙලානේ නේද? ඒව සිද්ධ වෙලා ඉවරයි. ඉතින් මේ මනුස්සයාට ගොඩක් දේවල් මේ වෙනකොට සිද්ධ වෙලා තියෙනවා. ඒ කියන්නේ මෙතනින් බැලුවාම ඕගලන්ට පේනවා ඒ පිළිවෙලට මෙතන වේදනාවේ ජරාව කියන එක තියෙනවා. මේ හරියින් ගත්තාම ඉතින් මරණයක් උත් සිද්ධ වෙලා තියෙනවා. මෙතනින් ගත්තාම වේදනාවේ ව්‍යාධිය, සංකල්පයන් බිඳුනා කියන එකක් තියෙනවා. ඉතින් දැන් මෙතනදි බබා වගේ රූපයකින් වෙන් වෙලා එවැනි රූපයකින් ඉන්න කැමැත්තකුත් තියෙනවා. ඉතින් එහෙමත් කැමැත්තකුත් තිබිලා දැන් අපි කියනවා මෙතන පහ තුන සුඛයි. සුඛයි කියන එක නේ කියන්නේ. එතකොට මේක තනිකර අර සංඥාවේ ජරාව, සංඥාවත් එක්ක ඉන්න බෑ. ඒ කියන්නේ අර සංඥාව කියන එකට අගයන් ආවේ කොහොමද? රූපය කියන එක නැත්තම් වේදනා කතාවක් නෑනේ. කවදා හරි ඕගොල්ලන්ගේ මේ රූපය නිසා හේතු කොටගෙන තමයි ඇති වුනේ. දැන් ඕගොල්ලෝ කෙනෙක් හිතුවොත් නිව සංඥාන සංඥායතන ලාභියා කියලා. ඒ මනුස්සයා එක පාටම මේ නිව සංඥාන සංඥායතන ලාභියා වගේ මුළු ලෝකේ එක පාටම පහළ වුණා කියන එක නෙමෙයිනේ. කොහොමද මුලින් රූපයක ආදීනව දැකලා මට එපා කිව්වා. වේදනාවේ ආදීනව දැකලා ඒක එපා කිව්වා. ඔහොම ගලවගෙන ගලවගෙන ගිහිල්ලානේ. නමුත් මට මේ රූප වේදනාව ගැන හැඟීමක් තියෙනවා නම් මට රූපය ගැන හැඟීමක් වෙලා අඹගෙඩිය කෑවේ නැත්තම් මම කොහොමද දන්නේ ඒකේ රසයක් තියෙනවයි කියන එක? නිකන් අඹගෙඩිය විතරයි නේද? ඒත් ඕක අපි පොඩි කාලේ ඉඳන්ම පුරුදු වුණානේ. දැන් බලන්න බබෙක් කොහොමද ඉගෙන ගන්න? බබාට මොකක් හරි එකක් දුන්නාම කටේ දාලා බලනවා. රබර් බෝලයක් දුන්නාම කටේ දාලා බලනවා. එතන හපන එකක් හමු වුණා නම් අන්න කාලා ඔන්න රසයක් තියෙනවා. රබර් බෝලේ යා තීරුම් ගන්නවා මේක කටෙන්, මේක කන එකක් නෙමෙයි. තේරෙනවද? එතකොට අන්න ඒ විදිහට ස්පර්ශ කළා තමයි අපි ওই හැංගීම් කියන්නේ අපිට ඇති වෙලා තියෙනවා. එතකොට දැන් ඔය රූපය නිසා වේදනාවක් නැති වෙනවා. ඉතින් ඒ පාර දැන් රූපය මැරලා ගියා. ඊට පස්සේ වේදනාවන් කියන ඒවත් දැන් ජරාවටපත් වෙලා, ව්‍යාධියටපත් වෙලා. ඉතින් එහෙම වුණායින් පස්සේ අර ඒක නිසා ඇති වුණා යම්කිසි සංඥා කොටාසයක් තියෙනවද? අන්න ඒවත් ජරාවටපත් වෙලා. අන්න ඒකයි ගන්න තියෙන්නේ. එතකොට ඉතින් සංඥාවේ ජරාව කියන එක අපිට පේනවා මේ නිත්‍යයි ගත්ත සංඥාව වෙනස් වෙලා තියෙනවා. ඒ කියන්නේ මේ 4-7 කියන එක එහෙම වෙනස් වෙලා මම ප්‍රිය දේකුණුත් වෙන් වෙලා. ඒ හැබැයි මම තාම සුඛයි කියනවා. ඒක තමයි මේ සංඥාවේ ජරාව කියන එක. එතකොට ඊළඟට ආපහු ඔයගලන්ට තියෙනවා දැන් අපි 5-3 කියන එක ඉගෙන ගත්තා. ඊළඟට 7-7 කියන්නේ උපායාසය කියන එක. ඉතින් මැරිච්ච මනුස්සයාට ඉතින් උපායාසය කියන එක ඒක තියෙනවනේ නේද? එතකොට දැන් ඕගොල්ලෝ දන්නවා ඔය මේ උපායාසය කියන එක අපි ලකුණු කරන්නේ ඔය සතර ආහාර දුක්ඛේ නම් අර පළවෙනි එකයි දෙවෙනි එකයි අතරටම ඇවිල්ලා නේද? ළඟටම ඇවිල්ලා දෙවෙනි පාර දෙකේ පල්ලෙහාට ගිහිල්ලා තමයි ඒක තියෙන්නේ. ඒක අසර ලකුණු කළා කියන්නේ ඉතින් ක්‍රෝධ උපායාසය කියන එක අප තමන් සිහි කරන්න ඕනේ. ඉතින් අපි කොයි ආකාරයකට ජීවත් වෙන්න හිතුවත් අපි මැරෙලා වැටෙනවා. එතකොට මැරිච්ච මනුස්සයාට අන්න පීක් පොයින්ට් එක ඇවිල්ලා තියෙනවා. කොහොම කරත් මැරලා වැටෙනවා. මැරිච්ච මනුස්සයාට ලොකු ඩිස්ට්‍රෙස් එකක් තියෙනවා කෝධුපායාසය කියන එක. එතකොට ඉතින් මේ කාරණා ටික කෙනෙකුට අර කෙටි සටහනක් වශයෙන් ලකුණු කරගන්න පුළුවන්කම කියන එක තියෙනවා මෙන්න මේ ඩයග්‍රෑම් එකේ නේද? මෙතන විඥානයේ නිත්‍යභාවය කියන එක අපි ගන්නෙ මොකද්ද? මරණය කියන එක. මරණය තමයි විඥානයේ නිත්‍යභාවය කියන එක. ඊළඟට 4-6-4-3 කිව්වහම වේදනාවේ ජරාව කියන එක. අන්න එතනින් අපි තමයි මාක් කරගත්තා නම් දිට්ඨිය බිඳුණා. දිට්ඨිය බිඳිලා තමයි ඒක තියෙන්නේ. ඊළඟට මේ උඩ ලයින් එකේ ආපහු ඕගලන්ට පේනවා 5-3 කියන එක ගත්තොත් සංඥාවේ ජරාව. එතකොට නිත්‍යයගෙත් ගත්ත සංඥාව වෙනස් වෙලා තිනවා කියන එක පේනවා. ඒ කියන්නේ හතර හත වුණා කියන එක මතක තියාගන්නවා. ජරාව කියලා කිව්වම නිතරම දිට්ඨිය බිඳුනා කියන එක තමන්ට මතක තියාගන්න පුළුවන්, ලියා ගන්න පුළුවන්. අන්නේ මර සමරිහයකට එන්න ඕනි තමන්ගේ භාවනා කරලා ගත්තා වූ වගේ ඔ කියනවා. එතකොට හතර හතර කියලා කිව්වහම අපි සංස්කාරවල නිත්‍යභාවය තමයි අපේ මේ ජාතිය වෙලා තියෙන්නේ. ඒ කියන්නේ සංස්කාරයන් බිඳුනට පස්සේ අපි ඉතින් කොහොම හරි තව සංස්කාරයක් හදනවා. ඒක නිත්‍යභාවය කියලා. ඉතින් එතකොට හතර හතරදී ඕගලන්ට මතකයි ඉතින් පලාස කරන්න ඉතින් ওই අර්ථය ඉන්නේ නේද? මේකට වඩා මේක හොඳයි කිකේ පලාස කරනවා කියන්නේ. එතකොට එහෙමනම් අපිට ඉතින්දී භාවනාවේදීම පේනවා වේදනාව කියන එක මගේ ව්‍යාධි වුණායින් පස්සේ මම පලාස කළා, එකක් හැදුවා, හැදුවා නම් ඊට ඉස්සෙල්ලා මම මැරලා තියෙන්න ඕනේ. ඒක තමයි 4-2 කියන්නේ. ඉතින් ඒ වගේ බලාගෙන යනවා 4-5. ඉතින් 4-5 කියන එක අත්තායයි ගැනීම මෙතන තියෙනවා කියලා කෙනෙකුට ලියා ගන්න පුළුවන් කෙටියෙන්. ඉතින් ඒක සමන්ට සම්බන්ධතාවය නම් පේනවා. අර රොදන් වදති අත්තනෝ කිව්වනේ නේද? මේක රෝගී සංඥාව මගේ කියලා අරගෙන තමයි මේක ඇති වෙලා තියෙන්නේ. ඊළඟට මෙතන 4-6 කිව්වහම වේදනාවේ ව්‍යාධිය. ඒ කියන්නේ සංකල්පය කියන එක බිඳුනා කියන එක. ආපහු කෙනෙකුට ලියා ගන්න පුළුවන් 4-7 කියන තැන අර බබා වගේ රූපයකින් වෙන්ුණා. ඒ වගේ රූපයකින් ඉන්න කැමැත්ත. 7 කියන්නේ නන්දියනේ නේද? එතකොට ඒක කැමැත්ත. මැලාට පස්සේ ඉපදීමට ඇති කැමැත්ත. ඉතින් මෙතන 7-7 නම් ලියා ගන්න තියෙන්නේ අර මරුණු මිනිස්සයාට දැඩි වෙහෙසක් තියනවා කියන එක. 7-7 ගියාම මොකද්ද කිව්වේ? 7-7 වදිනවා කියන්නේ රෝධූපායාසය නේද? එතකොට ඒක තමයි මෙතන පෙන්නන්නේ. එතකොට දැන් අපි බලලා තිනවා මේ 6 වෙනි එකේ 7-7 දක්වා. දැන් අපි බලන්න යන්නේ මේ රවුම් අගයන් එක්ක මේ ආශ්‍රවයන් කියන එක ඇති වෙන හැටි. එතකොට ওই කාමාශ්‍රවය කියන එක ඇති වෙන්නේ මේ 4-4. ඒ කියන්නේ සුඛය කියන එක පරාමාස වෙලා තමයි කාමාශ්‍රවය කියන එක ඇති වෙන්නේ. භවආශ්‍රවය කියන එක ඇති වෙන්නේ අත්තා කියන එක උනාට පස්සේ. එතකොට අපිට පේනවා එහෙනම් 5 රවුමෙන් පස්සේ තමයි මේක ඇති වෙන්නේ. ඉතින් මේක පැවැත්වීමට උත්සාහ කරනවා මේ විදිහට අත්තා කියලා අරගෙන. අඹ ගෙඩියෙම ලාභයි කියලා ගන්න ওই අවස්ථාව අත්තා කියන එක වෙලානේ. ඒ 8 රවුමෙන් පස්සේ අපි සංස්කාර වලට අගයන් කියනියව දෙනවා. එතකොට ওই ditthi ආශ්‍රය කියන එක ඇති වෙන්නේ 8 රවුමෙන් පස්සේ කියන එක තියෙනවා. උතන අපිට හිතෙනවා ওই විදිහට අර භව ආශ්‍රව වෙන අවස්ථාව වෙනකොට එන ධම්මමච්චරි එහෙම තියෙනවා නම් මට 7 රවුමේ 7-1 ඒ වගේ වෙලා මට ditthi ආශ්‍රව වේවිද කියලා හිතෙනවා. නමුත් ඒක එහෙම සිද්ධ වෙන්නේ නැහැ. මොකද අර ධම්මපච්චරී තිබිච්ච ඵලයට ditthi ආශ්‍රව වෙන්නේ නැහැ. උදාහරණයක් තමයි දැන් කෙනෙක් හොඳට කෙමිස්ට්‍රි ෆිසික්ස් හරි මොනව හරි ඉගෙනගෙන තියෙන්න පුළුවන් ඉංජිනේරින් හරි. ඉතින් කෙනෙක් කියන්න පුළුවන් මම ගිහිල්ලා මට මේව ඔක්කොම කරන්න පුළුවන් කියලා. හැබැයි අර ආයතනය කියන්න ඕනි ආ ඔයාට කියන්න කරන්න පුළුවන් කියන එක අපි පිළිගන්නවද නැද්ද කියන එක ඒගොල්ලෝ කියන්න ඕන. රස්සාව කරන්න පුළුවන්ද කියන එක නේද? අන්න ඒගොල්ලෝ පිළිගත්තොත් තමයි දෙන්නේ. ඒ කියන්නේ සංස්කාර වලට අගයක් කියන එක දෙන්න ඕනේ. අන්නේ සංස්කාර වලට අගයක් දුන්නට පස්සේ තමයි අපිට ඔය ditthi ආශ්‍රව කියන එක තියෙන්නේ. එතකොට 8 රවුමෙන් පස්සේ තමයි ඒක සිද්ධ වෙන්නේ. අවිද්‍යා ආශ්‍රව කියන එක ඇති වෙන්නේ 10 රවුමෙන් පස්සේ. ඉතින් ඔක අර බෙල් ෂේප් කර්ව් එකක් අපි කියවනේ AB කියලා පොයින්ට්ස් දෙකක් එනවන්නේ නේද? දැන් අර මුලින් අපි ලකුණු කරේ ඒ පල්ලෙහා B උඩ නේද? ඉතින් අපි හිතමු ඔය එක ටික ටික උඩට ගිහිල්ලයි කියලා. එහෙම නැත්නම් B එක පොඩ පොඩ චප්ප වෙලා පල්ලෙහාට ඇවිල්ලයි කියලා. ඔය AB දෙක කවදාවත් සමාන වෙන්නේ නැහැ. නමුත් ඒවා ක්ලෝස් වෙන අවස්ථාවන් තියෙනවා. ඉතින් ඒ වගේ අවස්ථාවලත් විඥානීය ධාරාව කියන එක ගලනවා. තීන විද්ද ස්වභාවය කියන එක තිබුණා. ඒ ධාරාව ගලනවා කියන එක ඒක සිද්ධ වෙනවා. ඒක තමයි මම කියවර සෙකන්ඩ් ඔපිනියන් එක හරි භාවිතා කරලා ඒක කරනවා කියලා. එතකොට ඔය 10 රවුමෙන් පස්සේ මේ තමයි එතන අපිට ඔය අවිද්‍යා ආශ්‍රව කියන එක ඇති වෙන්නේ. එතකොට අපි එහෙමනම් ඒ රවුම් ටික බැලුවා ඒ ආශ්‍රවයත් එක්ක. එතකොට එහෙමනම් අපි 7 වෙනි ස්ලයිඩ් එකට ගියොත් ඒ හත්වෙනි ස්ලයිඩ් එකේ ඕගලන්ට පේනවා අවගොලු දන්නා වූ ධර්මයක් තමයි අර පට්ඨාන පාළිය තිබෙනා වූ සම්බන්ධතාවය. මේක ඕගලන්ට පේනවා මේ දිට්ටි ආශ්‍රවය කියන කෙනෙකුට තියෙනවා නම් අවිද්‍යා ආශ්‍රවය ඇති වෙනවා, අවිද්‍යා ආශ්‍රවය තියෙනවා නම් දිට්ටි ආශ්‍රවය. මේ රෙඩ් ඇරෝ එකකින් තියෙන එක දෙපැත්තටම යනවා කියන එකයි. අවිද්‍යා ආශ්‍රවය තියෙනවා නම් කාමාශ්‍රව, කාමාශ්‍රව තියෙනවා නම් අවිද්‍යා ආශ්‍රවය කියන එක ඇති වෙනවා. ග්‍රීන් ඇරෝ එකකින් පෙන්වන්නේ වයි තියෙන්නේ ඒක එක පැත්තයි නේද? භව ආශ්‍රවයෙන් අවිද්‍යා ආශ්‍රව, දිට්ටි ආශ්‍රව තියෙනවා නම් කාමාශ්‍රව. හැබැයි මතක තියාගන්න දිට්ටි ආශ්‍රව තියෙනවා නම් ඉතින් අවිද්‍යා ආශ්‍රව වෙලා ඒක හරහා කාමාශ්‍රවයන් වෙනවා කියන එක තියෙනවා. ඉතින් අපිට මේක මේ අවසානයේදී අපි මේක පෙන්නනවා මේ දිට්ටි ආශ්‍රව කියන එක මෙහෙම අයිසොලේට් භව ආශ්‍රව කියන එක අයිසොලේට් වෙලා තියෙන්නේ මොකද කියන එක. ඒක එහෙම වෙන් වෙලා තියලා ඒකෙන් එයා කන්ට්‍රිබියුට් කරනවා ඒ අවිද්‍යා ආශ්‍රවයට. ඒක පැහැදිලි වෙනවා පස්සේ අපි ওই ස්ලයිඩ් වල බලාගෙන ගියාම. එතකොට එහෙමනම් අපි 8 වෙනි ස්ලයිඩ් එකට යමු. ඔය ආයතන භාවනාව දෙකේ අපි තේරුම් ගත්තා ඔය ඒරියාස් දෙකක් සමාන වෙන්නේ නැතුනහම, ඒරියා 1 නැත්නම් ඒරියා 2 කියන එක සමාන වෙන්නේ නැතුනහම අපිට අර කාමච්ඡන්දය කියන එක හඳුන්වා දුන්නා. ඉතින් ඔය වෙනස ඇති වෙන්න නම් අපිට පේනවා මේ ඒරියා 2 වලට යම්කිසි දෙයක් එකතු වෙලා තියෙන්න ඕන කියලා. ඉතින් ඒකට එකතු වෙලා තියෙන්නේ මොනවද? එකක් තමයි මේ ජරාවට යෑම කියන එක තමයි එකතු වෙලා තියෙන්නේ. අනිත් එක තමයි මේ ගති ලක්ෂණයන් කියන එක. ඉතින් ওই ගති ලක්ෂණයන් කියන එක කොහොමද අපිට ඇති වෙලා තින්නේ? මෙන්න මේ අනුසය වූ ධර්මයන් නිසා. එතකොට අනුසය ධර්මයන් කොහොමද ඇති වෙන්නේ කියලා බලුවහම ආශ්‍රයයන් නිසා. එතකොට එහෙනම් මේ ආශ්‍රයයන් විසින් තමයි මේ විදිහට කරලා මේවායින් වෙනස්කම් කියන ඒවා හැම ඇති කරගන්න තියෙන්නේ. ඉතින් කාමච්ඡන්දයන් කියන ඒවා ඇති වෙලා තියෙන්නේ. ඉතින් මේක පෙන්වනවා මේ ආශ්‍රය කියන ඒවා අපි ඉගෙන ගත්ත පසු සංඥාවන් කියලා. සුඛ සංඥාවේ පසු එක කාමාශ්‍රය වුණා. අත්තගින සංඥාවේ පසු එක භවආශ්‍රය වුණා. නිත්‍යයි කියලා ගත්තා වූ එකේ අනිත්‍ය නිත්‍ය විපල්ලාසේ පසු සංඥාව දිට්ඨි ආශ්‍රය වුණා. එතකොට අවිද්‍යාවසට අපි මේ තිත්ත්ව රේඛාවකින් දක්වලා තියෙන නිකම්ම අවිද්‍යාවශ්‍රය නෙමෙයි. ඉදන් සත්‍යයෙන් අනුමත කළාට පස්සේ ඒ පසු සංඥාව වුණා අවිද්‍යාවශ්‍රය කියන එක වෙනවා. එතකොට ඔය ඒ චේතනාවන් කියන ඒවා ඇති වුණාට පස්සේ මේ දකුණු අත පැත්තේ යම්කිසි ධර්මයක් තියෙනවද? ඒවා වම් පැත්තට ගලාගෙන එනවා කියන එක තියෙනවා. මේ පැත්තට ගියා වූ එක මේ පැත්තට ගලාගෙන එනවා කියන එක තියෙනවා. එතකොට මෙතන ලකුණු කරලා තියෙනවා මේ සංස්කාරවලට අපි ඇලෙනවා කියන එක. ඉතින් මේ විදිහට ඕගලන්ට පේනවා ඔය මේ කාම ආශ්‍රවයන් කියන ඒවට අපි එකතු කරනවා මේ අවිද්‍යා ආශ්‍රවයෙන්, තිට්ටි ආශ්‍රවයෙන් කියන එකෙන් අපි එකතු කරනවා කියන එක. ඉතින් අර උදේ භාවනාවේ මිච්ඡා දිට්ඨිත් එක බලුවහම කෙලීම එවනවා නේද? ওই විදිහට තමයි වම් අත පැත්තට අපි එවන්නේ. සංස්කාරවල වෙනස එහෙම දැකලා ඒ විදිහට සම්බන්ධතාවය කියන එක පෙන්වනවා. එතකොට දැන් එහෙමනම් අපි ඉගෙන ගත්තා මේ කාමච්ඡන්දය. ඉතින් ඒක වෙනස්කම කියන එක අපි ඇති වෙලා තියෙන්නේ කොහොමද කියන එක ඉතින් අනුසය ධර්මය දක්වාම ඇවිල්ලා තියෙනවා. එතකොට එහෙමනම් අපි මේක පෙන්වන්නේ සබ්බාශ්‍රව භාවනාවන් කියන එක පළවෙනි භාවනාව තමයි අපි මේ පෙන්වන්නේ. අපි භාවිතා කරන්නේ මේ 9 9 10 11 කියන ස්ලයිඩ්ස් වල. ඉතින් මේකේ ලියලම තියෙනවා සබ්බාශ්‍රව භාවනාව කියලා. ඉතින් අපි දන්නවා අර කෝසජ්ජිය කියන එක කුසීත බව ඇති නොවීම පිණිස විරිය තුනක් භාවිතා කරන්නයි කියලා රහතන් වහන්සේ අපිට පෙන්වලා දුන්නා. පළවෙනි එකට කිව්වා රූපයේ කියන එක ස්පර්ශ නොකරන්න විරියක් කියලා. ඊළඟට කියනවා සංඥාව මගේ නොවෙන්න විරියක්, ආභව පෙන්නවා සංස්කාර මගේ නොවෙන්න විරියක් කියලා. දැන් ටිකකට ඉස්සෙල්ලා පෙන්නවා මේ කාමච්ඡන්දී අර වෙනස ඇති වෙලා කොහොමද ඒක ඇති උනේ කියන එක නේද? අර අනුසය ධර්මයන් මේ විදිහට කාමාශ්‍රයන් ගිහින් වෙලා කියලා. ඉතින් මේ කාමච්ඡන්දී කියන එක ඔයගොල්ලෝ දන්නවා. ඉතින් අපි අන්තිමට මේ ජරාවටනේ ඔක දික් කරාම එන්නේ නේද? ওই ඒරියාස් වල වෙනස්කම කියන එක ඇති වෙනවා. ඉතින් ඇවිල්ලා අපිට තියෙන්නේ ওই ජරාවයි කියන එකට තමයි මේ තමන්ගේ ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඒ කියන්නේ දැන් අපි දන්නවා මෙතන මේ ගිද්දි ලෝභයේ තියෙන ලයින් එක දික් කරාම එන්නේ ජරාව කියන එක. ඉතින් අපි ජරාවට නම් කැමති වෙලා තියෙන්නේ, කාමච්ඡන්ද වෙලා තියෙන්නේ. ඉතින් එහෙමනම් අපි ව්‍යාධියට, මරණයට, දුක්ඛයට, දෝමනසයට මේ ඔක්කොටම අපි කැමති වෙලා තියෙන්නේ. ඉතින් ජරා ධර්මයට කැමති නම් ඉතින් අපිට ඒකම නේද මෝහය කියලා කියන්නේ. ජරාවට කැමති වුණා කියලා කියන්නේ ඒකම තමයි අපේ මෝඩකම. ජරාවට කැමති වුණා. ඉතින් ව්‍යාධි මරණ ඉතින් මුළු දුක්ඛස්කන්ධයටම අපි අන්තිමට කැමති වෙලා තියෙනවා. ඒකම තමයි මොහොත. ඉතින් ওই බුදුහාමුදුරුව පෙන්නන්නේ ඉතින් අවිද්‍යාව කියන එක ඉතින් දුක්ඛ චතුරාර්ය සත්‍ය නොදන්නා වූ එක කියන එක නේද? එතකොට ඔයගලන්ට පේනවා මේ ඒරියා 1 එකේ ඒකෙන් ජෙනරේට් කරනවා මේ ඒරියා 4 කියන එක. එතකොට අපි මේ ජරාව කියන එක දැන අපි මේ ජරා ධර්මයට මොකක් නිසාද අපි කැමති වෙන්නේ? මොන හේතුවක් නිසාද මේ ජරාවට කැමති වෙන්නේ? දැන් මෙච්චර බලන ජරාව තියෙන්නේ, ව්‍යාධිය තියෙන්නේ, මරණය තියෙන්නේ. මෙච්චර බලබලත් ඇයි අපි මේ ජරාවට කැමති වෙන්නේ? ඇයි අපි පුණ පුණයි ජරාව ගන්නෙ? අනේ ප්‍රශ්නේ තමයි අහන්න ඕන. ඉතින් ඒකේ වෙලා තියෙන්නේ මේ ඕගලන්ට පේනවා වේදනාවක් සුඛයි කියලා පරාමාංශයට ආවද, වරදවා වටහා ගත්තද? ඒක නිසා අපිට අත්තා කියලා එකක් ඇති වෙලා තියෙනවා. ඉතින් අත්තා කියලා ඇති වෙලා මෙතනින් ඔන්න දික්ටි අනුසය පාර නේද? ඉතින් මේක දික් කරාම ඔන්න රූපයට ගිහිල්ලා තියෙනවා. ඉතින් අර ජරා වෙන රූපයක් අපි ගන්න එකට කැමැත්ත ඇති වෙලා තියෙන්නේ මෙන්න මෙතනින් ගත්තා වූ අත්තා නිසා. අත්තා කියන එක නිසා තමයි කියන්නේ. එතකොට අපි තේරුම් ගන්න ඕනේ මේ වේදනාව අපි මේ සුඛයි කියලා කිව්වට මේක මේ ජරාවටපත් වෙලා 4/3. 4/3 කියලා කිව්වේ මොකද්ද? වේදනාවේ ජරාව නේද? දිට්ඨිය කියන එක පිදිලා වේදනාවයි වේදනාව නිසා මම පවතිනවා කියන දිට්ඨිය බිඳිලා. ඒ දිට්ඨිය බිඳිලා නමුත් අපි ඒකට අපිට කැමති වෙලා තියෙනවා. එහෙනම් මේ අපිට පේනවා මෙන්න මේ අවස්ථාව වෙනකොට මේ අත්තා කියලා ගැනීම තමයි වේදනාවේ ජරාව තමයි අපි මේ අත්තා කියලා අරන් තියෙන්නේ. ඉතින් ඒක නිසා තමයි අපි අපිට උදව්වක් උපකාරයක් කරනවා අර ජරා වෙච්ච රූපය මගේ කියලා ගන්න. අත්ත සංඥාවක් කියන එක තමයි ඇති වෙලා තියෙන්නේ. ඉතින් එහෙමනම් මේ දෙවිනි විරිය මොකටද? දෙවිනි විරිය තමයි මෙන්න මේ අත්ත සංඥාව කියන කතාව අයින් කරන්න. දැන් මුලින් අපි කිව්වා මේ රූපේ ස්පර්ශ නොවෙන්න. දැන් මේ රූපය කියන එක මෙහෙම ගන්න. ජරා වෙන රූපයකට අපි කැමති වෙන්නේ මොකක් නිසාද? අත්ත නිසා. අත්තා කියන එක හැදිලා. අත්තා කියන එක අපිට ඇති උනේ අපි සුඛයි කියලා වරදවා ගත්තා. හැබැයි සත්‍ය වශයෙන් මෙතන තියෙන්නේ 4/3 කියන එක කල්පනා කරන්න. ඒ කියන්නේ ජරා වෙච්ච වේදනාවක්. එතකොට ඒ ජරා වේදනාවට වේදනාව ජරාවටපත් වෙලා තියෙනවා. ඉතින් අපි මේ අවස්ථාව වෙනකොට අපි කැමති වෙලා තියෙන්නේ වේදනාවේ ජරාවට. රූපේ ජරාවට කැමති වෙච්ච මනුස්සයා දැන් වේදනාවේ ජරාවටත් කැමති වෙලා. එතකොට මෙහෙම අත්තා කියන එක ඇවිල්ලා ඔන්න දැන් කියන රූපය ගැඩේ කියලා. එහෙමනම් අපි මේ දෙවිනි විරිය භාවිත කරනවා ඒක මගේ නොවෙන්න, අත්තා කියන එක නොවෙන්න කියන. එතකොට අපි ඊළඟට 10 වෙනි ස්ලයිඩ් එකට යන්න. ඕගලන්ට මතකයි අපි ඒරියා 1 කියලා කියන්නේ අර කබලින්කාර ආහාරය, ඒ গিද්දි ලෝභ වේදනා කියනවා ඒක තමයි ඒරියා 1 කියන්නේ. ඉතින් අපි ඉගෙන ගත්තා ඒ බයිබේරෝ සූත්‍රයේ පළවෙනි දෙවෙනි ස්ලයිඩ් එකේ තිබුණා නේද? ඒක නිසා ඒරියා 1 සහ ඒරියා 6 ඇති වෙනවා. ඒ කියන්නේ කාමච්ඡන්ද සාගතෝ ඒක නිසා සංස්කාරයන් අපි හදනවා. ඉතින් පරාමාස ඉදන් සච්ච මෝහාගති නේද? මෙන්න මේකනේ ඒරියා 6 කියලා කියන්නේ පරාමාස ඉදන් සච්ච මෝහාගති කියන මේ ඒරියා 6 එක කියන එක හැදෙනවා. ඉතින් දැන් අපි බලන්න ඕනේ මෙන්න මේ ඒරියා එකේ ධර්මයේ කොහොමද ගලාගෙන යන්නේ. එතකොට අපි දන්නවා අර විඥාන පත්‍ය නාම රූපං කියලා කියනවා. ඉතින් මෙහෙම නැත්තම් අර 270ක් අංශක 270ක් කරකවනවා කියන එකේ බලන එක්කෙනාට ඔන්න පේනවා මේ කතාව. එතකොට මෙතනින් ඔන්න ඇතිල්වීමක් කියන එක තියෙනවා. ඒ කියන්නේ මෙතෙන්ට එන්නේ මොකද්ද? අර තීනිය සහගතව තිබුණා වූ එකෙන් ඇතුල් වෙන්නා වූ දෙයනේ නේද? ඒ කියන්නේ අර ජරා වූ සංඥාගයන් තමයි ඔකෙන් එන්නේ. එතකොට ඒ අගය දැන් ඒ පරිදේවේ දක්වා ගමන් කරනවා කියන එක මෙන්න මේ ලයින් 5 කියන එකේ ඒකේ සිද්ධ වෙනවා. ඉතින් මේක ලියාගෙන නැත්නම් කෙනෙකුට ලියා ගන්න පුළුවන් මෙතන අර ජරාවන රූපය නිසා ඇතිවෙච්ච සංඥා ආගය කියලා ලයින් 5 එකේ. එතකොට ජරාවන රූපය නිසා ඇතිවුණු සංඥා ආගය මේක දිගේ ගලනවා. එතකොට දැන් විඥාන ධාරාව ගලනවනම් ඒ ගලනවනම් අපිට හොඳටම ඇති. අන්න අපිට ඇති වෙනවා නිට්ටයයි කියලා නේද? එතකොට එතින්දී අපිට උද්දච්චයක් කියන එකක් ඇති වෙනවා. එතකොට එහෙමනම් අපිට එනවා ඒ මෝහය නිසා ඒ උද්දච්ච මානාගේ ඒක පවත්වනවා. මේක දැන් හිතන්න බලන්න, මේ මෙතනින් එන්නව එක දියවුලුපතෙන් එන එක, මේක වීක් එක. මේක පවත්වන්නේ මෙයා. මෙතන මේ මෝහෙන් උද්දච්චයෙන් මෙතන ආවා, මෙහාට ධාරාව ගැලුවා. දැන් කියනවා යා නිත්‍යයි, මේක පවතිනවා කියලා ඇවිල්ලා තියෙනවා. ඒ ආගේ තමයි මෙතෙන්ට එන්නේ. ඉතින් ඇත්තෙම කියනවා මෙතෙන්ට කැඩිලා කුඩු වෙලා යන්නේ. නමුත් අපේ ඒ පවතිනවා කියන හැඟීම් සහගතව අපි මෙතෙන්ට එන්නේ. ඉතින් මෙතන මේ ලයින් 6 එක උඩින් කෙනෙකුට ලියාගත්ත හැකි මිච්ඡා දිට්ඨිය මගින් ඇති වෙච්ච උද්දච්ච මාන ආගේ කියලා. 6 වෙනි එකෙන් එන්නේ මිච්ඡා දිට්ඨිය නිසා ඇති වෙච්ච උද්දච්ච මාන ආගේ. ඉතින් ඕක මතක තියාගන්න, ඔය කාමරාග අනුසේ පාර. කාමරාග මනුසේ පාරයි වෙ තියෙන්නේ. එතකොට දැන් පහෙන් ආව එකක් හයෙන් එකක් ආවා. ඊට පස්සේ ඕගලන්ට පේනවා මේ අගය දැන් බයාගතිය දක්වා යවන්න තවත් එක්කෙනෙක් ඉන්න උදව්පකාර කරන්න. ඒ තමයි ලයින් 7 එකෙන් ඉන්නව එක. ඒක ඇවිල්ලා මේ පෙර පරාමාස වූ ධර්මියෝ. තමන් කලින් ගත්තා වූ ධර්මියෝ තියෙනවනේ, වින්දා වූ ධර්මියෝ. දැන් ඉදන් සච්චේදී අපි කිව්වනේ තමන් අහපු දේවලුත් ඒක තියෙනවා. විඳපු දේවලුත් ඒකේ තියෙනවා. මොකද පරාමාස ගත වෙලා මෙහාට ආපු ඒවා තියෙනවානේ. එතකොට මෙතන තියෙනවා තමන් වින්දා වූ පෙර පරාමාස වූ වරදවා වටගත්තා වූ ධර්ම. ඉතින් ඒ කියන්නේ අපි සුඛයයි කියලා වරදවා වටහා ගත්තනේ. අන්න ඒ වහෙම තියෙනවා. ඉතින් දැන් මෙන්න මෙතෙන්ට ආවනම් මෙන්න මේ සංස්කාර කොටුවේ මේ පරිදේව තියෙන තැන සංස්කාර පොයින්ට් එක එතන ඉඳන් උන ලයින් 8 දැන් පේනවාද? වතුරු පාරවල් තුනක් එක්ක හවුනා වගේ නේ. එතකොට ඉතින් කොහෙන් හරි ගලාගෙන යනවා. මේක මේ පැත්තට බයාගතිය දක්වා ගමන් කිරීමක් කියන එක තියෙනවා. එතකොට දැන් මෙන්න මෙතෙන්දී මේ 11 වෙනි රවුමට පස්සේ වෙන්නා වූ දෙයක් තමයි මේ කතා කරන්නේ. ඔය සංස්කාර නිසා අපිට අත්තා කියන එක මේක ගැලුවා නම් එහෙමනම් අන්න අපිට එනවා මේ සංස්කාර නිසා අපි පවතිනවා කියලා ඇඟීමක්. අර ඉස්සෙල්ල අපි සුඛයත් එක්කනේ අත්තා කියන කතාව ආවේ. දැන් සංස්කාර නිසා දැන් පානාතිපාතේ කරගෙන මම ජීවත් වෙලා ඉන්න පුළුවන්. ගුගුල් පට්ටිය දාගෙන මට ජීවත් වෙලා ඉන්න පුළුවන්. ආදී වශයෙන් ඒ Tamanට ඇති වෙලා තියෙනවා. එතකොට දැන් අපි අර ඉස්සෙල්ලා ඒරියා 4 එකේ අපි කතා කරානේ මෙතෙන්දී අත්තා කියලා ගත්තේ. ඒ අත්තා කියලා ගන්න කවුද උදව්පකාර වෙන්නේ? මේ අත්තා කියලා ගන්න උදව්පකාර වෙලා තියෙන්නේ මෙන්න මේ සංස්කාර නිසා. 11 වෙනි රවුමෙන් පස්සේ ඇති වෙන්නා වූ ඒ අත්ත සංඥාව කියන එක තමයි අපිට උදව්පකාර වෙලා තියෙන්නේ. එතකොට දැන් ඒ කියන්නේ සංස්කාරවල නිසා අත්ත. එහෙමනම් අපි මේ තුන්වෙනි විරිය කියන එක භාවිතා කරන්නේ මොකටද? එතින්දි ගන්න ওই සංස්කාර නිසා අත්ත නොවීම කියන එකට. සංස්කාර නිසා අර විරියවල් තුන දැන් අපිට හොඳට පේනවා. ඉතින් එතින්දි හරි ලස්සනයි ඒ කාරණා තුනම එකට බැලුවාම මම කාමච්ඡන්දී ඇතිවිලා තියෙන්නේ ජරාවට. ඇයි මං ජරාව රූපයන් ගන්නෙ? මට කවුරු හරි කියනවා ඔක ගන්නේ කියලා නේ. අර මං කිව්වේ අර භාවනා කරගෙන යන මනුස්සයටත් එනවනේ අර දැක්කාම එයා හරි ලස්සනයි. කවුද ඒ කියන්නේ? ඇතුලෙන් කෙනෙක් කිව්වා. අපි කියවනේ දිටි ආශ්‍රයෙන් එහෙම කියලා නේද? එතකොට මෙතනින් ඇතුණා වූ අත්ත කතාව තමයි අන්න ජරාව ගණ්ඩේ කියලා අපිට ඇතුලෙන් පුෂ් කරන්න. මෙතන මේ ජරාව ගණ්ඩේ කියලා මේ අත්ත සංඥාව මේක ඇති වෙන්නේ ඒකට උදව්පකාර කරන්නේ සංස්කාර නිසා අත්තාවීම. එතකොට ඒක නිසා තමයි අපි මේ විරියවල් තුනක් භාවිතා කරනවා. රූපය ස්පර්ශ නොවෙන්න, සංඥාව මගේ නොවෙන්න, සංස්කාරය කියන එක මගේ නොවෙන්න. එතකොට ඒක තමයි එක භාවනාවක්, පළවෙනි භාවනාව හැටියට අපි ගන්නෙ 9යි 10යි 6 මේ අපි පටන් ගන්නවා 9 10 ඊළඟට 11 කියන එකට එනවා. ඔය 11 වෙනි ස්ලයිඩ් එකේ ඕගලන්ට පෙන්නනවා යම්කිසි ධර්මයක්. මෙතන පෙන්නනවා දැන් වේදනාවේ ජරා ධර්මී අපි මෙන්න මේ ඒරියා ෆෝල ඉතින් බගේ කියලා මේ ගන්නවා නේද? ඉතින් අපි සුඛ වශයෙන් වරදවා වටහා අරගෙන මේ කරගෙන තියෙන්නේ. වේදනාවේ හැබැයි ජරා ධර්මී සත්‍ය වශයෙන් තියෙන්නේ වේදනාවේ ජරා ධර්මී. අර දුක්ඛේ සුඛන්ති විපල්ලාසය කියන එක වගේ තමයි. එතකොට දැන් මෙයා මෙතන දැන් හිතන්නකො මේ මිනිස්යාගේ සුඛයි කියලා ගත්තා. පරාමාස වුණා, අත්තා වුණා. ඒක නිසා දිට්ටි අනුසයක් ඇති වුණා. දැන් මෙයා ඇඟිල්ල දික් කරලා පෙන්නනවා මේ රූපයට සුඛයි කියලා. රූපයේ සුඛයක් තිබුණේ නැහැ. රූපයේ තිබුණේ ලස්සනක් කියන එක කියන්න පුළුවන්. කවුරුත් කියන්නේ රූපයේ සුඛයි කියලා. රූපය එක්ක සුබයි කියනවා, බියුටි කියලා කියනවා නේද? අන්න ඒ වගේ එකක් නේ. හැබැයි ඉතින් අපි මේ විදිහට ගියාම අපි ඔන්න ඇඟිල්ල දික් කරලා කියනවා දැන් සුඛයි කියලා. ඉතින් ඒක තමයි අර රූපකායි අදිවචන සම්පස්සේ කියන එක සිදු වෙනවා කියලා කියන්නේ. එතකොට ඒ වගේම ආපහු අපිට පේනවා මොය ඒරියා 6 වලත් ඔය වගේම ධර්මයක් ගැලීමක් කියන එක සිද්ධ වෙනවා. අපි එහෙනම් ඒක බලන්න අර ඒරියා 6 තියෙනේ ඒ ඩයග්‍රෑම් එක 10 වෙනි ස්ලයිඩ් එකටම අපි ගිහිල්ලා බලුවොත් ඒකේ තුන් ආකාරයකට ධර්මයක් ගැලෙනවා කියන එක තියෙනවා. පළවෙනි එක තමයි ඕගොල්ලෝ මෙතන මේ මිච්ඡා දිට්ඨික අගේ අපි මෙතෙන්ට එනවා කියලා කිව්වනේ නේද? උද්දච්චේ කතාවත් එක්ක ඇති වෙන එක. ආන්නේ ඒක නිසා අපිට මිච්ඡා දිට්ඨිය මගින් ගැලවීමක් කියන එක තියෙනවා. කාමරාග අනුසය පාර හරහා ඇති වෙන්නා වූ දේවල් එතන සිදු වෙනවා. ඒක එක ධර්මීය ගලවන්න උදව්පකාර වෙන්නා වූ එකක් තමයි ඒක. ඊළඟට මෙතන ඕගොල්ලෝ දන්නවා අවිද්‍යා ආශ්‍රය ඉඳන් කාමාශ්‍රයට යනවා. ආන්නේ ඒක තවත් ධර්මීය ගලනවා ඒ විදිහට මේ පැත්තේ ඉඳන්. ඊළඟට ආපහු ඕගලන්ට පේනවා මෙන්න මේ අටවෙනි ලයින් එක හරහා. මේවා දැන් එකතු වෙලා මෙතන බයගතිට එනවා. බයගතිට ආව නම් එතනින් යන්නේ දිට්ටි අනුසය පාරේ. එතකොට එහෙමනම් ඕගලන්ට පේනවා ඉතින් මේ දිට්ටි අනුසය පාරේ ඒකේ ආව නම් ඉතින් අර ඒ පාර තමයි 140 පාර කියන එක. එතකොට අපි දන්නවා අවිද්‍යා ආශ්‍රය ඉඳන් කාමාශ්‍රයට ආව නම් අර සංකප්පත් එක්ක ඉන්නා වූ පාරක් තියෙනවනේ නේද? පකප්ප පාර කියලා එහෙම කියන්නේ. එතකොට ඒ පාර දිගේ යනවා 150ක පාර මෙතනින් අපිට ආපහු 140 පාරක් කියන එක ඇති වෙලා තියෙනවා. එතකොට අන්න ඒ පාරවල් තුනක් තියෙනවා කියන එක අපි ඉගෙන ගත්තා. මතකයි නේද? එතකොට ඒක තමයි මේක මේ ලියලා තියෙන්නේ. මිච්ඡා දිට්ඨිය නිසා ඒ උද්දච්චයෙන් ඇති වෙන පාර ඊළඟට අපිට ආපහු වෙනවා අවිද්‍යා ආශ්‍රය ඉඳන් කාමාශ්‍රයට යන්නා වූ පාර. ඊළඟට බයගතියට අපි ආවනම් අර 8 වෙනි ලයින් එක දක්වා දිට්ටි අනුසය පාර දීලා අර 140 කතාව කියන එක සිද්ධ වෙනවා කියන එක. එතකොට මෙතන ওই විදිහට ආවොතින් ඕගලන්ට පේනවා දැන් අවිද්‍යා ආශ්‍රයෙන් අපි දිට්ටි ආශ්‍රයට ආවොතින් ඒ දිට්ටි ආශ්‍රයෙන් අපි එනවා දිට්ටි සල්ලයට. දිට්ටි සල්ලයට ආවොතින් අපි සංඥාව අල්ල ගන්නවා. ඒක අල්ලගෙන අපි කරකවනවා කියන එක තියෙනවා. එතකොට එහෙම සිද්ධ වෙනවනම් 8 වෙනි රවුමෙන් පස්සේ අපිට මොකද වෙන්නේ? රවුම් 8ක් ගියාන් පස්සේ අපිට තීන මිද්ද ස්වභාවය කියන එක තමයි ඇති වෙලා තියෙන්නේ. එතකොට 5-3 අපි සංඥාවේ ජරා ධර්මිය කියන එක අපිට ඇති වෙලා තියෙනවා. රවුම් 5ක් ගියාන් පස්සේ සංඥාවේ ජරා ධර්මිය. ඊට පස්සේ අපි ඊළඟට ආපහු පෙන්නනවා අපි ව්‍යාධි ධර්මයටත් කැමති වෙලා. ඒ වට 8ක් කරකෙව්වා කියන්නේ ටිකක් උඩු දිව්වා වගේ නේද? තව දුරටත් අපි ඒක ගෙනිච්චා. තීන මිද්ද ස්වභාවයට පත් වුණා නම් දැන් ඉතින් එන ව්‍යාධිය කියන එකක් තියෙනවා. එහෙමනම් අපි සංඥාවේ ජරා ධර්මයටයි ව්‍යාධි ධර්මයටයි කියන දෙකටම අපි කැමති වෙලා තිනවා කියන එක ඒක තමයි මේ යටින් දීලා තියෙන්නේ. ජරාවටයි ව්‍යාධියටයි දෙකටම අපි කැමති වෙලා තිනවා. එතකොට මෙන්න මේ ස්ලයිඩ්ස් තුන අපි 9 10 11 කියන එක තමයි මේ භාවනාවට කියන එකට ගන්න. එහෙමනම් අපි 12 වෙනි ස්ලයිඩ් එකට ගිහිල්ලා බලමු. දැන් අපිට පේනවා දැන් මේ විදිහට අපිට ආශ්‍රවයන් ඇති වෙනවා. දැන් අපිට අවිද්‍යා ආශ්‍රය නිකම්ම ඇති වුණේ නැහැ. කාම ආශ්‍රය ඇති වෙලා නේද? 4 වෙනි රවුමේ 4 4න් පස්සේ කියලා කිව්වනේ. ඊට පස්සේ අපිට භව ආශ්‍රය ඇති වුණා 5 වෙනි රවුමෙන් පස්සේ. ඊට පස්සේ දිට්ටි ආශ්‍රයන් ඇති වුණා 8 වෙනි රවුමෙන්. ඊට පස්සේ අපිට ආව අවිද්‍යා ආශ්‍රය රවුම් 10ක් ගිහිල්ලා. දැන් ඉතින් මේක රවුම් කරකිනවා. හොඳට දැන් රෝදේ හොඳට කැරකෙනවා කියන එක තියෙනවා. ඉතින් ධාරාව ගලනවා. රෝදේ කැරකෙනවා. ඉතින් රාතන් වහන්සේ පෙන්නනවා මේ කැරකෙන්නා වූ රෝදේ තමයි තණ්හාව කියලා හිතන්නේ කියලා. කැරකෙන්නා වූ රෝදේ තණ්හාව කියලා. අවිද්‍යාශ්‍රෝ නිකන් ඇති වුණේ කාමාශ්‍රෝලින් සිද්ධ වුණා. දැන් මේක කැරකෙන්න ගත්තාම අවිද්‍යාශ්‍රය කියන එක තියෙනවා නම් අර අපි මස් කට්ට දාපු ගමන් බල්ල දුවනගේ කැරකෙන රෝදේ ඒ පාර තමන් ඒක නිසා තමන්ට පේනවා අර ගලන්නා වූ ධාරාව පැවතීම අර කාමාශ්‍රව සහ අනිකුත් ආශ්‍රව විසින් කරන. ඒ කියන්නේ ඕගොල්ලන් මතකයි ලෝභ දෝෂ මෝහ ඩයග්‍රෑම් එකේ අර ලකුවට ඇඳ මෝහේ මෝහජ පරිදාහය කියලා නේද? ඔන්න ඔතනින් අපි පටන් ගන්න. දැන් වැඩේ ඔඩු දුවලා අවිද්‍යාශ්‍රයන් කියනවා ඇති වෙලා මෝහය කියන එක ඇති වෙලා තියෙනවා. අන්න ඒව තියෙන නිසා එක පාරටම මොකක්වත් හිතන්නේ නැහැ. බල්ලා මස් කට්ට දාපු ගම ඔන්න වැඩේ යනවා නේද? අන්න ඒ වගේ අපි එක පාරටම රූපයක් දැක්ක ගමන් සුබයි කියලා ගන්නවා කියන එක තියෙනවා. එතකොට මේක අවිද්‍යාශ්‍රය දැන් පවත්වා ගන්න උදව් උපකාර වෙනවා. කාමාශ්‍රය ඒ දිට්ඨි ආශ්‍රව එහෙම කියන ඒවා උදව් උපකාර වෙනවා කියන එක පේනවා. දැන් මේක අපි හිතන්න ඕනේ හරියටම ඔය අපි හිතමු වීල් එකක් තියෙනවා, මැද්දේ හබ් එකක් තියෙනවා. ඒ කියන්නේ බයිසිකල් එකක තියෙනවනේ අර ස්පෝක්ස් වලින් සම්බන්ධ වෙලා නේද? අපි හිතමු ස්පෝක්ස් ටිකක් ලූස් කියලා. අන්න එහෙම වුණා නම් පේනවා නේද මේකේ පොඩ්ඩක් පොඩි මේ ප්ලේ එකක් තියෙනවා කියලා. අර ඉස්සරහා මැද්දේ තියෙන හබ් එක ඉස්සරහා වෙන්න පුළුවන්, පස්ස වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඕගොල්ලෝ හිතනද තටාකයක්. රවුමට තියනා වූ පොණ්ඩ එකක් තියෙනවා. ඒකේ මැද්ද හිතන්න මෙන්න පාත්‍රයක් තියෙනවා කියලා. එතකොට අපි කෝට්ටක් දාලා මෙන්න මේක කරකවනවා මේ තටාකය කියන එක. එතකොට මෙතනින් ඕගලන්ට පේනවා මෙතන අපේ මේ මොකටද අපි නිකන් කෝට්ටක් දාලා කරකවන්නේ? අපේ තිබෙන්නා වූ ඉතින් ඒ ලෝභයන් නිසා තමයි මොකක් හරි එකකින් ආස්වාදයක් ඇති වෙනවා කියලා තියෙනවා. ඒ කැරකවීමෙන් ඇතිවෙනා ආස්වාදය තමයි අවිද්‍යාශ්‍රය තුල තියෙන්නේ. කැරකෙනවා නම් ඒක තුන අවිද්‍යාශ්‍රය තුලට ඒක ගිහිල්ලා තියෙනවා. එතකොට මෙතනින් අපි ඇදීමක් කියන එක තියෙනවා. දැන් හිතන්න බලන්න මෙතන මේ දැන් බයිසිකල් රින්ග් එකේ වගේ උදාහරණ නම් අපිට හිතෙන මේ කේස් එකක් තියෙනවා බයිසිකල් රෝදෙට නේද? මෙතන උඩින් වතුර එක්කුරුවොත් මොකද වෙන්නේ? අන්න මේ කේස් එකත් එක්ක ගිහිල්ලා මේ පල්ලෙහා තියෙන මොකක් හරි බේසමක් වාගේ එකක තියෙනවනම් මේ හරි වතුර පිරුණා මේ පැත්තෙන් අර රවුමට යනකොට මේක තල්ලු වෙලා යනවා නේ. ඒතර මේ පැත්තෙන් පුල් කරනවා මේ පැත්තෙන් පුෂ් කරනවා. ඒ කියන්නේ අවිද්‍යාශ්‍රයෙන් ඉඳන් කාමාශ්‍රයට යනවා කියන එක. ඒතර රෝදේ හොඳට කැරගෙනවා කියන එක තියෙනවා. එතකොට අපි තේරුම් ගත්ත මේ කාමාශ්‍රය දැන් මෙතන කෙනෙකුට හොඳට බලන්න පුළුවන් මෙන්න මේ පොයින්ට් එක ඔගොල්ලෝ චේතනාවයි කියලා ලියාගත්තා නම් ඉතින් ඔයගලන්ට පේනවා ඉතින් මේ පැත්තෙන් ඔන්න අර වේදනාවේ ඉඳන් ඔන්න චේතනාවට සම්බන්ධ වෙලා යනවා. වේදනාවේ ඉඳන් චේතනාවට මෙහෙම සම්බන්ධ වෙලා යනවා. ආපහු මෙතෙන්ට අර තිත්තිකක් දාලා කෙනෙකුට කල්පනා කරන්න පුළුවන් මිච්ඡාදිට්ඨික සංඥාව. මෙතන මේ පරාමාසිනේ මේ කතා කරන්නේ. මිච්ඡාදිට්ඨික සංඥාව නිසා විඥානයේ පැවතීමක් තියෙනවා නම් ඒකට කැමති වුණා නම් ඉතින් අභිජ්ජා කියලා කිව්වා නේද? එතකොට දැන් අපි තටාකය වාගේ එකක් ගත්තා නම් ඔයගලන්ට පේනවා මේ පැත්තෙන් කෝට්ට දාලා කැරකෙව්වේ නැති වුණත් අර මුලින්ම කරකවපු නිසා මේක කැරකෙන්න පටන් ගන්නවනේ මැද්දේක. අරක නැමත් වුණත් මේක කැරකෙනවා නේ. එතකොට මේකෙන් කැරකිලා එකතු වෙනේවා තමයි අර ලයින් 8 ලයින් 7 එක හරහා ආවේ. මෙයා කැරකෙවුවාම මෙයාත් එකතු කරනවා. එතකොට දැන් අපිට පේනවා අර කාමාශ්‍රය ඉඳන් භවආශ්‍රයට කෙලින්ම සම්බන්ධතාවයක් නැහැයි කියන එක අපි දැක්කනේ. සබ්බාසෝ මේකත් එක්ක එතකොට රෝධය කැරකෙනකොට මොකද වෙන්නේ? අර භවආශ්‍රය නිසා ඇති වුණු සංඥා කොටස් අවිද්‍යාශ්‍රයට මෙයා එකතු කරනවා. මෙයාගෙන් දෙනවා අරකට. ඒ කියන්නේ මේක නිශ්චලව තිබුණා කියන්නකෝ. මෙතන අවිද්‍යාශ්‍රයෙන් ඉඳන් කාමාශ්‍රයට යන ලයින් එක නේද? මේ තටාකේ මේ වතුර නිශ්චලව තිබුණත් ඒ කියන්නේ මං කරකවන්නේ නැහැ කියන එක කිව්වට මේක කැරකෙනවා නම් මේක කැරකීම නිසා මේ වතුර කියන එක රොටේට් වෙනවා කියන එක තියෙනවා. කෝට්ට දාන්නේ නැහැ. නමුත් මං කරකවපු එකේ මොමන්ටම් එක කියන එක තියෙනවා. එතකොට ඒක නිසා කැරකෙනවා. ඒ කියන්නේ භවආශ්‍රය මගින් අරකට තව එකතු කරනවා. තණ්හාව මගින් තමයි ඉතින් මේක සිද්ධ වෙන්නේ. එතකොට ආශ්‍රව නැත්තම් ඉතින් ওই ධාරාව කියන එක ගලන්නේ නැහැ. ඒක නතර වෙනවා කියන එක තියෙනවා. ඉතින් මේක අපිට පේනවා මේ අවස්ථාව වෙනකොට. දැන් අපි කිව්වා පළවෙනි පාර අපි රූපේ ජරාවට කැමති වෙනවා. ඒකනේ කෝට්ටක් එහෙම දාලා කරකවන්න පටන් ගත්තේ නේද? ඊට පස්සේ දෙවෙනි පාර අපි කිව්වා මේ අපි ජරාවට කැමති වුණා. කොහොමද අපි වේදනාවට කැමති වුණා? අර අත්තා කියන ගත්ත අවස්ථාවේදී අර සුඛයි කියන එක ආවනේ පරාමාසයට ආවා කියලා නේද? එතකොට එතින්ද අපි දෙවෙනි පාර. ඉතින් අර තුන්වෙනි පාර අපි සංස්කාර. සංස්කාරත් ඉතින් ජරා වෙනවනේ. ඒ කියන්නේ දැන් අපි දන්නවා හතරේ හතර ඒ අපි જાතියක් කියන එක ඇති කරා පලාස කළා නේ. ඒ සංස්කාරයට වඩා මේව හොඳයි කියලා ආදී වශයෙන් වෙන් කළා. ඊළඟට පහ තුන සංඥාවේ ජරා. හතර තුන කිව්වහම වේදනාවේ ජරාව. හතර දෙක කියලා කිව්වහම අන්න මරණය කියන එක ඇති වුණා නේද? ඉතින් එහෙමනම් ඉතින් ওই විදිහට අපිට පේනවා ඒ දිගටම ගිහිල්ලා අපි මේ ඇති වෙලා තියෙන මහා දුක්ඛ ස්කන්ධයකටම තමයි අපි මේකේ කැමති වෙලා තියෙන්නේ කියන එක අපිට පේනවා. ඉතින් මේක කෙනෙකුට නවත්තන්න ඕන නම් ඒ නවත්තන්න පුළුවන් දේ තමයි ওই පාරිශුද්ධ ප්‍රධානියංගයන් කියලා පෙන්වා දෙනවා. ඒ සාපුගම සූත්‍රය කියලා සූත්‍රයක් තියෙනවා. ඉතින් ඒකේ පෙන්නනවා ඒ පුද්ගලෙක් ආනන්ද හාමුදුරුවෝ මේක දේශනා කරන්නේ. දැන් අපිට තියෙනවා සීල පාරිශුද්ධ ප්‍රධානියංගය කියලා. ඊළඟට පෙන්නනවා චිත්ත පාරිශුද්ධ ප්‍රධානියංගය. ඊළඟට පෙන්නනවා දිට්ඨි පාරිශුද්ධ ප්‍රධානියංගය. එතකොට ඊළඟට තියෙනවා විමුක්ති පාරිශුද්ධ ප්‍රධානියංගය. ප්‍රධානියංගයෙන් හතරක් ගැන මේ ආනන්ද හාමුදුරුවෝ පෙන්නලා දෙනවා. ඒ සාපුගම වැසියන්ට ඔය. ඉතින් ඕකේ පෙන්නන්නේ ඕගොල්ලෝ දන්නව අර ඩයමන්ඩ් එක කියන එක. ඉතින් ඒ ඩයමන්ඩ් එක නම් මේකේ නෑ. මේකේ පෙන්නන්නේ අපි කෑල්ලක් විතරක් තියෙනවා. අපිට ගන්න පුළුවන් ඔය අපිට තියෙනවා වේදනාව. වේදනාවෙන් උඩ චේතනාවට යනවා කියන එක. චේතනාවෙන් ඉදන් සච්චේට එනවා. ඉදන් සච්චේ බයාගති. බයාගතින් ආපහු වේදනාවට. ඔය විදිහට තේරෙනවනේ Tamante. ඒ ට්‍රයැන්ගල් එක හැදිලා මේ ඩයමන්ඩ් එක හැදිලා නේද? ඉතින් දැන් අපි මේ සීල පාරිශුද්ධ ප්‍රධානින්ගේ කියලා කිව්වහම දැන් අපි දන්නවා මේ හරියේ තියෙන්නේ මොනවද? අපි දැන් 10 වෙනි ස්ලයිඩ් එකේ මේ පල්ලෙය සංස්කාර කොටුව කියන එක කල්පනා කළොත් එහෙනම් ඕගලන්ට පේනවා මේ දෙන්නේ පානාතිපාත අදත්තා දාන කියනව සංස්කාරය නේද? ඉතින් සීල පාරිශුද්ධ ප්‍රධානින්ගේ කියන එක භාවිතා කරනවා නම් ඉතින් සංස්කාරය මගේ කියලා ගන්නෙ නෑ. පානාතිපාත එපා ගුගුල් පට්ටිය මට එපා කියන අර්ථය තියෙනවා. ඉතින් එහෙමනම් ඉදන් සත්‍යයේ ඉඳන් බයගතිට යන්නව රේඛාව කැපෙනවා නේද? සීල පාරිශුද්ධ ප්‍රධානියන්ගේ භාවිතා කිරීම. ඉතින් ඊළඟට ආපහු ගත්තාම මේකට පැරලල ධර්මයක් තියෙනවානේ. මොකද්ද? වේදනාවෙන් ඉඳන් උඩ චේතනාවට යන්නව එක. එතකොට ඒක අපිට කරන්න තියෙන්නේ මොකද්ද? විවිච්ඡේව කාමෙහි විච්ඡ අකුසලේ ධම්මේහි සවිතක්කං සවිචාරං මට ඔය රූපයන් එපා කියලා කාමයන්ගේ වෙන් වෙලා තමන් ගමන් කරන්න ඕනේ. එතකොට එහෙමනම් චිත්ත පාරිශුද්ධ ප්‍රධානියන්ගෙන් එතනින් පැරලල් නේද? එකකින් පල්ලෙහාට එනවා. දික්ටි අනුසයට අපි ආවනම් එහෙම උඩට යනවා. අන්න ඒක අපි කපා ගන්නවා. දික්ටි අනුසයට වේදනාවට එනකන් ආවනම් වේදනාවෙන් ඉඳන් අපි යනවා උඩට. දැන් අපි දැක්කන්නේ කාමරාග අනුසයනොත් මැද්දේට එනවා කියන කෑලි තියෙනවා. ඉතින් එහෙම නැති වෙනනම් අපි ඒක කපා ගන්නවා. ඒ කියන්නේ දැන් පැරලල් ලයින් දෙකක් අපි කැප්පුවා. දැන් එහෙනම් උඩ දිනවා ඕගලන්ට චේතනාවෙන් ඉඳන් ඉදන් සත්‍ය දක්වා ඉන්නා වූ එකක් තියෙනවා. අන්න ඒකදී ගන්නේ ওই රෝගී සංඥාවක් මගේ කියලා අරගෙනනේ. එතකොට අත්තා කියලා ගන්නෙ නැති කම නේද? දික්ටි පාරිසුද්ධ ප්‍රධානියන්ගේ. ඉතින් ඒක අයින් වෙනවා කියන්නේ. ඔන්න ඒ තුන් ධර්මයන් කැපුවට පස්සේ ඒ පුද්ගලයා මේ බයාගතිය කියන තැනට ආවට පස්සේ දැන් තියෙන්නේ මේ දික්ටි අනුසේ පාර දිගේ ගමන් කරනවා කියන එකයි නේද? මේ දික්ටි අනුසේ පාර දිගේ යන්නා වූ කැලල තමයි එයාගේ ඉතුරු වෙලා තියෙන්නේ. ඉතින් මේක එයා අර තුනම භාවිතා කරලා හොල්ලන්නේ නැතුව ඉතින් විමංසාවන් කියන ඒවා භාවිතා කරලා තමයි ඒ විමුක්ති පාරිශුද්ධිය කිව්වහම ඉතින් විමංසා ඉද්ධිපාදිය කියන එක හොඳට තියෙන්න ඕනේ. ඉතින් ඒක නිසා ඒ අවස්ථාවේදී යා මේ රූපේ නිසාවත් මේ පැත්තෙන් තියෙනා වූ සංස්කාරයන් නිසාවත් එයා ඒක ඒ මොනවත් කරන්නේ නැහැ. දැන් සංස්කාරයෙන් අර සීලෙන් අයින් කරා සීලේ තරෝ කරන්නේ මේ පැත්තෙන් ඉන්නා වූ දේවලුත් කැපිලා යන. ඉතින් ඒ විදිහට තමයි යා අයින් කරගන්නවා කියන එක තියෙන්නේ. ඉතින් එහෙම කළොත් මේ රෝදේ ඒ කැරකෙනවා කියන එක නතර කරගන්න කෙනෙකුට පුළුවන් වෙනවා. එහෙම නැත්නම් ඒ කියන්නේ ආශ්‍රෝ තියෙන තාක් කල් ඒක දුවනවා නේ. ඉතින් මේක ඩයමන්ඩ් එක කැපුවා. ඉතින් මේ පාරිශුද්ධ ප්‍රධානියන්ගේ කියන එක බොහොම වටිනවා. එතකොට ඒක තමයි මේ සබ්බාශ්‍රව බයග්‍රවුන්ඩ්ස් 2 වල තියෙන අපි මේක දිභාවනාවක් කියන එකත් ඉගෙන ගත්තා. අපි එහෙමනම් දැන් ඊළඟට යමු. ඒ සබ්බාශ්‍රව 3 වෙනි ස්ලයිඩ්ස් ටිකට. එතකොට මේ 3 වෙනි සෙට් එකේ අපි දෙවෙනි එකට ගියොත් එහෙම දෙවෙනි ස්ලයිඩ් එකේ ඔයගලන්ට පේනවා ආශ්‍රව තුනක් ලකුණු කරලා තියෙනවා. මොනවද ලකුණු කරලා තියෙන්නේ? පල්ලෙහා මේ බේස් එක වාගේ එකේ තියෙනවා කාමාශ්‍රව, ඒ දිට්ඨි ආශ්‍රව, අවිද්‍යා ආශ්‍රව කියලා ආශ්‍රව තුනක් ලකුණු කරලා තියෙනවා. එතකොට මේක හිතන්න කොහොමද මේක හැදිලා තියෙන්නේ? මේ වගේ එකක් හැදෙන්නේ කොහොමද? සතර ආහාර දුක්ඛ ඩයග්‍රෑම් එක තියෙනවානේ. සතර ආහාර දුක්ඛ ඩයග්‍රෑම් එකේ අර අවිද්‍යාව තියෙන, අවිද්‍යා ආශ්‍රව තියෙන කොලේකින් අපි ඇඟිල්ල අල්ල ගන්නවා, ක්ලිප් කර ගන්නවා. ඊට පස්සේ අපේ තියෙනවා කාම ආශ්‍රව නේද? කාම ආශ්‍රව කියන එක අල්ලලා ගෙනියන්න නමන්න කොලේ. උඩට ගෙනියනෝ කබලින්කාර ආහාරයේ කියන තැනට. දැන් මොකද වෙන්නේ? මැද්දේ තිබුණා වූ දික්ඛ ආශ්‍රව පොඩ්ඩක් උඩට යනවනේ. දැන් එහෙනම් අවිද්‍යා ආශ්‍රවයි කාම ආශ්‍රවයි දික්ඛ ආශ්‍රව උඩට ගන්න පේනවා. ඒ ට්‍රයැන්ගල් එකක් වගේ හැදුණා. ආන්න එක තමයි මේ පෙන්වලා දීලා තියෙන්නේ. ඒ විදිහටයි ඔක හැදුවේ. එතකොට දැන් ඕගලන්ට පේනවා මේ පරාමාස කාය ග්‍රන්ථය මේ රතු පාටට මෙතන දාලා තියෙන මේ ට්‍රයැන්ගල් එක ඕගලන්ට පේනවා. ඒක එලයින් වෙනවා දිට්ඨි ආශ්‍රයත් එක්ක කෙලින්. ඒ වගේම ඕගලන්ට පේනවා ඉතින් මේ කාමාශ්‍රයයන් කියනවා ගත්තාම අර සුඛයි කියන එකේ පසු සංඥාව වශයෙන් තමයි කාමාශ්‍රය කියන එක තියෙන්නේ. එහෙමනම් ඉතින් වේදනාව මේකත් එක්ක සම්බන්ධ වෙනවා පේනවා. ඉතින් ඒ වගේම තමයි ඉතින් ඔය බයාගතියත් යම් ආකාරයකට ඒ අවිද්‍යාශ්‍රයත් එක්ක සම්බන්ධ වෙනවා. එහෙනම් මෙතන උඩ ඕගලන්ට තවත් ට්‍රයැන්ගල් එකක් හැදිලා තියෙනවා. එතකොට දැන් මේන්න මේ ට්‍රයැන්ගල් එක මේ රතු පාටේ තියෙන ට්‍රයැන්ගල් එක හරිනම් ඕගොල්ලෝ ලියා ගන්න ඕනේ මේක ඇතුලේ. දැන් මෙතන මෙහිම තියෙන එක නැත්තම් මේ කියන දේ තේරෙන්නේ නැති වෙනවා. මේක කොයි වෙලාවක හරි පාත් කරලා ලියා ගන්න. දැන් වේදනාව කියන එක පල්ලෙහාට ආව. ඊළඟට බය අගතිය කියන එක මෙතනින් පල්ලෙහාට ආව. එතකොට පරාමාස කාය ග්‍රන්ථේ මේ ට්‍රයැන්ගල් එක පොඩිනේ. ඒක මේක ඇතුළට එනවා. එහෙනම් අපිට ට්‍රයැන්ගල් එකක් ඇති වෙලා තියෙනවා. මේක හිතන්න බලන්න අර මේ මෙතන තියෙන එක පරාමාසයේ කියනවා ඒ ට්‍රයැන්ගල් එක අර අපි දැක්කනේ දැන් හබ් එක පාත්‍රය කියලා කිව්වේ නේද? අන්න ඒ පාත්‍රයේ කෑල්ල තමයි මේ තියෙන්නේ. එතකොට මේක තමයි මේ ලොකු තටාකය. තටාකය ඇතුලේ පාත්‍රය තියෙනවා කියන එක හැටියට හිතන්න. අන්න එහෙම හිතුවහම ඕගලන්ට පේනවා අපි දැන් ඕක කරකවනකොට කෝට්ට දාලා කරකවනවා. කෝට්ට දාලා කරකවුවාම කරලා ඉතින් අපි ඕක කොයි වෙලාවක හරි අපි නවත්තනවා කියන එක තියෙනවානේ. කෝට්ට දාලා කරකවන එක නැවත්තුවහම මොකද වෙන්නේ? මේ ඇතුලේ තියෙන එක කැරකෙන්න පටන් ගන්නවා. ඇතුලේ තියෙන එක කැරකෙනවා. ඒක ටිකක් ෆෝවර්ඩ් වෙනවා නේද අරකට වඩා? අර වතුර පාර මේ අනිත් එක කැරකෙන්නේ නැහැ. ලොකු තටාකය කැරකෙන්නේ නැත්නම් කවුරුවත් කරකවන්නේ නැත්නම් ඇතුළේ තියෙන පාත්‍රය ටිකක් ඉස්සරහට එනවා. එහෙම ඉස්සරහට වුණාම මොකද වෙන්නේ? ඒ අවස්ථාවේදී උගලන්ට පේනවා මේ බයගති දැන් මෙතන තිබුණා නම් ඒක පොඩ්ඩක් මෙහාට ඇවිල්ලා. මේක පිටිපස්සේ තියෙන අවිද්‍යා ආශ්‍රය. එතකොට ඒ විදිහටම අනිත් ධර්මිනුත් උගලන්ට පේනවා. මේ වේදනාව කියන එක පොඩ්ඩක් මෙහාට ගිහිල්ලා. ඒක පිටිපස්සේ තියෙන කාම ආශ්‍රය. පරාමාසය කියන එක තව ටිකක් ඉස්සරහට ගිහලා දිට්ඨි ආශ්‍රයයක පිටිපස්සෙන් ඉන්නවා කියන එක තියෙනවා ඒක ෆෝවර්ඩ් වුණාට පස්සේ. ඉතින් අන්න එහෙම වුණාම ඕගලන්ට පේනවා මෙතන මේ ධර්මතාවයන් තුනක් මේකේ ලියලා තියෙනවා. ඒ කියන්නේ බයගති, ශෝක, කාමාශ්‍රව. ඒ කියන්නේ මේක බයගති කියන එක පොඩ්ඩක් ඉස්සරහට ආව බයගති, ශෝක, කාමාශ්‍රව. ඒක හරියට නිකන් අර පෙති තුනක් තියෙන ෆෑන් එකක් ගන්නකො නේද? ආන් මේ වගේ අර වතුරේ ධාරාවක් මේවා කරන්ඩ අපි බෝට්ටු යනකොට එහෙම තියෙන්නේ. පෙති තුනක් තියෙන ෆෑන් එකක් ඔන්න කැරකෙනවා වගේ වැඩක් මේ තියෙන්නේ. ඒකට බය එක පෙත්තක් තමයි බයගති ශෝක කාමාශ්‍රෝ කියන එක. අර ඉස්සරහට වුණා. පිටිපස්සෙන් මෙයා ඉන්නවා කියන එකත් කල්පනා කරන්න ඕන. ෆෝඩ් වුණාට පස්සේ අවිද්‍යා ආශ්‍රයේ ඉන්නවා කියන එක. ඒක පළවෙනි කාරණේ අපි හිතමු බයගති ශෝක කාමාශ්‍රෝ කියලා. ඊළඟට දෙවෙනි කාරණේ පෙන්නනවා වේදනා තණ්හා දිට්ඨි ආශ්‍රව කියලා. ඊළඟට තුන්වෙනි කාරණේට ඕගලන්ට පේනවා පරාමාස අභිනිවේස අවිද්‍යා ආශ්‍රව. මේ පරාමාස ඉස්සරහට ආව අභිනිවේස අවිද්‍යා ආශ්‍රව. ඉතින් මේක තමයි ඕගොල්ලෝ දන්න ඔය ආනින්ජ සප්පාය සූත්‍රේ අපි බැලුවා නේද කාරණා තුනක් නිසා ඇදෙනවා කියලා. මේ සුබයි දැන් අපි පරාමාසයේ ඇදිනවා කිව්වනේ මේ ඉදන් සත්‍යාව නිවේස කාය ග්‍රන්ථයේද මතකද? ඒකෙදි එකක් තමයි පල්ලෙහැන් තියෙන මෝහය නේද? එතකොට ඒකින් කියවෙන්නේ මොකද්ද? ඒකින් කියවෙන්නේ ඔයා අපි පළවෙනියට කිව්ව කාරණාවනේ. අවිද්‍යාව ආශ්‍රව ඉන්නේ පිටිපස්සේ. මතකද? පෙර මෝහය. අපි කිව්ව පානාතිපාතේ මේ විදිහට කතා කළේ නේද? එතකොට අන්න ඒකෙදි Tamanට පේනවා ඒක අර ලොකුම ලූප් එක. ලෝභ දෝෂ මෝහය කියන ලොකුම ලූප් එක කියන එක Tamanට තේරෙනවා. ඊළඟට ආපහු ඔයගලන්ට පේනවා ඔය පරාමාස මේ බය වේදනා තණ්හා ditthi ආශ්‍රව කවහම ditthi ආශ්‍රව කියලා කියන්නේ මොකද්ද? නිට්ටයයි කියලා ගත්ත එකේ පසු සංඥාව. එහෙනම් හිතන්න බලන්න අර වේදනාව කියන තැනේ තණ්හාව නිට්ටයයි කියන එකට ලණුවක් දැම්ම අදිනවනේ. අන්න එහෙමනේ අපි පෙන්වුවේ. ඒ සබ්බාසව මේ ආනිච්ච සප්පාය සූත්‍රයේ කරපු එකත් එක්ක සම්බන්ධ කරලා Tamanට බලන්න පුළුවන්. ඉතින් ඒක තමයි හරිම වටිනා දේ. ඉතින් මේකත් එක්ක මේ ධර්මයේ කනෙක්ට් වෙලා පේනවා නම් මේ ඉතින් ආනිච්ච සප්පාය මේ අවස්ථාව Tamanට මතක තියෙන්න ඕනි. ඒකත් එක්ක මේක සම්බන්ධ කරලා බලන්න පුළුවන්. ඉතින් ඒක තමයි අපි මේ පොඩ්ඩක් පින්නන්න හදන්නේ. ඒකේ ඕලන්ට පේනවා මේ බයාගති ගමන, ඒකෙන් ශෝකය, කාමාශ්‍රෝ කියන එක අපි කල්පනා කරනවා. මම මේක ලියලා තිනවා. අන්න බයාගති, ශෝක, කාමාශ්‍රෝ කියලා ලියලා තිනවා. එතකොට දැන් අපි දන්නවා ওই කාමාශ්‍රෝ කියලා කියන්නේ නිකන් නෙමෙයි සුඛයි කියලා ගත්තාම ඒකේ තිබෙනා වූ පසු සංඥාව තමයි කාමාශ්‍රෝ කියලා කියන්නේ. එතකොට දැන් මෙතන ඕගලන්ට පේනවා මේ ජරාව කියලා ලියලා තියෙනවා. එතකොට එහෙමනම් ওই අපිට පේනවා එහෙමනම් අපි ඒ සුඛයි කියලා දැන් සංඥාවේ ජරාවෙම අපිට පේනවා මේ ශෝකේ හරහා සිද්ධ වෙලා තිනවා කියලා. එහෙමනම් සුඛයි කියලා කියන්නේ මොකද්ද? සංඥාවේ ජරාව. සුඛයි කියලා අරන් තියෙන්නේ ඒ සංඥාවේ ජරාවයි කියන එක Tamanට පේනවා කාමාශ්‍රයත් එක්ක. එතකොට ඊළඟට ඔයගලන්ට පේනවා මේ සීලබ්බත උපාදානී කියන එක කෙනෙකුට පෙන්වලා දෙන්න පුළුවන් මෙන්න මේ රේඛාවලින්. ඒ කියන්නේ දැන් ඔන්න අපි වැරදියට තමයි මේ සුඛයි කියන කතාව තියෙන්නේ. හැබැයි මෙතන තියෙන්නේ ඇත්තම කියනවනම් ජරාව නේද? ඒ සංඥාවේ ජරා ධර්මයක් තමයි අපි මේ සුඛයි කියලා කතා කරලා තියෙන්නේ. එතකොට ඒකේ ඉඳන් එකට යනවා, එකේ ඉඳන් මේ මනෝ සංචේතනාවට ගිහිල්ලා දෙක අත්තා කියලා ගත්තා. මතකද අපි මේක ඉගෙන ගත්තා? නිකාමීය මානා කියන එක කල්පනා කරනකොට. එතකොට සීලබ්බත උපාදානේ මෙන්න මේ රේඛා දෙකෙන් පෙන්වා දෙන්න පුළුවන් කියලා රහතන් වහන්සේ කියනවා. එතකොට මෙන්න මේ දෙක නිසා, මේ කාරණා දෙක නිසා මෙන්න මේ තුන්වෙනි එකේ යම්කිසි ඒ තුඩුදීමක් පැවතීමක් සිද්ධ වෙනවද? මේක තමයි සීලබ්බත උපාදානියයි කියලා කියනවා. මේකෙන් තමයි රිප්‍රසන්ට් කරන්නේ මේ දෙක නිසා මේක මෙහාට ඇදීමක් යම්කිසි දෙයකට තුඩුදීමක් සිද්ධ වෙනවද? ඒක සීලබ්බත උපාදානියයි කියලා කියනවා. ඉතින් ওই තුන්වෙනි ලයින් එකේ පැවතීම කියන එක සිද්ධ වෙන්නේ නිකන් නෙමෙයි. අර දිට්ටි අනුසය. අර බයගති ඉඳන් එන්නා වූ එක නේද? මේ බයගති ඉඳන් එන්නා වූ එක ඒකෙන් තමයි මෙතන මේ මෙතන ගමන් කිරීම කියන එක සිද්ධ වෙන්නේ. එතකොට දැන් ඕගලන්ට පේනවා මෙතන මේ භව ආශ්‍රවය කියන එක මේ අත්තා කියලා ගත් එකේ පසු සංඥාව. මේ විදිහට ඇතුණා වූ භව ආශ්‍රය කියන එක පසු සංඥාව. ඉතින් ඕගලන්ට පේනවා මේ විදිහට අපි බවාශ්‍රය කියන එක ඇති වෙනවා. ඉතින් ඒ කියන්නේ ශෝකය හරහා පැමිණි සංඥාවේ ජරාව. ශෝකය හරහා ඇවිල්ලා තියෙන්නේ මොකද්ද? සංඥාවේ ජරාව. ඒ සංඥාවේ ජරාව අපි සුඛයි කියලා ගත්තනම් ඉතින් කෙනෙකුට පේනවා ඉතින් මේ දෝෂයෙන් අගතියට යනවා කියන එක පැහැදිලි. ජරාවක් ගත්ත මිනිසයාට සැනසීමක් හම්බ වෙන්නේ නැහැ. දිරන්නා වූ ජරාවෙන්නා වූ දෙයක් තමයි අරන් තියෙන්නේ. ඉතින් මේ මිනිසයා ඒ ද්වේෂයෙන් තමන්ට බවාශ්‍රය ඇති වුණා නම් ඊට පස්සේ යන්නේ දෝසාගති ගමන නේද? ඉතින් ඒක පැහැදිලි වෙනවා මේ විදිහට කල්පනා කළාම. එතකොට අපි එහෙමනම් අපි බලමු ඊළඟ එක. දැන් මෙතන මේ එක හැන්ඩල් එකක් නෙපෙන්නේ. බයාගති ශෝක කාමාශ්‍රව කරකින එක එක පෙත්තක් කියලා හිතන්න. ඊළඟට දැන් ආපහු අරතර ෆෝවර්ඩ් වුණාට පස්සේ ආපහු එකක් තියෙනවා. ඒක බලමු අපි හතරවෙනි ස්ලයිඩ් එකට ගිහින්. ඒ හතරවෙනි ස්ලයිඩ් එකේ පෙන්නනවා වේදනා තණ්හා ditthi ආශ්‍රව කියන එක. ඉතින් මතක තියාගන්න ditthi ආශ්‍රව කියලා කියන්නේ මොකද්ද? නිට්ටයයි කියලා ගත්ත එකේ පසු සංඥාව. පේනවද? වේදනා තණ්හා නිට්ටයයි කියලා ගත්තා. ඒකේ පසු සංඥාව තමයි අපි මේ කතා කරන්නේ. මේ දිට්ටි ආශ්‍රව කියලා. මම කිව්වේ කනේ අර ලණුවක් දාලා අදිනවා කියලා හිතන්නේ කියලා. මෙතන ඉඳන් මෙහෙම ලණුව දාලා නිට්ටය හරහා ඇද්දා කියන එක. ඉතින් ඒක තමයි මේ පෙන්වන්නේ. එතකොට දැන් ඕගොල්ලෝ දන්නවා මෙතන මේ ටෙක්ස්ට් එක ලියලා තියෙනවා. මේක පෙන්වන්නේ මොකද්ද? පහ තුන කියලා කියන්නේ ඒ කියන්නේ සංඥාවේ ජරාව නේද? එතකොට අපි සංස්කාරයන් අපි නිට්ටයයි කියලා ගැනීමක් කරලා තියෙනවා ඒ අවස්ථාව වෙනකොට. එතකොට හතර හත අපි දන්නවා මේ ප්‍රියේ විප්පයෝගය වෙලා ඉවරයි. ඒකත් වෙලා ඉවරයි. ඉතින් එහෙමනම් ඒ අපිට තේරෙනවා අපි යම් කිසි දෙයක් නිත්‍යයි කියලා ගත්තා නම් ඒක පෙර වූ ගත්ත දෙයක් තියනවාද ඒක වෙනස් වෙලා ඉවරයි කියලා. ඒ කියන්නේ මට ප්‍රියයන්ගේ විප්පයෝගය වෙලා තිනවා කියලා කියන්නේ මට යමක් ප්‍රිය වෙලා තිබිලා තියෙනවා. ඒකෙන් තම වන් වෙන් වෙලා නේද? ඒකෙන් පස්සේ තමයි පහ තුන කියන එක මට ඇති වෙලා තියෙන්නේ. ඉතින් එතකොට මම කියනවා මේක සුඛයි කියලා. නමුත් ඇත්තෙම කියනවා නම් මං වෙන් වෙලා ඉවරයි. එතකොට සංඥාවේ ජරා වෙනකොට මං වෙන් වෙලා ඉවරයි කියන එක තියෙනවා. එතකොට එහෙමනම් ඕගලන්ට පේනවා මේක මේ නිට්ටයයි කියලා මේ සංස්කාරය ඔන්න පරාමාසයට ඇතුල් වෙනවා. ඉතින් ඇතුල් වෙලා ඔන්න දැන් ඔන්න තමන්ට අත්තා කියලා එකක් ඇති වෙනවා. ඉතින් මේකෙන් තමයි මේ මමංකාරය කියන එක කියන කතාව හැදිච්ච හැටි තමයි මේ පෙන්වන්නේ. එතකොට සංස්කාරය නිට්ටයයි කියලා පරාමාස ගත වීම පස්සේ මමින්කාරය. ඉතින් අපිට දන්නවා ඉතින් ඒක පහ හතර කියන එක නේද? පහ හතර ඒ පරාමාස වුණා පහ පහ අත්තා වුණා. ඉතින් පහ පහ අත්තා කියන ලකුණු කිරීම නිවරදී කියලා දන්ගෙනකොට පේනවා මෙන්න මේ ආකාරයටයි තියෙන්නේ. ඉතින් මේක බලන්න ඕනි අර අර ස්ලයිඩ් එකේ අපි මෙතන තිබිච්ච ස්ලයිඩ් එකේ අර්ථය ඇතුව මේක අමතක කළා කරලා හරියන්නේ නැහැ. මේක ෆෝවර්ඩ් වුණා පිටිපස්සෙන් ඉන්නේ කවුද? මෙහින් කාමාශ්‍රව ඊට පස්සේ වේදනා තණ්හා දිට්ඨි ආශ්‍රව. අන්නේ අර්ථයන් අමතක කරන්නේ නැතුව බැලුවා නම් තමයි මේකේ ඒ අර්ථය කියන එක Tamanට පේන්නේ. එතකොට දැන් අපි මේකේ පෙන්වලා දීලා තියෙනවා මේ 8 වෙනි රවුමෙන් පස්සේ අපිට මේ දිට්ඨි ආශ්‍රව කියන එක ඇති වෙනවා. 10 වෙනි රවුමෙන් පස්සේ අවිද්‍ය ආශ්‍රව. 11 වෙනි රවුමෙන් පස්සේ සංස්කාරයන් නිසා අපිට අත්තා වුණා කියලා අපි ඉගෙන ගත්තා නේද? ඉතින් මේ සංස්කාරයන් නිසා අත්තා වුණා කියන උනා නම් ඉතින් ඕගොල්ලෝ ඉවරයි කියන එක කල්පනා කරන්න ඕන. විනාසයි නේද? සංස්කාර නිසා අත්තා වුණා නම් එහෙමනම් අර අපි පෙන්වවනේ අර මැද්දේ අත්තා කියන කතාව මේක හැදෙනවා. ඉතින් මේක හැදුනන ඕන ජරාවක් අපි ගන්නවා. ඒකනේ අර කාමච්ඡන්දය ඇති වෙනෝ ජරාව එකට දිරන්නව මලකඩ යන එකටම කැමති වෙනවා කියන එක තියෙනවා. ඒ මනුස්සයට කන්ට්‍රෝල් එකක් නැති වුණානේ. මොකද අර පැත්තෙන් පුෂ් එක සංස්කාර නිසා මේකයි. ඒක නිසා ආත්තා. එතකොට එහෙනම් සූකේ පරාමාස වෙලා දැන් මේ ඔක්කොම රෝල් වෙලා එනවා. ඉතින් ඒ පාර ඕනම රූපයක් මෙයා මේ සුබයි කියලා හැම ගැනීම කියන එක එයාට සිද්ධ වෙනවා. එතකොට දැන් අපි එහෙමනම් හතරවෙනි ස්ලයිඩ් එකෙන් අපි පස්වෙනි ස්ලයිඩ් එකට යමු. ඉතින් මේ පස්වෙනි ස්ලයිඩ් එකේ ඔයගලන්ට පෙන්නනවා ඔය අපි ලියාගත්ත මෙන්න මේ ලයින් 6 එකේ කතාව. ඒක හරහා ඔය මිච්ඡාදිට්ඨිය මගින් ඇතිවෙච්ච උද්දච්ච මානාගේ කියන එක එනවා කියලා අපි ලියාගත්ත නේද? දැන් මොකද වෙලා තියෙන්නේ? අර ඉස්සෙල්ලා මමංකාරයක් කියන එක ඇති වුණානේ නේද? අන්නේ මමංකාරයට මිච්ඡාදිට්ඨියගේ එකතු වෙනවා. මේක එකතු වුණායින් පස්සේ මොකද වෙන්නේ? ඕගොල්ලෝ අහංකාර වෙලා අත්තා කියන එක සම්පූර්ණ වුණා. දැන් ඒ කියන්නේ ඒක ඊක්වේෂන් එකක් වගේ ලියනවනම් මමංකාරයට මිච්ඡාදිට්ඨිය එක්කවුණායින් පස්සේ අහංකාර වෙනවා කියන එක තියෙනවා. අර මිච්ඡාදිට්ඨික අගයක් මෙහින් ඇවිල්ලා එකතු වෙලානේ මේ කතා කරන්නේ. ඉතින් මේක මේක හරිය ලස්සනයි. ඔය උදේ භාවනාව දකින අයට නම් මෙතන මේ කතා කරන්නේ 270. 270ක් අර අපි කිව්වනේ රේඛාවක් කරකවනවා කියලා. අර ඒ කියලා ලකුණු කරලා තිබුණා නේද? ඒක 270ක් කරකිලා මේ ඇවිල්ලා තියෙනවා. ඉතින් මෙතෙන්දී 360 කරකිලා. ඒ අවස්ථාවේදී ඉතින් රූපය කියන එක මැරිලා. ඉතින් ඔය අංශක 47ක් වීම නිසා ඉතින් තමන් පවතිනවායයි කියලා ඒ තමන්ට හැඟීමක් ඇති වෙලා තියෙනවා. ඉතින් උද්දච්චයක් කියන එක තමන්ට ඇති වෙලා තියෙනවා. ඒ කියන්නේ අර කෙටියෙන් කියනවා නම් අර විඥාන ධාරාව ගලනවා. මිච්ඡාදිට්ඨික සංඥාව නිසා එකක් ආවා. මතකද? අර කාම අපේ ආවනේ නාමකායි පටික සම්පස්සගෙන් එක තල්ලු කරා කියන කතාවක් කිව්වේ නේද? එතකොට මේ විදිහට කොහොම හරි විඥාන ධාරාව ගැලුවා නම් ඉතින් ඔන්න උද්දච්ච කතාව කියන එක ආවා. ඉතින් එන මිච්ඡාදිට්ඨික අගය කියන එක. එතකොට මේ විදිහට අහංකාර වෙලා අත්ත සම්පූර්ණ වුණා කියලා කිව්වා. ඉතින් අපි නිකන් ඊක්වේෂන් එකක් වගේ Tamanට දැනෙනවා මමංකාරයට මිච්ඡාදිත්තේ එක්ක වුණා දැන් Taman අහංකාරත් වුණා කියන එක. එතකොට දැන් අපි මෙතෙන්දී අපි කතා කළා අර ඉස්සෙල්ලා ස්ලයිඩ් එකේදී අපේ මේ බයගතියේ ඉඳන් මෙහෙම ඇවිල්ලා මේ ශෝකයෙන් මේ ජරාව දක්වා ආවා කියලා. එතකොට දැන් මෙතන පස්වෙනි ස්ලයිඩ් එක වෙනකොට අපිට පේනවා ඔය අර්ථය විතරක් නෙමෙයි ඒ බයගතිය ඉඳන් ශෝකයට පැමිණවා කියන කතාව පමණක් නෙමෙයි. පරිදේවී ඉඳන් ශෝකයට යන්නා වූ පාරකුත් තියෙනවා. පරිදේවී කියන එක මෙතන ඇති වුණා නම් ඊට පස්සේ අපිට ශෝකය. මොකද පරිදේවෙන් අපි බයගතියට ආවා. බයගතිය ව්‍යාධිය, ව්‍යාධිය ශෝකය කියන එකට තියෙනවා. එතකොට අන්න ඒ විදිහට ආවා නම් ඉතින් අපි දන්න ඔය ලයින් 8 එක හරහා ඇවිල්ලා නේද? 11 වෙනි රවුමෙන් සංස්කාර නිසා අත්තා වෙලා වෙන්නා වූ දේ කියන එක තියෙනවා. ඉතින් ඒක නිසා ඉතින් දැන් මේ පුද්ගලයා කල්පනා කරනවා ඉතින් දැන් සංස්කාර නිසා හෝ පවතිනවා කියලා මිච්ඡාදික්තියෙන් එහෙම යාට ඇති වෙලා තියෙනවා. ඒ කියන්නේ ඒ අදහසක් දැන් එකතු වෙනවා. මේ පෙන්වන්න හදන්නේ එන්න එන්නම අපිට ඒ එකතු වීම කියනේ වැති වෙනවා. ඒ ලයින් 6 එකෙන් එකක් මිච්ඡාදික්තියන් කියන එක ආවා. දැන් ඕලඟට ඔයගලට පේනවා ඊළඟට එහෙමනම් මෙන්න මේ ශෝකය කියන හතර හතර කියන තැනට ආවා. එන් පස්සේ රූපේ මලා. රූපේ මැරිලානේ නේද? අපි ඒත් අතහරිනවද? නෑ. හතර තුන වෙනකොට වේදනාවේ ජරාව. ඒත් අපි අතහරින්නේ නෑ. අපි තවත් දුරට ඒක ගමන් කරනවා. අපි අතහරින්නේ නැති කියන එක තමයි මෙතන ප්‍රශ්නේ. මෙන්න මේ ශෝකයට ආව අතහරලා දානවා නම් මේක ඉවරයි. මෙතෙන්දී අපි අතහරින්නේ නෑනේ. කොච්චර ජරාවටපත් වෙලා මේ වෙලාව තිබුණත් කොච්චර ඩැමේජ් වුණත් අපි යනවා. දැන් ඔන්න ඕගලන්ට පේනවා මේ විදිහට ගත්තාම දැන් අපිට මුලින් තිබුණා පහ තුන කිව්වම සංඥාවේ ජරාව. දැන් මෙතන තියෙන හතර තුන කිව්වම වේදනාවේ ජරාව. එහෙමනම් වේදනාවේ ජරාවත් ඔන්න එකතු වෙනවා. සංඥාවේ ජරාවට අමතරව මේ විඥාන ධාරාව ගලාගෙන යනකොට වේදනාවේ ජරාවත් මේකට එකතු වෙනවා කියන එක තියෙනවා. එතකොට එහෙමනම් අපිට පේනවා මේ සුඛයයි කියලා අරගෙන තියෙන සංඥාවේ ජරාවයි වේදනාවේ ජරාවයි දෙක. සුඛයි කියලා කියන්නේ ඕකයි නේද? සංඥා ජරා වේදනා ජරා දෙකම තමයි සුඛයි කියලා අරගෙන තියෙන්නේ. ඉතින් මේක මෙතනින් නතර වෙන්නේ නැහෙනි. මේක නතර වෙන්නේ නැත්තේ මේ 6 වෙනි ලයින් එක හරහා අපි එනවා මිච්ඡාදිට්ඨික අගය කියන එක. ඉතින් අන්න ඒක ඒ ලයින් එක හරහා ඇවිල්ලා ඔන්න Tamanට පේනවා ඉතින් ව්‍යාධිය මේ බයාගතිය ව්‍යාධිය ඒකෙන් ඒ ශෝකය ජරා මෙතනින් ආවන නේද? මිච්ඡාදිට්ඨිකාගේ ආවා බයාගතියට ආවා. ඒකෙන් අපි ආපහු ඉතින් ව්‍යාධිය ආව නම් ඉතින් කෙලිම ශෝකයට එනවනේ ඒක. ව්‍යාධී ශෝකේ ශෝකෙන් ජරා. වෙනවද ඒ වාත්තේද? මිච්ඡාදිට්ඨිකාගේකුත් දැන් එකතු වෙනවා. එතකොට වේදනාවේ ජරාවන්නගයන් එකතු වෙනවා. මිච්ඡාදිට්ඨිකාගේකුත් මේකට එකතු වෙනවා. එතකොට අපි එහෙනම් ඒ ලයින් 6 එකට ගිහිල්ලා බලමු. ස්ලයිඩ් 6 එකට. ඒ ස්ලයිඩ් 6 එකේ පෙන්නනවා අපි දැන් ওই විදියට අපි දිගට බලාගෙන ගියාම Tamanට පේනවා දැන් ওই දික්ඨීන් කියනේම බෙදෙනවා නේද? ඉතින් ඒ බිඳුනා වූ දික්ඨීන් කියන එක අපිට අර සංඥාවේ ජරාවට මිච්ඡාදික්තියනේ මේ කතා කරන්නේ. බ්‍රෝකන් මිච්ඡාදික්තියන් කියන ඒවා. ඉතින් ඒ රෝง වියුස් කියන ඒවා මේකට ඇඩ් වෙනවා කියන එක තියෙනවා. එතෙන් දැන් අපි දැන් නැතක් හරි එකක් සුඛයි කියලා කිව්වහම අපි කිව්වා සංඥාවේ ජරාව, වේදනාවේ ජරාව, ඒ වගේම අර බෙදිච්ච මේ මිච්ඡාදික්ති. ඒවත් ඔක්කොම මේකට එකතු වෙලා තියෙනවා. මතයට එකතු වෙලා අපිට වුණ මතයන් ගොඩ නැංගිලා තියෙනවා. එතකොට දැන් මෙන්න මේ අවස්ථාව වෙනකොට මේ මිනිස්සෙකුට කල්පනා වෙනවා. දැන් මම මේ හදන දේවල් ඔක්කොම කැඩෙනවා, බිඳෙනවා. මේ ඒක නිසා කැඩෙනවා නම් බිඳෙනවා නම් ඒ මොහොතේ තියෙන ඩිස්ට්‍රස්ට් එකක් නේ. ඒ කියන්නේ පවතින්නේ නැහැ කියන එක තියෙනවා. මම හදන දේ කැඩෙනවා නේද? ditthiye කියන එක තියෙනවා. පරිදේව වෙලා තියෙනවා. ditthiye බිඳිනවා නම් අපේ විශ්වාසය කියන එක කැඩෙනවා. ඒක හරියට මේ කවුරු හරි කෙනෙක් අසනීප වෙලා ඉන්නකොට ඒ එක එක අය බේත් ගෙනත් දෙනවා. නේද? ඉතින් දැන් මෙයා බේත් බීලා 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 හොඳටම ඇති වෙලා මෙයාම හොඳ වෙන්නේ නැහැ එකකින්. ඉතින් ඒ පාර තව එක්කෙනෙක් කියනවා ඉතින් ඇඳට වෙලා ඉන්නකොට මෙන්න මේක බීලා බලන්න. ඉතින් මේ මොනසෙර දැන් මේව ගැන ශ්‍රද්ධාවකුත් නැහැ. ඒ තරම් අත දික් කළා එහෙනම් ඕක දෙන්නකෝ කියලා ඒකත් කටේ දා ගන්නවා නේද? ආන්නේ වගේ අපි මොකක් හරි එල්ලෙනවා. ඒ දිට්ටිය විඳිනවා නමුත් අපි රූප ස්පර්ශ කරමින් වේදනාවේ එල්ලෙනවා කියන එක සිද්ධ වෙනවා. දැන් දිට්ටිය බඳිනවා නම් මොකද වෙන්නේ කියන එක අපි පොඩ්ඩක් බලමු. අපි කිව්වේ මොකද්ද? මිච්ඡා දිට්ටිය කියන එක මමංකාරයට එක්කහවකලා තමයි අහංකාරය කියන එක ඇති වෙන්නේ. දිට්ටිය බඳිනවා කියන්නේ ওই ඉක්වේෂන් එකේ මිච්ඡා දිට්ටිය කියන කතාව අපේ අයින් කරනවා. දැන් දිට්ටියට පාර ගත්තා දුන්නා නම් ඒක බැහැර ගියායින් පස්සේ දැන් මොකද්ද වෙන්නේ? මිච්ඡා දිට්ටිය මමංකාරයට එක්කහවකලා අහංකාරය වුනේ. දැන් දිට්ටිය අයින් කරා නම් ඉක්වේෂන් එකෙන් දැන් අහංකාරය කියන එකට පහර වදිනවා කියන එක තියෙනවා. එයාට ඉන්න පුළුවන් කමක් නැත්තේ නෑ. එතකොට මේ අහංකාරයයි මමංකාරයයි කියන දෙන්න එකට සිටිනවා කියන එක ඒකෙදි නැති වෙනවා කියන එක තියෙනවා. ඒ දෙන්න එකට ඉන්නේ නෑ. එකට ඉන්නවා නම් ඉතින් බොහොම දරුණුයි. මොකද අපි ආනන්ද සප්පාය සූත්‍රය ඉගෙන ගත්තනේ නේද? අර මේ පැත්තට ඇදෙනවායි මේ පැත්තට ඇදෙනවායි කියන එක ඒව සිද්ධ වෙනවා කියන ප්‍රසන් මූමන්ට් එකයි ඒ මූමතර. ඉතින් දැන් මෙන්න මේක අයින් කළාට පස්සේ දැන් බලන්න අපි මිච්ඡා දිට්ඨිය අයින් කළා අහංකාරයත් ගැලවිලා ගියා. ඒක නිසාම එයාට ඉන්න තැනක් නැහැ. දැන් ඉතින් ඉතුරු වෙලා තියෙන්නේ මමංකාරය කියන එක විතරයි. ආන්න ඉතින්දී ඕගොල්ලන්ට මේ මමංකාරය කියන කතාවේදී බුදුහාමුදුරුවෝ වෙන්නවා නේද මේ ගිරිමානන් සූත්‍රය චක්කුන් අනත්තා රූපං අනත්තා කියලා. ආන්න ඒක පේනවා නේද? ඇහැ අනත්තා කියලා කිව්වා. මොකද්ද මේ කියුවේ? මෙතෙන්දී පෙන්නනවා අර රූපය නිසානේ දැන් අපි ඉස්සෙල්ලා ස්ලයිඩ් එකේ අපිට ආවනේ. මේ කතාවල් ඔක්කොම ඇවිල්ලා මේ මමින්කාර කතාවල් ඇවිල්ලා තියෙන්නේ මොකක් නිසාද? මේ රූපය කියන එක කතාව නිසා තමයි මේක ඇවිල්ලා තියෙන්නේ. එතකොට ඉතින් Tamanට පේනවා මෙන්න මේ අවස්ථාවට ආවට පස්සේ ඉතින් බුදුහාමුදුරුවෝ මෙන්න මේක තමයි මේ කියලා තියෙන ස්පර්ශ කළාට ඇති වැඩක් නැහැ. ඔක්කොම ජරාවල්නේ. ඉතින් ඕක පෙන්නන ඔය දේවතානුපස්සනා සූත්‍රයේ ගාථාවක එහෙමනම් පුසම් පුසම් වයම් පසම් කියලා නැවත නැවතත් පුනු පුනා ස්පර්ශ කළා. ඒ මොනසේ බලනවා කොච්චර ස්පර්ශ කරලා බැලුවත් මේකේ ඇති ගතුත්තක් නැහැ කියන එකේ ගාතාවක් තියෙනවා මේ විදිහට. ඉතින් ඔතන මේ සංඥාවන් ජරා වේදනා ජරා දිට්ඨියත් බෙදලා තියෙනවා. දිට්ඨිය බෙදෙනවා නම් අත්තත් බෙදෙනවා. ඉතින් එහෙමනම් අත්තත් ගියායින් පස්සේ ඉතුරු වෙලා තියෙන්නේ ඇසේ ස්පර්ශය විතරයි. ඇහෙන් නිකන් තිබුණා මේ පුස්සක් විතරයි තියෙන්නේ කියන එක. එතකොට දැන් එහෙමනම් අපි යමු 7 වෙනි ස්ලයිඩ් එකට. ඒ 7 වෙනි ස්ලයිඩ් එකේ ඕගලන්ට පෙන්නන ඔය කලහ විවාද සූත්‍ර දෙකේ තිබෙනා ඔය ගාථාව මතකද? ඉච්ඡා නිදානානි පරිග්‍රහණ ඉච්ඡා සන්තයා න මමත්ති මන්ති කියන එක නේද? අර ඉච්ඡාව කියන්නේ තණ්හාව. ඉතින් ඒකෙන් අපි දන්නවා පරිග්‍රහය නිසා මගේ යයි කියලා බැඳෙනවා. ඇස මගේ කියලා, කකුල මගේ කියලා බැඳෙනවා කියන එක පෙන්නනවා. එතකොට ඉතින්දි පෙන්නනවා පරිග්‍රහය නිසා මමත්ති මන්තියක් කියන එක ඇති වුණා. තණ්හාව නිසා පරිග්‍රහය කියන එක ඇති වුණා. වේදනාව නිසා තණ්හාව කියන එක ඇති වුණා. වේදනාවෙන් තණ්හාව, තණ්හාවෙන් පරිග්‍රහය, පරිග්‍රහයෙන් අර ඇස මගේ කියලා, කන මගේ කියලා ඒ බැඳිලා ඇතිවෙනා වූ ඒ මමංකාර කතාව කියන එක පේනවා. එතකොට මෙතන මේ ඩයග්‍රෑම් එකේ ඕගලන්ට පේනවා මෙතන අපි දන්නවා මේ ඩයග්‍රෑම් එක අපි කලින් බැලුවා. මේ දකුණු අත පැත්තේ යමක් මේ කාමච්ඡන්ද කතාවත් එක්ක කරකුණා නම් ඒරියා 1 වලින් ඒරියා 6 එක කියන එක හැදෙනවා. මේක හැදුනෙන් පස්සේ මේ පැත්තට එනවා නේද? ඉතින් මෙහෙම වෙලා මේ ධාරාව ගලනවා කියන එක නිතියෙන්නේ. ඉතින් ඒ අවස්ථාවේදී ඕගලන්ට පේනවා මෙන්න මෙතන මේ නාමකායේ පටික සම්පස්සේ කියලා අපි කියනවා. නාමකායේ පටික සම්පස්සේ කියලා කියන්නේ මොකද්ද? පටිගේ කියලා කියන්නේ දැන් නාමකායක් කියලා කියන්නේ චෛතසිකනේ තියෙන්නේ වේදනා සංඥා වගේ. ඒවැ පටිගයක් කියලා කියන්නේ දැන් අපි සාමාන්‍ය පටිගයක් කියන්නේ ඇහැ රූපය ගැටුණා නම් පටිගයක්. ඇයි මං එකපාරට මොකක් හරි එකක් දැක්ක අභිජ්ජා වුණා, අභිජ්ජා වෙච්ච ගමන් අර මනුස්සයාගේ ලපයක් හොයාගත්තා දෝමනස්සේ. අන්නේ විදිහයි පටිගය කියන්නේ. ඔයගොල්ලෝ තරහ යන පැත්තට තියෙන. ඉතින් චෛතසිකයන් වල වේදනා චේතනා වගේ වෙයි මොකද්ද පටික සම්පස්සේ කියන්නේ. ඒක කියන්නේ මොකද්ද? දික්තිය කියන එක බිඳිලා. සංකල්පය කියන එක බෙදිලා. එතෙන් තමන්ට පේනවා මට වේදනාවයි වේදනාවත් එක්ක ඉන්නවා කියන එක බෑ. සංඥාවයි සංඥාවත් එක්ක ඉන්නවා කියන එක මට බෑ. අන්නේ අර්ථයන් තමන්ට වැටහෙනවා. ඒ කියන්නේ ඉතින්දී එහෙම ඉන්න පුළුවන් කියන දිට්ටියත් බෙදිලා සංකල්පයත් බෙදිලා. එතකොට ඒක තමයි පටිගය. නාමකායේ පටිගය කියන එක. ඒක ගැඹුරු අර්ථයක් එතන තියෙනවා. ඉතින් මේ පැත්තේ තියෙන්නේ මෙතන තමයි ඒක අපි ලකුණු කරනවා ලකුණු කරන්නේ නාමකායේ පටික සම්පස්සේ කියලා. මෙතන ඒ කියන්නේ අපිට පේනවා මේ නාම රූපේ ඉඳන් ඒ පරාමාසයට යන්නව උතන නේද? ඉතින් මේ පැත්තෙන් ಜಾති ඉඳන් වේදනාව දක්වා යන්නව එක තියෙනවානේ. මෙතන රූපකායේ අදි වචන සම්පස්සේ අපි දැන් අර සුඛයි කියලා කියනවා. ඉතින් අපි ඒක ටික ටික ඉස්සෙල්ලත් ඉගෙන ගත්තානේ. දිට්ඨි අනුසයෙන් මෙතෙන්ට ගෙනිච්චා ඇඟිල්ල දික් කරා. ඒක නිසා තින් නන්දිය කියන එක එහෙම ඇති වෙලා වුණා. අපි දැන් කියනවා රූපේට සුඛයි කියලා. එතකොට මෙතන පෙන්වනවා රූපකායේ අදි වචනේ මෙතෙන්ට එනවා නාමකායේ පටික සම්පස්සේ කියන එක. ඉතින් මේකේ පෙන්වනවා මේ දකුණු ට්‍රයැංගල් එක නිසා වන් ට්‍රයැංගල් එක ඇති වෙනවා. මේක දෙක නිසා නාම රූපයන් කියන එක ඇති වෙනවා. විඥානි ධාරාවක් වශයෙන් ගලවනවා. ගැලවුවා නම් ඉතින් තන්නා අට වට අටයකට පස්සේ ගියානන්නේ මේක තියෙනවා. ඉතින් මේකට විසඳුමක්වත් තියෙන්නේ නැහැ නේද? ඉතින් ඒ විසඳුම තමයි ඉතින් ওই 8 වෙනි ස්ලයිඩ් එකේ පෙන්වන්නේ. ඒකේ පෙන්නනවා ඔය සම්මා දිට්ඨිය කියන එක තියෙනවා නම් අපේ මිච්ඡා දිට්ඨිය කියන එක පහ වෙනවා. මොන මිච්ඡා දිට්ඨියද අපිට තියෙන්නේ? අපි මෙච්චරලා කිව්වේ මේක මේ බලාගෙන ගියාම අපිට පේනවා අපේ දිට්ඨින් ඔක්කොම බිඳිලා. බිඳිලා කියලා කියන්නේ අපි හිතුවා යම් කිසි දිහකට අපිට රූපයත් එක්ක ඉන්න පුළුවන් කියලා. ඒක බෑයි කියලා මනුස්සයෙකුට ටිකක් අල්ල යනකොට තේරෙනවා. ඒ පාර ඉතින් වේදනාවක් අල්ලගෙන ඉන්න පුළුවන් කියලා කල්පනා කරනවා. ඉතින් එයාට නම් තේරෙන ටිකක් අල්ල යනවා. මොකද අරූප ධානයන්ට හිටන් ගිහිල්ලා තියාගේ ඒක තියෙනව නේද? ඉතින් සංඥාව අල්ලගෙන ඉන්න පුළුවන් ඒ කියලා කෙනෙක් කල්පනා කරනවා. අපි තුම හත් වෙනි ධානයේ හරි ඉතින් එහා පැත්ත හරි. ඒකටත් ටිකක් අල්ල යනවා. ඉතින් නමුත් මේ ධර්මයේ බැලුවාම නම් පේනවා මේක මුල ඉඳන්ම මේ වට පහෙන්ම මේක ඇති වෙලා තියෙනවා නේද? 4 3 වේදනාවේ ජරාව කියන එක ඇති වුණා. ඉතින් 5 3 වෙනකොට සංඥාවේ ජරාව. ඉතින් ওই දිගින් දිගටම ජරාව කියන එක ඇති වුණා කියන එක තේරුම් ගත්තාන් පස්සේ ඉතින් පවතිනවා කියන මිච්ඡා දිට්ඨිය, පැවතිය හැකියි කියන මිච්ඡා දිට්ඨිය කියන ඒවා ඒවා මේ අයින් වෙලා යනවා. තමන්ගේ සම්මා දිට්ඨිය කියන එක ඇති වුණා. එතකොට එහෙමනම් ඒ සම්මා දිට්ඨිය නිසා ඕගලන්ට ඉතින් සම්මා සතිය කියන එක ඇති වෙනවා. ඉතින් ඒගොල්ලන් එතකොට දන්නවා මේකේ ಜಾති ඉඳන් ජරාව කියන එක දන්නවනම් ඒ අවස්ථාවේදී අපි කොයිතරම් දුරට දන්නවද? රූපේ ජරාව කියන එක දන්නවා. වේදනාවේ ජරාව කියන එක දන්නවා. 5 3 සංඥාවේ ජරාව කියන එක දන්නවා. ඊළඟට 7 7 සංස්කාර ජරා කියන එකත් දන්නවා. ඉතින් මේ විදිහට මේ ජරා ස්වභාවය තියෙනවනම් ඒ සංස්කාර වලින් විඥානීය පැවතීමක් නැහැයි කියලා යාට තේරෙනවා. ඒ ඔක්කොම ජරාවටපත් වෙලා නැති බඩු බාසුන් නැ හදන වලට ගත්ත ලී කෑලි අරව මෙව ඇනද මොනවද ඔක්කොම ටිව ඔක්කොම ජරාවල් කියන එක. එහෙමනම් ඉතින් නිත්‍යභාවයක් නැහැයි කියන එක අර මලකඩ ආපු යකඩ ඇණිය කියන එක තමන්ට සිහි වෙන්න ඕන. ඉතින් ඒ වගේකින් හදන ලද භාණ්ඩයක් ගත්තොත් කොච්චර වෙනුණත් පිටින් ඇතුලේ දිරනවා. ඉතින් අර තරුණ ළමයෙක් ගැන කල්පනා කරන්න. පිටින් පේන්නේ ලස්සනයි. ඇතුලෙන් දිරනවා. ඊට වඩා දෙයක් ඇත්තේ නැහැයි කියන එක තමන්ට පේනවා. එතකොට එහෙමනම් ඉතින් මෙතන ඉතින් අර උදේ භාවනාවන් එහෙම බලන අයට පේනවා මෙතන මේ සතියන් තුනක් තමයි මේ පෙන්වලා දීලා තියෙන්නේ. මෙතනින් පෙන්වන්නේ අර 6 සතිය ලකුණු කරපු එක. මෙතන පෙන්වන්නේ 3 සතිය. මෙතන පෙන්වන්නේ 1 සතිය කියන එක. ඉතින් පුදුමයි ඒ ධර්මයේ නේද? එතකොට එහෙමනම් අපි දන්නවා ඉතින් ওই නන්දියෙන් අපේ ওই චේතනාවට එනවා. චේතනාවෙන් ඉදන් සත්‍යය, ඉදන් සත්‍යයෙන් ඇවිල්ලා අර ලයින් 5 එක හරහා පරිදේවයට එනවා කියන එක නේද? ලයින් 5 එක හරහා අපි පරිදේවයට එනවා කියන එක තියෙනවනේ. ඉතින් එතකොට මේ සංස්කාරය නිසා විඥානීය පැවැත්ම කියන එක සිදු වෙන්නේ නැත්තම් ඒ කෙනෙකුට ඒ උපේක්ඛා ඉන්ද්‍රිය කියන එක ඒක ඇති වෙනවා. ලයින් 5 කියන එක ගලවලා දාන්න පුළුවන්. මොකද සංස්කාර අල්ල ගලලා ගලවලා විසි කරනවා මේ අවස්ථාවෙන්කොට. ඉතින් මෙතන මේ උපේක්ඛාවෙන් අප්‍රමාණිත මේක අපි දිගටම බල්ලා තියෙනවනේ. ජරා වෙනවනම් ව්‍යාධි වෙනවනම් අපි කල්පනා කරලා තිනු මැරෙනවා නම් නිත්‍යභාවයක් එහෙම කොහොමද කියන එක. එතකොට දැන් ඊළඟට තවත් එකක් ඉතුරු වෙලා තියෙනවානේ. දැන් අපි දන්නවා ලයින් 5 එක ගියායි කියන කතාව හරි. හැබැයි තින් ලයින් 6 එකේ කතාවක් කියන එක තියෙනවා. මේ මෝහි ඉඳන් පරිදේවයට ඉන්නා වූ ඒ ඒක අර මිච්ඡාදිට්ඨික අගය යෝනි ගලන්නේ නේද? උද්දච්චාගේ. ඉතින් සංස්කාරවල නිත්‍යභාවයක් නැහැ. අන්න ඒ වෙලාවේදී යාට ප්‍රඥාව කියන එක ඇති වෙනවා. ඉතින් ඒකෙන් යාට ශ්‍රද්ධාව කියන එක ඇති වෙනවා. ඉතින් එහෙමනම් අර උද්දච්ච කතාව ගැලවිලා යනවා. මේව පවතින්නේ නැහැ කියන එක. ඉතින් ඕක මේ ඔවට නිකම්මත් නෙමෙයි ඔක සිද්ධ වෙන්නේ. අර බෙල් ෂේප් කර්ව් එකේ අර AB කියන පොයින්ට් එක මේක පවත්තන්න බෑයි කියන එක. ඒ කියන්නේ මේක පවතින්නේ නැහැ. ඊටාමත්ම කුඩා කාලයක් තමයි මේ බෙල් ෂේප් කර්ව් එක පවතින්නේ කියන අර්ථය ඇති වෙලා ඒ ඔය විමර්ශාවකින් යම් කිසි විදිහකට ඒකේ අවබෝධයක් වෙලා ඒ ඡන්ද සමාධියක් කියන එක කෙනෙකුට ඇති වෙනවා. ඒ කියන්නේ ඊටාමත්ම කුඩා කාලයක් පවතිනා වූ විඥාණයකට යම් කිසි කැමැත්තක් තියෙනවද ඒක අයින් වෙනවා. ඒ විඥාණයට තියෙනාම කැමැත්ත කියන එක අයින් වෙන කුඩා කාලයක් පවතින දෙයකට පවතිනා වූ මේ නිර්වාණය කියන එකට එයා කැමති වෙනවා. ඒක තමයි ඡන්ද සමාධිය කියලා කියන්නේ. ඒක හරි වැදගත් පොයින්ට් එකක්. ඒ කියන්නේ සංස්කාර නිසා යම්කිසි විඥානයක් හටන් ගන්නවාද ඒක ඊටාමත්ම කුඩා කාලයක් තමයි පවතින විඥානය. ඒක පවතින්නේ නැහැ කියන එක අවබෝධ වුණායින් පස්සේ යාට ඇති වෙනවා. ඒ වනා ඉතින් මේක වැඩක් නැහැ. පවතිනා වූ දෙයක් හැටියට යාට පේන්නේ නිර්වාණය පමණයි. අන්න ඒකට කැමැත්ත ඇති වෙනවා ඡන්ද සමාධිය කියන එක. ඉතින් නමුත් ඕක එතනින් අවසන් වෙන්නේ නැහැ. තමන් ලයින් සෙක්ස් එක කපාගෙන දෙයක් දැම්මා තමයි. අර තණ්හාව නිසා එන්නා වූ පරමාස කොටස. ඒක අපි මේකේ පෙන්නනවා නේද? දැන් අපි කිව්ව පහෙන් එන්නා වූ එක අපි අයින් කරගන්න ඕනේ. ඊළඟට හයෙන් එන්නා වූ එක කියන එක අයින් කරගන්න ඕනේ. පස්වෙනි ස්ලයිඩ් එකේ නේද? ඊළඟට පරමාසයෙන් එන්නා වූ අර හබ් එක කරකිලා වගේ එන්නා වූ ඒ කොටසක් තියෙනවා. ආන්න එකත් අපි අයින් කරගන්න ඕනේ. එතකොට මේ විදිහට තමන් ඒ අයින් කරගෙන ගියොත් ඒකේ පෙන්නනවා. ඉතින් ඒ ඔය අවස්ථාව වෙනකොට නම් කෙනෙකුට කල්පනා වෙනවා පහිනුයි හයිනුයි එන්නේ නැත්තම් ගලන්නේ නැත්තම් ඉතින් මොකද මේකෙන් ගලන්නේ කියලා නේද? ඒකෙන් ගලන්නේ ඒක හරියට නිකන් ඕගොල්ලෝ කියනවා මේ පෙර කළා මම මේ දේ. අර කලින් හදපු ගේ පැවතුනේ. මොකද මේකේ අරක මේක පිළිගන්නේ නැහැ. ඒක විද්‍යාමාන වෙලා තියෙනා උදේ පිළිගන්නේ නැහැ. කලින් හැදුවා කියන එක ගේ පැවතුනාගේ අදහස් තියෙනවා. එතකොට මේක කියන එක මේ පවත්වන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඉතින් මේ බෙල් ෂේප් කර්ව් එක ඕගලන්ට පේනවා ඔය අවස්ථාවේදී මේක මේ බහැලා යනවා නේ. ඒ කියන්නේ ගැම්ම එන්නේ නම් අපි අයින් කරලා තියෙනවා නේ. ඉතින් මේකේ පවත්වන්න බෑ කියන කතාවල් දෙක. එතකොට මෙයාට පේනවා මේ ආස්වාද ඉන්ද්‍රිය නිසාවත් මේක පවත්වන්න බෑ කියන එක. ඒ කියන්නේ ධානයන් භාවිතා කරලවත් කරන්න බෑ කියන එක. එතකොට එහෙම කරන්න බැරි නම් ඔය අත්තා කියන එක තමන්ගේ නැති වෙලා යනවා. අත්තා කියන එක නැති වෙලා ගිහිල්ලා ඒ තමන්ට ආකින්චන විමුක්තිය කියන එක ඇති කරගන්න පුළුවන්. ඒ කියන්නේ සංස්කාර කියන ඒවා අයින් කළාට පස්සේ දැන් අපි දන්නවා අර ක්‍රමානුකූලවයි මේක සිද්ධ වෙන්නේ. අපි කිව්වනේ අර ලයින්ස් වලින් එනවා කියලා සංස්කාර නිසා අත්තා වෙනවා කියලා අටවෙනි එකේදී එහෙම නේද? ඒ සංස්කාර නිසා අත්තා වීම අයින් කළොත් කෙනෙකුට ඇති වෙන සම්මා ප්‍රඥාව කියන එක. ඊට පස්සේ දැන් ওই හත්වෙනි ධානයේ ඉඳලනවත් කරන්න බෑයි කියලා ඒ අත්ත සංඥාවන් කියන එක අයින් කළාට පස්සේ තමන්ට සම්මා ඥානයක් කියන ඒවා ඇති වෙනවා. එතකොට මේ විදිහට ඒ සති ඉන්ද්‍රිය මගින් ඔය ඒ කියන පොයින්ට් එක මේකේ හදන එක එයා නවත්තනවා. බෙල් ෂේප් කර්ව් එකේ මේක හදනවා කියන එක. ඒ කියන්නේ මිච්ඡාදිට්ඨික සංඥාව නිසා විඥානයේ හට ගැනීම කියන එක අභිජ්ජාවෙන්නේ නේද? ආන්න ඒක. ඒ කියන්නේ මට මෙන්න මේ B පොයින්ට් එකකට ඉන්න වෙන්නේ නැහැ. B පොයින්ට් එකට ආවා කියන්නේ ඕගොල්ලන්ගේ අභිජ්ජාවනේ අර දූවිල්ල ඇවිස්සලානේ. ඒක කරන්නේ නැහැ කියන එකයි තියෙන්නේ. එතකොට මේක අපි පෙන්නනවා මේ අපි 9 වෙනි සයිඩ් එකට යමු. ඒ කියන්නේ ප්‍රඥා ඉන්ද්‍රිය කියන එක මගින් ඔය ජරාවන රූපේ කියලා දැනගෙන එයා ඔය මේ ඒකට මානයක් වෙන්නේ නැහැ. අපේ තියෙන ප්‍රශ්නේ තමයි මාන්නේ. අපි අර B කියන එක හැදුවා කියන්නේ ඕගොල්ලන්ගේ බෙස්ට් එක ගේන. ඉතින් බෙස්ට් එක ගේන්නේ ඉතින් Tamanට මේ මෝඩ කමක් නෙනේද? පොඩි කාලේ කෑවා තමයි. මේක මෙහෙමයි කියලා කිව්වා. මේක වයසට ගිහිල්ලත් අපි කල්පනා කරනවානි තාමත් මේක පුළුවන් ඒ කියලා. වයසට ගිය මිනිස්සයා ඕන වෙලාවක හිතන්නේ මේක මේ මොකක් හරි එකක් කරන්න පුළුවන් කියලා. ඉස්සර කරපු නිසා එයාට හිතෙනවා. හැබැයි පුටුවක් උසන්න ගියාම අන්න කොන්ද ජරපරස් ගාලා ඒව වෙනකොට තමයි මෙයාට තේරෙන්නේ මේක කරන්න බෑ කියලා. නමුත් සිත තියෙන්නේ අරක පුළුවන් කියලා. අර පෙර දේවල් නිසා. එතකොට ඉතින් ඕක තමයි මාන්නයන් ඇති වෙලා නේද? ඉතින් දැන් මෙයා තේරුම් ගන්නවා මම මොකටද මේ රූපයේ ජරා වෙනවනම් මාන වෙන්නේ නැහැ. සංඥාව ජරා වෙනවයි කියලා දන්නවනම් ඒකට මානයක් වෙන්නේ නැහැ. වේදනාවේ ජරාව කියන එක දන්නවනම් මාන වෙන්නේ නැහැ. සංස්කාර ජරා කියලා දන්නවනම් මාන වෙන්නේ නැහැ. ඒවයි ඒව ජරාව කියන එක නොදන්නාකම නිසා තමයි මේක තියෙන්නේ. ඉතින් එහෙමනම් ඔන්න B කියන පොයින්ට් එක බෙල් ෂේප් කර්ව් එක යා හදන්නේ නැති වෙනවා කියන එක තියෙනවා. ඒක කරන්න බැරි දෙයක් බව එයා වටහා ගන්නවා. එතකොට මේ නිසා යම්කිසි දික්ටි ආශ්‍රයයකට ආශ්‍රයයකටත් ඒකට පැමිණින්නා වූ ධර්මියෝ තියෙනවද? අන්නේ ධර්මියෝ බැස යනවා. පල්ලෙහාට යනවා. දික්ටි ආශ්‍රයයට පැමිණින්නා වූ ධර්ම. මානිය කියන එක අයින් වුණාට පස්සේ එයා පෙන්ල දෙනවා මෙන්න මේ පුන පුනා මිය යන විඥාණය සෑදිය හැකිද? මේ නොහැකිය. බුදුපියා පෙන්නනවා මෙසේ සති ඉන්ද්‍රිය මගින් ප්‍රඥා ඉන්ද්‍රියට යම් උදව්වක් කළ යුතුද? ඒ සපයා දෙනවා කියලා. ඒක හරි ලස්සන වාක්‍යයක්. මෙසේ සති ඉන්ද්‍රිය මගින් ප්‍රඥා ඉන්ද්‍රියට යම් උදව්වක් කළ යුතුද? ඒ සපයා දෙනවා. මේ නිසා ditthi ආශ්‍රව නොවේ කියලා. ඉතින් කුමක් නිසාද මේ චේතනාවන් කියන ඒවා ගලවලා දාලයි කියලා. එතකොට මෙන්න මෙතෙන්දී ඔයගලන්ට පේනවා මෙතන අපේ තියෙනවා මේ ආශ්‍රව තියෙනා වූ ට්‍රයැන්ගල් එක නේද? දැන් අපි අර පෙන්වුවේ පිරමිඩ් එක වගේ එකේ බේස් එක හැටියට තිබුණේ නේද? ඉතින් මේක කපන හැටි මේ පෙන්වන්නේ. සතියයි ප්‍රඥාවයි සමාධියයි කියන එක. එතකොට මෙතන දැන් අපිට හිතෙනවා මේ සතියෙන් කපනවා කියවම කෙනෙකුට හිතෙන්න පුළුවන් මේ පැත්තත් කපනවා දකුණු අත පැත්තත් කපනවා කියලා. ඒක එහෙම නෙමෙයි. මෙයා කපන්නේ මේක මේ ක්ලොක් වයිස් හිතන්න. ක්ලොක් වයිස් එනකොට මම මේක දක්වා එන්නා වූ ධර්මයෝ තියෙනවානේ. ආන්න ඒක තමයි එයා කපන්නේ. දැන් උදාහරණයක් වශයෙන් ගත්තොත් සතීන්ද්‍රිය කපන්නේ මේ කාමාශ්‍රවේ ඉඳන් ඒ පැත්තේ ඉඳන් සතීන්ද්‍රියට එන්නා වූ ඒ එන ධර්මයෝ. ප්‍රඥා ඉන්ද්‍රිය කියන එක කපන්නේ මේ දික්ටි ආශ්‍රවේ ඉඳන් තියෙන කතාවල් තියෙනවානේ. ආන්න ඒව තමයි කපන්නේ. ඉතින් දැන් අපි කිව්වා මේ දික්ටි ආශ්‍රය නොවේ කියලා නේද? සතීන්ද්‍රිය විසින් මේක මතක් කරලා පෙන්නලා දුන්නායින් පස්සේ මේ දික්ටි ආශ්‍රය කියන එක එයා කපලා දානවා ප්‍රඥා ඉන්ද්‍රිය කියන එකෙන් ගත්තාම. ඉතින් ඒ සඳහා එයා චේතනාවන් කරන්නේ නැහැ. චේතනාවන් ගලවලා දාලා තියෙනවා. ඒ සමාධි ඉන්ද්‍රිය කියන එක ගත්තාම එතකොට මෙතන අපි සමාධි ඉන්ද්‍රිය කියන එක කතා කරන්නේ. ඉතින් එයා කතා කරන්නේ එහෙනම් මේ අවිද්‍ය ආශ්‍රය. මේක දක්වා ඉන්නා වූ ධර්ම වෙන නේද? ඒක තමයි එයා ගමන් කපලා දාන්නේ. ඉතින් මතකද අපි බැලුවා අර මේ අර ප්‍රධානියංගයන් කියන ඒවා බලවානේ. ආන්නේ ප්‍රධානියංගේ විදිහට තමයි අපි හිතන්න ඕනේ. ඔයගොල්ලෝ ඉතින්දි කල්පනා කරන්න අර දික්ටි අංශේ පාරේ ඉඳන් ඒ විමුක්තිය සමාධිය කිව්වහම ඉතින් කෙලවරටම ගන්න විමුක්තිය කියන එකත් සමාධියක් නේද? ඉහළම වූ සමාධියක්. එතකොට මේ සමාධි ඉන්ද්‍රිය කියන එක නිසා සංස්කාරයන් නිසා මාන පාරේ පැමිණෙනවා කියන එක වළක්වනවා. මතකද සංස්කාරය කියන්නේ අර පහ ලයින් 5 ලයින් 8 නේද? දිගටම ඉන්නව එකනේ. ඉදන් සත්‍යයේ ඉඳන් බයවිතික දක්කා වූ ඉන්නව කියන අන්න ඒක වළක්වනවා. ඒක නිසා එයා අවිද්‍යා ආශ්‍රයයන් කියන ඒවා සිද්ධ වෙන්නේ නැහැ. ඉතින් ඒ මානිය කියන එක අඩු නිසා එයාට සමාධිය කියන එක තියෙනවා. ඒ ප්‍රාණඝාත වාගේ දේවල් වලින් වැළකෙනවා. ඒතර සීල පාරිශුද්ධ ප්‍රදානියන්ගේ කියන එක එයාට උදව් උපකාර වෙනවා. ඒක සඳහා එයා සමාධි සාගත වූ චිත්ත සංස්කාරයන් පවා හොඳයි කියලා පිළිගන්නේ නැහැ. ඒ කියන්නේ සම්මා ඥානීය කියන එක ඇති වුණාට පස්සේ ඒ මනස හරි විශාලට තියෙනවානේ. එතකොට මේ සම්මා ඥානීයෙන් ඇති වුණාට පස්සේ මේ විමංසා ඉද්ධිපාදී කියන එක ඇති වෙලා මේ විමංසා ඉද්ධිපාදීන් පෙන්නනෝ. ඒ කියන්නේ මෙන්න මේ රූපයවත් ඊළඟට මේ සංස්කාරයවත් මේවා එකක්වත් ඒවා පවතින්නේ නැහැ. එයාගේ ඒ தත්ත්වයේ තියෙනවා. ඒක නිසා ඒ සම්මා ඥානීයෙන් තියෙන ස්වභාවය කිව්වහම ඒ දැන් Tamanට ඕක හොඳයි කියලා ගත්තොත් ඕක ඉදන් සත්‍යයට යනවනේ නේද? එයා ඉදන් සත්‍යය කියන එක එයා ගලවලා දානවා. එයා ඒක ගන්නෙ නැහැ කියන එක තියෙනවා. එතකොට දැන් යා ඒවා පිළිගන්නේ නැහැ. චිත්ත සමාධියන් කියනවා ඒවවත් ගන්නෙ නැතුව තත්ත්වයට පත් වෙලා තියෙනවා. ඉතින් පෙරගත්තා වූ දේ සිදුවන ක්‍රියාවලිය යා නවතා දමන අර බය අගතිය ඉඳන් එනවනේ. මේ වේදනාව දක්වා එන දිට්ටි අනුසේ පාර. දැන් මං කිව්වේ මේක අර පාරිශුද්ධ ප්‍රධානී අංගය. එතෙන්දි කල්පනා කරන්න මේ පාරිශුද්ධ ප්‍රධානී අංගය තමයි අපි කතා කරන්නේ. අපිට එන්නා වූ අර වේදනාවට ආවනම් ඉතින් දිගටම ගමන් කරනවනේ නේද? දිට්ටි අනුසේ පාරේ කියන එක හිතන්න. ඉතින් ඒක කපාගෙන කපලා දානවා කියන එක තියෙනවා. ඊළඟට මේක පෙන්වනවා මේ සති ඉන්ද්‍රිය එක එක ඉන්ද්‍රියන්ගෙන් කරන දේවල් සති ඉන්ද්‍රිය කරන්නේ මොකද්ද? සද්ධාව සහ විරිය. ඉන්ද්‍රිය මගින් නවතන ලද යම් කිසි ධර්මයක් තියෙනවද? ඒකේ නැවතීම කියන එක යා පවත්තම. අරදොන්න නැවතුවා නවත්තුපු එක යා පවත්තලා තියෙනවා. හරියට ඕගොල්ලන්ගේ ගමනේ ගිහිලා ට්‍රැෆික් කාර්යය ඒක නැවතු යම් පස්සේ ට්‍රැෆික් කාර් පොලිස් කාර්යයට පුළුවන් ඕගලන් නවත්තලා තියන්නේ නේ. අන්න ඒ වගේ සති ඉන්ද්‍රිය මගින් අර ශ්‍රද්ධා විරිය ඉන්ද්‍රිය මගින් මොකක් හරි එකක් නවත්තලා තියෙන ධර්මයක් තියෙනවාද? ඒක නැවතීම පවත්වීම කියන එක කරනවා. ඒතකොට ශ්‍රද්ධා ඉන්ද්‍රිය කියන එක ඒ අපි දන්නවා. ඉතින් තථාගතයන් වහන්සේ පැවසුවානි මුසාවාදේපා. ඒ වගේම ඉහළ සමාධි වලටවත් ඇලෙන්න එපා. නිවසඤ්ඤා නාසඤ්ඤායතන වේවා ඕනම එකක් ප්‍රඥා විමුක්තියක් වේවා එකකටවත් ඇලෙන්න එපා කියන එක කිව්වා. ඉතින් විරිය ඉන්ද්‍රිය මගින් රූපයන්ගේ ස්පර්ශය කියන එක නවත්තන. ඉතින් මේ විදිහට කෙනෙක් සතිමත් වෙනවා නම් සියල්ල සම්පූර්ණයෙන් සර්ව ප්‍රකාරයෙන් දැනගෙන සමාධි සාගතෝ එයා ඉන්නවා. ඉතින් මේක තමයි මේ සම්මා සමාධිය කියන එක. ඉතින් මෙතන පෙන්වන්න තියෙන්නේ මේකයි. දැන් සම්මා සමාධිය දෙවගුළු දන්නවා ඒ චතුත්ත්‍ය ධානයේ නේ. හැබැයි නිකන් සම්මා සමාධියක් නෙමෙයි මේ කතා කරන්නේ. ඡන්ද චිත්ත විරිය විමංසා ඉද්ධිපාදය සහගත වූ එක. ඒ පුද්ගලයාට පුළුවන්කම කියන එක තියෙනවා දෙපැත්තම දකින්න. ආකාසඤ්ඤායතන වගේ අරූප ධානයන් කියනවත් එයා දකින්න. රූප කොටස කියන එකක් දකින්න. අපි කොහාට හරි පැනගෙන හිටියා කියලා එකෙන් හරියන්නේ නැහැ. දැන් මේතන අපි හිතමු කාන්තාව පුරුෂය බල්ලෝ අරගොල්ල මේගොල්ල දකින්න හින්දා රිදී රත්තරන් දකින්න හින්දා මට ප්‍රශ්නයක් වෙනවා කියලා හාමුදුරුවෝ මං කැලෑවටම ගිහිල්ලා ගුහාවකටම ගිහිල්ලා ඉන්නවා කියන්නේ. ඕකෙන් ප්‍රශ්නේ විසඳන්නේ නැහැ. ඒ පුද්ගලයා ආපහු ගමට ආපු ගමන් කාන්තාව දැකලා අරව මෙහෙම වෙලා ප්‍රශ්නේ කියන එක ඇති වෙනවා. එතකොට අරූප ධානයට ගිහිල්ලා මම ජීවත් වුණා කියලා මේ ප්‍රශ්නේ විසඳෙන්නේ නැහැ. රූපයක් ස්පර්ශ වෙච්ච ගම මෙයා කඩාගෙන වැටෙනවානේ නේද? ඒක වන් සයිඩඩ් කොයින් එකක් කියන එක. ඉතින් ඕක තමයි ඔය ගාතාවක් තියෙනවා න සංඤ සංඤින විසඤ්ඤ සංඤි. ඔය විදිහට න විභූත සංඤි කියලා. ඒකේ බුදුහාමුදුරුවෝ පෙන්නනවානේ මේක. මම මේක සම්පූර්ණයෙන් විස්තර කරන්න යන්නේ නැහැ. ඒකේ පෙන්නන්නේ ඔය නිරෝධයට ගියා කියලා මේක ඉවරයක් වෙන්නේ නැහැ. නිරෝධයට යන එක හොඳයි. ඒක අපි ඉගෙන ගන්න ඕනි බලන්න ඕනි ඒකේ தත්ත්වය කොහොමද කියන එක. එතකොට රූපයෙන් අයින් වෙච්ච ඵලයට මේක හරියන්නේ නැහැ. ඒතර මේ මුළු රේන්ජ් එකම දැනගන්න ඕන. ඒ මුළු රේන්ජ් එකම අපි දැනගෙන තමයි මේ විදිහට තමන්ගේ තේරුම් ගත්තා. අර පාරිශුද්ධ ප්‍රධානියන්ගෙන් පෙන්වන්නේ මොකද්ද? මුලින්ම පෙන්නනවා මේ රූපය කියන එක නිසා මට ප්‍රශ්නිය ඇති වෙනවා. රූපය නිසා මට ප්‍රශ්නිය ඇති වෙනවා කියන තේරුම් ගත්ත මනුස්සයා එනම් විවිච්චේව කාමෙහි විවිච්ච අකුසලේ ධම්මෙහි සවිතක්කං සවිචාරං සමාධිදම් ප්‍රීතිසුඛං ප්‍රථම ධානං උපසම්පච්ච කියලා ඔන්න ධානයන්ට ගියා. ඔන්න චිත්ත පාරිශුද්ධ ප්‍රධානියන්ගේ කියන එකට එයා ගියා. ඒක පාරක් එයා කපා ගත්තා. එයාට වෙන choice එකක් නැහැ. ඕක තමයි අපි අර සතර ආහාර දුක්ඛේදී අර පෙන්නන්නේ විවේකදස්සී පස්සේසු කියලා. රූපය ගත්තනම් ජරා වෙනවනේ. මේ කිව්ව කතාව ලොක්කෝම ඇති වෙනවනේ නේද? එතකොට අන්න ඒක තේරුම් ගන්න ජරා වෙනවා විතරක් නෙමෙයි. ඉතින් එන්න එන්න මොනවද මිච්ඡා දිට්ටි වේදනාවේ ජරාවන් ඒව ඔක්කොම අපිට එකතු වෙනවා. ඉන්න ඉන්න ඕක නෙමෙයි කරප්ට් වෙනවා කියන එක ඔබ තියෙනවා. එතකොට එයා ධානයට පැනගත්තා. ඉතින් මම මේ ධානයෙන්ගේ පැනගෙන ඉන්න මට උදව්පකාර වෙන්නේ අර සීල පාරිශුද්ධ ප්‍රධානයෙන්ගේ. මම ආරත් මරණ ගම පානාතිපාතය කරන ගම මගේ ධාන කතාවල් කරන්න බෑ. එතකොට ඒක මම ඒක තියෙන්න ඕන. ඊළඟට මම මොකක් හරි එක මගේ කියලා ගන්නකම් ඕක හරියන්නේ නැහනේ. දැන් අපි දැක්කනේ මගේ කියලා ගත්තනම් අත්ත වුණා නම් ආපෝ කියනවනේ ගිහිල්ලා රූපයන් අල්ල ගන්න කියලා නේද? එහෙනම් ඉතින් සංස්කාර කියන කතාව අත්ත කතාව අපි සීල පාරිශුද්ධ ප්‍රදානියන්ගෙන් ගියා. ඊළඟට අර අත්ත කතාව කියන එක අපි අයින් කරනවා. ඒකත් අයින් කරාට පස්සේ අන්න මේ තුනම භාවිතා කරලා අන්න විමුක්ති පාරිශුද්ධ ප්‍රදානියන්ගේ කියන එකේ ඉන්නවා. එහෙම ඉඳලා තමයි මේක කරගන්න පුළුවන්කම කියන එක තියෙන්නේ. එහෙම නිසා අපි සංස්කාර නිසාවත් අපි සැලෙන්නේ නැති වෙන්න ඉතින් අපි පහුගිය දවස්වල ඉතින් ගැඹුරට ඕක පෙන්වන්නේ අර වතුරු පාර ඇවිල්ලා කුඩු වෙලා ගිහිල්ලා තීන ස්වභාවය නේද? එතකොට ඒවා නිසා පවතිනවා කියන කතාව කියන එක යන්න ඕනේ. අනිත් එක රූපේ නිසා පවතිනවා කියන කතාව කියන එක යන්න ඕනේ. ඉතින් මේ විදිහට තමන්ට පේනවා මේක අපි වෙන්නේ මොකක් දැකීම නිසාද මේ විදිහට හිතන්නේ. ජරාවල් දැකීම නිසා. රූපේ ජරාව විතරක් දැකලා හරියන්නේ නැහැ. වේදනාවේ ජරාව, සංඥාවේ ජරාව, සංස්කාරයේ ජරාව. ඔය විදිහට එක්කෝම ජරාවන් දැක්කම ඉතින් විඥානේ පවතින්නේ නැහැයි කියන එක. කොහොමද මලකඩ කාපු යකඩ යන එකක් ගත්තා ඊළඟ එකට ගහන්නේ තවත් මලකඩ කාපු යකඩ යන ලකඩ ගන්නේ. මලකඩ කාපු ඒවා හතරක්ම භාවිතය කළා. දැන් කෙනෙකුට හිතෙන්න පුළුවන් නේ එක මලකඩ කාපු යණේකින් නම් මම පාවිච්චි කරේ අනිත් තුන හොඳයි. ෆ්‍රේම් එක පවතිනවානේ මේ තුනේ හයියෙන්වත් කියලා නේද? එහෙම හැංගීමක් තියෙනවා. ඉතින් එහෙම වෙන එකකුත් තියෙනවනේ යම්කිසි ආකාරයක නේද? දැන් මේක පෙන්වන්නේ මොකද්ද? මලකඩ කාපු යකඩ යන හතරක්ම තියෙනවා. රූපයක් මලකඩ කාලා. ඊළඟ කෙරවලට ගහලා තියෙන්නේ වේදනාව. ඒකත් මලකඩ කාලා. ජරා වෙලානේ. සංඥාවක් ජරා වෙලා. සංස්කාරයක් ජරා වෙලා. එහෙමනම් මේ ෆ්‍රේම් එක කඩාගෙන වැටෙනවා යර වෙන එකක් නැහැනේ. අන්න ඒ தත්ය දැකපු මනුස්සයා මේ පවතින් නැති විඥාණය අර බෙල් ෂේප් කර්ව් එකේ අරක හදන්න බෑ කියන එක තීරුම් ගත්තා. පුඩාම කාලයක් පවතිනා වූ එක කියන එකට කැමැත්ත කියන එක ගැලවිලා ගියා. ඒක ගැලවිලා ගියායින් පස්සේ ඉතින් ඉතර තමන්ගේ මුදිතා චිත්ත මුදිතා ඒව හිටන් ඉතින් ඇති වෙන්නේ. ඒ යා කැමති වෙනවා පවතිනා වූ විඥාණයට, මේ නිර්වාණයට. පවතිනා වූ නිර්වාණයට කැමති වෙලා තමයි ඒක ඉන්නේ. ඕක ෆන්ඩමෙන්ටල්. ওই පොයින්ට් එක නැතුව කිසිම කතාවක් නැහැ. ඡන්ද සමාධිය කියන එක ඇති වෙන්නේ ඡන්ද සමාධිය ඇති වෙන්නේ මේ විඥාන ධාරාව විඥානේ පවතින්නේ නැහැ. ඊටාත්ම කුඩා කාලයක් තමයි පවතින්නේ කියන එක. ඉතින් ඒක තේරුම් ගන්න උදව් උපකාර වෙන ධර්මයේ තමයි වැඩි යෝනේ නැහැ ෆ්‍රේම් එකක් ගන්න. එන හතරක් ගහන්න. එන හතරේ තියෙන හතරම මලකඩ කාලා. ඒක තමයි මේ පෙන්වලා දීලා තියෙන්නේ. එහෙමනම් මේක කඩාගෙන වැටෙනවා අර වෙන දෙයක් ඇත්තේ නැහැ. කෙටියෙන් කියනවනම් ඕක තමයි කියන්න තියෙන්නේ. එතකොට ඒක පැහැදිලි කරගන්න තමයි ඉතින් මේ ධර්මය මේ විදිහට බලලා තියෙනවා. එතකොට ඔය තුන්වෙනි භාවනාව සඳහා ඔයගලන්ට භාවිතා කරන්න පුළුවන් මෙන්න මේ 8වෙනි ස්ලයිඩ් එකයි 9වෙනි ස්ලයිඩ් එකයි කියන එක. ඉතින් අපි කිව්වනේ අර මැද්දේදී කරන භාවනාව එහෙම නේද? මතකද අපි කිව්වා අර දෙවෙනි එකේදී අපි ලියලා තියෙනවානේ. දෙවෙනි මේ සබ්බාසෝ ඩයග්‍රම්ස් 2 එකේ ලියලා තියෙනවානේ භාවනා කරන්න ගන්නේ කියලා. 9යි 10යි 11යි කියන ස්ලයිස් ටික. එතකොට ඒවට අමතරව ඉතින් මතක තියාගන්න අර මේ සබ්බාසෝ 2 එකේ තිබෙනා වූ මේ ස්ලයිඩ්ස් 5 එක තියෙනවානේ. මේකේ අවබෝධයකින් තොරව තමන්ට ඉස්සරහා යෑමක් නැහැ. මේක ෆන්ඩමෙන්ටල්. මේක නම් තමන් තීරුම් ගත්ත මෙන්න මේ ජරාවල් ටික. අන්න මෙතෙන්දි තමයි ඒගොල්ලෝ දැනගත්තේ මේ ෆ්‍රේම් එකට ගහපු ඇන ටික ඔක්කොම දිරලා කියලා. ඉස්සෙල්ලා අපි හිතුවේ මේ රූප ඇනේ විතරයි. දැන් පේනවා ඔක්කොම දිරලා. මේක පවතින විදිහක් ඇත්තේ නැහැ කියන එක. ඒතකොට මේකේ කැලේ භාවනාවන් පොඩ්ඩක් බලලා දැන් නිකම් මේක බලන්න පුළුවන්. දැන් මම කියනෝ නිට්ටයයි. හතර දෙක කියන්නේ නිට්ටයයි. මොකද්ද මන් නිට්ටයයි කියලා තියෙන්නේ? මරණය. අර ධාරාව කඩාගෙන වැදලා කුඩු වෙලා යනවා මං කියනෝ නිට්ටයයි කියලා. ආපහු මෙතන බලන්න පහ තුන අඩු ගන්න මේ කාරණා දෙකවත් බලන්න ඕන. පහ තුනේදී ඔයගලන්ට පේනවා අපි කියනවා මෙන් සුඛයි. පහ තුන කියන්නේ සුඛයි නේද? ඉතින් අපි ඒක කිව්වේ සංඥාවේ ජරාව කියලා. ඉතින් මම මේ සුඛයි කියනකොට මට මේව වෙලා ඉවරයි. මං ප්‍රිය දෙයකින් මං වෙන් වෙලා ඉවරයි. මොකද්ද මේ කියන්නේ? තේරෙනවද? එතකොට අන්න ඒ විදිහට ඔයගලන්ට පේනවා ඒ කාරණා පොඩ්ඩක් බලන්න ඕනේ. පහ තුනට තියෙනවා සම්බන්ධතාවය. 4 7 4 6 ওই දෙකවත් අඩු ගානේ බලන්න ඕන. එතකොට මේ විදිහට මේ තමයි බලන්න ඕනේ. බලලා ඉවරලා ඉතින් අර අපි දැන් එක භාවනාවක් කිව්වා. මේ භාවනාව කරලා ඉතින් අර අවසාන භාවනාව මම හිතන්නේ එතෙන්ට එනවා නම් ඉතින් ඔක්කොම ගොඩක් දේවල් කරලා ඉවරයි. ඉතින් එක දවසකින් සමහරට කෙනෙකුට කරගන්න අමාරුයි. එතකොට මේකේ මේ සබ්බාසෝ සූත්‍රයේ ඉතුරු කොටස නම් අපිට කියන්න පුළුවන්. ඒකේ පෙන්වන්නේ මේ මානනි සංවරයෙන් ප්‍රහීණ කළ වූ ආශ්‍රය කවරද? මහන්නේ මේ ශාසනයේ මහානතමේ නුවණින් සලකා චක්කු ඉන්ද්‍රිය සංවරයෙන් සංගෘත වෙසේද මහන්නේ චක්කු ඉන්ද්‍රිය සංවරයෙන් සංගෘත නොවි වසන්නාහුට පීඩාකාරී වූ ඒ පරිදාහ කෙනෙක් උපදීනා. චක්කු ඉන්ද්‍රිය සංවර සංගෘත වසනහුට මෙසේ පීඩාකාර වූ ඒ පරිදාය නොවෙත්. නුවණින් සලකා සෝත ඉන්ද්‍රිය සංවරයෙන් සංවරව වසනවා. මේ විදිහට පෙන්වන මේ ඉන්ද්‍රිය සංවරය කියන එක. ඉතින් අපි ඉගෙන ගත්තානේ මේ පළවෙනි විරිය කියන එක රූපේ ස්පර්ශ නොවෙන්නේ කියනයි නේද? ඉතින් එහෙම කරනවා නම් ඉතින් සංවරය කියන එක තියෙනවා. ඊළඟට කාරණය වෙනවා මහණෙනි ප්‍රත්‍යාවේක්ෂයෙන් පහකල යුතු ආශ්‍රවය කවරද? මහණෙනි මේ සස්නේ මහානතමේ නෝනින් සලකා හොඳෙක් සීත නැති කිරීම පිණිස උෂ්ණ නැති කිරීම පිණිස මැසි මදුරු සුලං අව සපුන්ගේ ස්පර්ශ නැති කිරීම පිණිස ඒ ලැජ්ජා ස්ථාන වසා ගැනීම පිණිස පවණක්ේ සිවුරු පරිභෝග කරනවා කියේ. ඉතින් මේකේ ඔයගලන්ට පේනවා මේ লীලා තියෙනවා මෙසේ පැරිණි වේදනාවන් නැති කරන්නේ අලුත් වේදනාවන් නූපදවන්නේ කියලා. ඉතින් එතන ඒ මේක තමයි මේ පටිසේවනා පහතබ්බා කියලා කියන්නේ. ඉතින් ඔතෙන්දී ඕගලන් කල්පනා කරන්න ඕනේ අපි ට්‍රයැංගල් එකක් තියෙනවානේ. ඒ වේදනා, චේතනා, ඒ වගේම පරාමාස. එතනින් ගිහිල්ලා අත්තා කියලා කියනවා නේද? ඒ අත්ත සංඥාව නොවෙන්න කියන එකට තමයි අපි ඔය කතා කරන්නේ. ඒ කිව්වේ මේ පැරණි වේදනාවන් නැති කරන්නේ අලුත් වේදනාවන් නූපදවන්නේ. අර සීලබ්බත උපාදානේ ලයින් එක පෙන්වන්නේ. ආන්න එක නොකර ඉන්න. අලුත් වේදනාවන් උපද්දාන්නේ නැහැ. අනාගත භවයන් දෙඩිව ගන්නවා කියන ඒවා ඒවා නොකරනවා කියන එක තමයි මේ පෙන්වන්නේ. ඊළඟට පෙන්වනවා අදිවාසනා පහතබ්බා කියලා. අදිවාසනෙන් ප්‍රසිද්ධ ධර්මයේ කවුරුද? මේ ශාසනයේ මහානතමේ නෝනින් සලකා සීතල කියන එක ඉවසනවා කියලා. ඒ උණුසුම බඩගින්න ආදී දේවල් උපන් ශාරීරිකෝ තියෙනු රළු කටු අමහිරු අමනාපු දීපෑර ගන්නා වේදනාවන් ඉවසන සුල්ලෙක් වෙනවා කියලා. ඉතින් ඒ කියන්නේ වේදනාවට ප්‍රතිචාරයන් අපි නොදක්කන්න ඕනේ. වේදනාව ප්‍රතිකාරයන් දැක්කනම් ඉතින් අපි ඉවසන්නේ නැහැ නේද? ඉවසීමෙන් කරන්න පුළුවන් දේවල් ගොඩක් දේවල් තියෙනවා. දැන් කවුරු හරි මිනිහෙක් ඇවිල්ලා බැන්නා වුණත් තමන් ඉවසනවා නම් මොකද වෙන්නේ? දැන් බැන්නනම් තමනුත් අනිත් පැත්තට බයිනවා. පරුසා වාචිය කියනවා. රණ්ඩුත් වෙනවා නේද? ඉවසුවා නම් අනේ මේ මිනිහයා මේ මෝඩකම හින්දා හරි මොකක් හරි එකක් මිස් කියන්නේ. යාට ඒකවත් කියන්නේ නැහැ. මෝඩකමයි කියලාවත් කියන්නේ නැහැ. සද්ද නැතුව තමන් ඉවසගෙන ඉන්නවා. දැන් මොකද වෙන්නේ? අර මිනිහයා බුරුලා යනවා කියන එක තියෙනවා. තමන් ගත්තේ නැහනේ. තමන් ගත්තේ නැත්නම් ඇත්තෙම කියනෝ නම් අර මිනිහයාට බුරන්නත් බැරි වෙනවා. ඒ කතාවත් ඒ තම මිනිහයාගේ බහැල යනවා කියන එක තියෙනවා. අර බුදුහාමුදුරන්ට කවුද මොකක් හරි එකක් දුන්නාම එහෙම බැනගෙන ගියාම බුදුහාමුදුරුවෝ ඇවවලු කවුරු හරි තෑග්ගක් දුන්නාම ගත්තේ නැත්නම් මොකද වෙන්නේ කියලා. ඒ පාරෙ ඉතින් ඒක ආපහු ගන්න වෙනවානේ නේද? ඒක දීපු එක්කෙනාටම තමයි තියෙන්නේ. ඒ වගේ තමයි බැනපු මිනිහයාට ඒ බුදුහාමුදුරන්ට බැනලානේ කවුරු හරි ගිහිල්ලා දානෙකට ගිහි වෙලාවක මොකක් හරි එකදී. ඉතින් ඒ ආටම තමයි ගන්න වෙන්නේ. තමන් ගත්තනම් විතරණි මේක තියෙන්නේ නේද? ඉතින් ඉවසීම කියන එක ඒ තරම් වටිනවා. ඊළඟට පෙන්වනවා ඊළඟ කාරණේ පස්වෙනි කාරණේ තමයි පරිවජ්ජනා පහතබ්බා. මහමිනි දුරු කිරීමෙන් පැහැයුතු ආශ්‍රව තිනවා කියලා. ඒ නෝණින් සලකා බලලා ඒ නපුරු ඇතුම්ම අස්වැයම්ම ඒ ගොන්නුම්ම ආදී වශයෙන් බල්ලංගු කියනේම දුරු කරනවා කියලා. එහෙම නැත්නම් මේ පවිතු මිත්‍රයන් සේවනය කරනවා නම් ඒ නුවණැති වූ සබ්‍රාහ්මචාර්යෝ හිතනවා මේ පුද්ගලයාත් මේ වගේ අය ඇසුරු කරන්නේ මෙයාගේ මේ නරක ගතිගුණ එහෙම තියෙනවා කියලා නේද? ඉතින් ඒව දැකලා මේ විදිහට පෙන්නනවා මේ ආශ්‍රව මේ විදිහට පැහිමින් මේ පහකල යුතුය කියලා පරිවඥන අවොයිඩ් කරලා අවොයිඩන්ස් කියන එක. ඉතින් මෙතන රහතන් වහන්සේ පෙන්නන්නේ මේ සම්මා ආජීවය නිසා මානිය කියන එක අඩු වෙලා අර ඉහළ සංස්කාර කොටුව තියෙනවානේ චේතනා ඉදං සච්ච පරාමාස විඥාන. උන් මේ සංස්කාර කොටුව ගැන තමයි මේ කතා කරන්නේ. ඒකේ තියෙන බලපෑම කියන එක නැති කිරීමට ඒකට අගයක් නොදෙන්න. ඉතින් එතන අර විරියක් කියන එක එහෙම භාවිතා කරනවා. ඒකෙන් ත්‍රිවිධ දුෂ්චරිතය කියන එක පහ කිරීම කියන එක කරනවා. එහෙම නැත්නම් අර බෙල් ෂේප් කර්ව් එකේ B කියන පොයින්ට් එක ඒ නොවීමට අන්න එහෙම වෙන්නේ නැත්නම් අවිද්‍ය ආශ්‍රයට හිමි කට පාරවදිනවා. ඉතින් ඒක තමයි ඒකෙන් පෙන්නන්නේ. එතකොට ඊළඟට ආපහු පෙන්නනවා මහණෙනි විනෝදයෙන් විනෝදණයෙන් පහකල යුතු ආශ්‍රය තියෙනවා කියලා. ඉතින් නෝනන් සලකලා බලලා මේ කාම විතක්කේ සිත්ති තබා ගන්නේ නැහැ බැහැර කරනවා කියලා. ඒ වගේම මේ විහිංසා විතක්කේ ව්‍යාපාද විතක්කේ ওই විදිහට අයින් කරනවා කියලා ඒ විනෝදනයෙන් පහ කරනවා කියන එක එලිමිනේෂන් කියලා කියනවා. ඉතින් ඕක තමයි අර ගිරිමානන්ද සූත්‍රයේ uppannam kama vitakkanna adivasati pajati vinodeti vyanti karoti anubhavayen gameti කියන්නේ නේද? ඉතින් ඒක තමයි මේ පෙන්වන්නේ. ඉතින් මේක පෙන්වන්නේ ඕගොල්ලෝ දන්නවා අර ඒරියා 1 නිසා ඒරියා 4 ඇති වෙනවා කියලා අපි දන්නවා. ඒ කියන්නේ ඒරියා 1 වල කාමච්ඡන්දේ ඒරියා 4 වල අපිට ව්‍යාපාදයේ කියන එක. ඉතින් වේදනාව ජරාවටපත් වීම නිසානේ ව්‍යාපාදයේ කියන එක තියෙන්නේ. ඊළඟට ආපහු අපි දන්නවා ඒරියා 1 වල ඉඳන් ඒරියා 6 කියන එක ඇති වෙනවා. ඉතින් මේක ඇති වුණා නම් සංස්කාර නිසා අත්තා වෙනවා කියන එක තියෙනවා. ඉතින් අර විහිංසාවිතක්යන් කියන එක එහෙම අයින් කරන්නේ ඒකයි. ඉතින් මේ ගැඹුරු අර්ථයෙන් බුදුහාමුදුරු පෙන්නලා දීලා තියෙනවා. ඊළඟට ආපහු පෙන්නනවා මහණෙනි භාවනාවෙන් පැසිය යුතු ආශ්‍රය තියෙනවා කියලා. ඉතින් නෝනින් සලකලා බලලා විවේකයේ ඇසුරු කර විරාගයේ ඇසුරු කර නිරෝධයේ ඇසුරු කර නිවනට නැඹුරු කරන මේ සති සම්බුද්ධංගයේ වඩනොයි ඔය විදිහට විරිය සම්පෝඥාංගේ ඔය විදිහට සමාධි සම්පෝඥාංගේ මේ විදිහට මේ උපේක්ඛා සම්පෝඥාංගේ මේ විදිහට වඩනවා කියලා. එතකොට මහණෙනි යම් හේකින් බොජ්ජංග නොවඩන්නා වූ වේසහ දූවිලි සහිත ආශ්‍රය උපදීද්ද මහණෙනි මෙසේ බොජ්ජංගේ වඩන්නා වූට වේසහ දූවිලි සහිත ආශ්‍රය නොවේ. මහණෙනි මේ ආශ්‍රය භාවනාවෙන් පැසිය යුත්තේයි කියන ලැබේ කියලා පෙන්නනවා. ඉතින් ඒක ඒ බොජ්ජංග ඒ භාවනාවේ දේවල් තමයි මෙතන මෙතන තියෙන්නේ. ඉතින් මේ වෙලාවේදී ඕගලන්ට පෙන්නනවා අර අත්ත් සංඥාවයි ඒ සංස්කාර නිසා වන අත්ත් සංඥාවයි ඒ ඔක්කොම නැති කරන අපි අර පෙන්වීමේ භවආශ්‍රව කතාවේදී නේද? ඉතින් අනාශෝචිත්‍යයන්ට කියන එකට එන්න පුළුවන්. ඊළඟට මහණෙනි යම් කාලක භික්ෂූගේ යම් ආශ්‍රව කෙනෙකු සෝවාන් මගින් ඒ කියන්නේ දස්සනෙන් පැහැදිය යුතුද ඒ ආශ්‍රව ඒ දර්ශනය පැහැුණා වෙති. ආශ්‍රයගෙනු සංවරයෙන් පැහැිය යුතුද ඒ සංවරයෙන් පැහැුණා වෙති. පහ වෙලා යනවා කියලා නේද? යම් ආශ්‍රයගෙනු ප්‍රත්‍යාවේක්ෂයෙන් පැහැිය යුතුද ඒ ප්‍රත්‍යාවේක්ෂයෙන් පැහැුණා වෙති. යම් ආශ්‍රයගෙනු සිත තබා නොගැනීමෙන් පැහැිය යුතුද ඒ සිත තබා නොගැනීමෙන් පැහැුණා වෙති. යම් ආශ්‍රයගෙනු දුරු කිරීමෙන් පැහැිය යුතුද ඒ ආශ්‍රය දුරු කිරීමෙන් පැහැුණා වෙති. යම් ආශ්‍රයගෙනු විනෝදණයෙන් පැහැිය යුතුද ඒ ආශ්‍රය විනෝදණයෙන් පැහැුණා වෙති. යම් ආශ්‍රයගෙනු භාවනාවෙන් පැහැිය යුතුද ඒ ආශ්‍රය භාවනාවෙන් පැහුණා වේද. මහන්නේ මේ මහානතෙමි සියලු ආශ්‍රයන්ගේ සංවෘතෝ වෙසෙයයි තෘෂ්ණාව සංසිඳියයි සංගෝජනෙ උපුටාහලෙයයි මනා මාන ප්‍රහාණී දුක් කෙලවර කලෙයයි කියුම් ලැබේ. භාග්‍යතුන් වහන්සේ මේක වදාලා සතුටු සිත් ඇති ඒ භික්ෂුන් භාග්‍යතුන් වහන්සේගේ දේශනාව සතුටින් පිළිගත්තා කියලා තියෙනවා. එතකොට එවනම් ඒ භාවනාව ඒ අවස්ථාවේදී අපි පෙන්නවා. ඉතින් අපි හිමුනම් මිනිත්තු 10ක් විතර අරගෙන මේක පොඩ්ඩක් මනස දාගෙන ඊට පස්සේ අපි භාවනා කරමු.